เสือจะเกิดกรณีมันฟ้าดับเสือจะเป็นชาวบ้านกันด้วย
บ้านาวัดเป็นอาณา
จินต์จินต์อาลัยนาศักดิ์เนี่ย
โลกาณาตัยนิยมนาตัยกิริมิขัมมัตตานี
วัดบุหังเจริญตระ
หนักเลยเหรอบ้านี้มันจะกัดเสือขัมมัตตานีดีเอลูบ้านาวัด
นี่คือนาฬิกาแบบ
เซ่ซาลูนซาเลต์เนี่ยเราเตรียมที่จะนาฬิกาเป็นยังไ
งยังไม่เป็นยังไงฮะยินดีนะที่วัดดู
คาร์มัตตาเนี่ยที่นั่นนะ
เอวัดดูคาร์มัตตาเรานานาประการสมาธิที
่ยานะเวนัยสมาธิเวนัย
สมาธิที่เนี่ยวัดดูปัจจาระสมาธิที่นั
่นเอว่าเกี่ยมะโหดีกันสมาธิที่นั่น
เอสมาธิมัตตาเนี่ยที่จะดูดูอาการอะไรต่ออ
าราธิบุญครับอีตักไม่อาจิตาเนี่ยครับกินยันต์เตียนวัดมาพิวส
์นะสมาร์กินยันต์ถ้ามาดีอาจมาพิวส์เด็กผู้หญิง
เอาหรือให้ที่อาจิอาทิมนุษย
์เนี่ยสมาดีอย่าได้กินยันต์คนเด
ียวเนี่ยอุลูเนตีน้าว่ากินได้น้าพิวส์ที่เห็น
มั้ยอย่าแต่ละกินเนี่ยอุลูเนตีน้าใจ
นี่ก็สมาดีอ่ะ
สมาร์กินยันต์ดูสิอาจิกินยันต์ตีน้าว่ากินได้น้าเนี่ยสมาดีว่ากินยันต์ดูสิเตียยันต์อาดาหัตีกิพิวส์ยันต์เตียสมาดีเบ็ดว่ามาอาจิกินยันต์ตีน้าว่ากินได้
ඇඟට තියෙනවා වගේ කිව්වොත් එහෙම ඇඟට තියෙනවා වගේ දැනෙනවා.
එහෙනම් සමාධිය කියන්නේ මේ ප්‍රදායයක් තියෙනවා අපි
අහපු හැටියට හිතාගත්ත හැටියට
ඒ සමාධිය වෙනවා. දැන් සමහර අය සමාධි ක්‍රම තියෙනවා හැම දීලා. නාසය ළඟ මේ දැනෙන ස්වභාවයක්,
නරල ළඟ දැනෙන ස්වභාවයක්,
ඇයිදම ළඟ නරල මේ කවිලා දැනෙන ස්වභාවයක්,
විස්නුදුරට දැනෙන ස්වභාවයක් ගැන
මෙමත් මේ ප්‍රථම අධ්‍යාන දෙති අධ්‍යාන තුති අධ්‍යාන චතුර්ථ අධ්‍යාන කියන ධ්‍යාන වලට පෙන්නන මේ දේශකයන් හසලා ඉන්නවා කර්මස්ථාන ආචාරවල. ඒ යහම කර්මස්ථාන වර්ණයටත් ඒ જાතිය සමාධි ලැබෙනවා. ඒ කියන්නේ තෝරයාට දැනෙනවා ඒ නාහේ ළඟ ඉඳ හිටියා වගේ,
නලල ළඟ ඉඳ හිටියා වගේ, ඔය ස්මුදුනේ ඉඳ හිටියා වගේ ඔය එක එක විදිහට දැනෙනවා.
බුදුරණන් වහන්සේ ධ්‍යානයේ ලක්ෂණ පෙන්නලා තියෙනවා. ඉතින් අපි දකින්න ඕනේ මේ ධ්‍යාන ලක්ෂණ අපිට මතු වුණේ කියලා. දැන් කලින් කලින් ඉගෙන යාමට දැන් අපිට කිව්වෙත් එනේ සමහර අය ඉතිසලා එක්තරා මහත්මයෙක් ඇවිදලා කිව්වා එයාට යන්න පුළුවන් කව නේව සංඥා නා සංඥා වෙන්න දැනගන්න අපරාද විස්තර කරන්න කොහොමද ඒ වෙන්නේ කියලා ඒ සියාදී ලක්ෂණ ක්‍රමය අනුව ශරීරයේ උඩට ගිහින් නවතිනවා ඒක තමයි ඒ අධ්‍යයන ආකාරය ඒ ඉතලා පින්නේ කරද්ද සුරුකාතර සමාධියෙන් තර
නාසය ළඟ හිත හිටිනවා
ඊළඟට ඇස් දෙක ළඟ හිත හිටිනවා නලල පිට හිටිනවා
ඉපස්සේ ස්මුද්‍රේ හිත හිටිනවා මේ තත්ත්වෙටපත් වෙනවා
ශරීරයේ තියෙන බව දැනෙනවා වර්ණය එක චතුත්ථ ධ්‍යාන දෙකක් මේ හතර තියෙනවා
ඊට පස්සේ උඩට යනවා දැනෙන ඉත ඉහළට යන
කලින් ශරීරේ හතරකට පිටින් පිටිනවා
දැන් මේ විදිහට අත් සමාපත්තියම යට වෙලා තියෙනවා කියන අයිතියට කියනවා
දැන් මේ ධ්‍යාන වර්ගයේ ක්‍රමය
ඒවා සමාධි තමයි සමාධි කෝටි ගණන් තියෙනවා කියලා කියන්නේ ඒකයි
ඉතින් මේ ධ්‍යාන කියන්නේ සමාධි අපි අදිස්ථාන කරගෙන හිටියට ඉන්නවා
දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දස දිසාවක සමාධි 10ක් තියෙනවා දිවස් ලබන. පෙර දිසාව සිහි කරගාම හිත පෙර දිසාවක ගිහින් හිටිනවා. වෙන දිසාවකට යනවා. දකුණු දිසාවට හිතුවොත් හිත දකුණු දිසාවට ගිහින් හිටිනවා.
වෙන දිසාවකට යනවා. ඒකත් තමයි තියෙන්නේ.
පිටිපස්ස හිතුවොත් පිටිපස්ස හිටිනවා.
උතුරු පැත්තට හිතුවොත් උතුරු යනවා. වම් අත පැත්තට හිතුවොත් ඒ පැත්තට හිටිනවා.
යට පැත්ත හිතුවොත් යට පැත්ත පේනවා. උඩ පැත්ත හිතුවොත් උඩ පැත්ත පේනවා. හිත ඒ පැත්තට ගිහින් හිටිනවා.
ඒවත් සමානයි. එනේ සමාධි කියන එකයි ධ්‍යාන කියන එකයි දෙකක්. ඒ සමාධි කෝටි ගණන් කියලා කිව්වේ.
මේක හිත හිතුව ආකාරයන්ගේ සමාධි ගන්න පුළුවන්.
ඒක දිවස කියන සමාධිය කියන එක දිව කන නෑ.
දිවස සමාධිය වෙනවා දිවසට පේනවා.
හැබැයි කෙනෙක් කටකොලනවා එහෙම මේ ගැයනවා මිස පේනවා නේද? කෙනෙක් කතා කරනවා නම් කතා කරන එක ඇහෙන්නේ.
දැන් අමනුෂ්‍ය කතා කරන එක
දිවස සමාධිය ලැබුණොත් අමනුෂ්‍ය ඇති වෙනවා.
කතා කරන හැටි වෙන අතපය වලින් කියන මේ පෙන්නන ඒවා
ඒ හලකුණු පේනවා. අර කටකොල නෑ හඳ ඇහෙන.
හඳ ඇහෙන්ට අවධානය යොමු කරේ ඉඳලා සමාධිය වැඩුවා. දැන් දිව කන් සමාධිය වැඩුවා.
ඒකවල කියන්නේ නේද?
දැන් දිවස පහල කරනකොට දිව කන් දිව මොකලොත් එහෙම හඳ ඇහෙනවා කියන කෙනා පේනවා.
ඒ මේවන සමාධිය කියනවා ඒක විදිහයි.
ඒක ඉදිරිපැත්තට වැඩුවොත් ඉදිරිපැත්තේ කියන ඒවා ඇහෙන. අපි දිවස් ඒවා හරහට ඒවා
දෙකක් දිහා ඒවා හෙන්නේ.
ඒ පැතලා හිත බලන්න ඕනේ. ඒ වගේ සමාධි කෝටි ගාණක් හැදෙනවා කියන්නේ ඒක.
මේ වගේ සමාධි කියන එකයි ධානය කියන්නේ දෙකක්.
දැන් මේක තේරුම් ගන්න.
සමාධි වැඩුවාට වැඩුවා ආකාරයේ සමාධි දෙකක්.
සමාධි කියන්නේ ධානය නෙමෙයි. ධානයයි සමාධිය කියන්නේ ක්‍රම දෙකක්. දැන් මේකත් දකින්න ඕනේ. දැන් ওই දකින්න සමාධිය වලින් අපි හතරවැනි සමාධියටම යන ආකාරයෙන් දැකපු පෙරයක් තියෙනවා. දැන් ඉහළින් ඉහළට අවස්ථාවෙන් අවස්ථාවෙන් මේ සත්වයෙන් සත්වයට වගේ ඉහළට ගිය අවස්ථාවක්. දැන් අපි දැන් ශරීරයේ සුවේ දැනෙනවා. ඒක බලන්න ඕනේ. ප්‍රීතිය දැනුණාද? සුඛේ දැනුණාද? ඉතින් විතරගත්තේ කොතනින්ද? දැන් ධානාංග පහවෙන් කරන්න ඕනේ. ධානාංග පහවෙන් කරනකොට දැන් අපි ගිය සමාධියෙන් අපිට වෙන් කරන්න පුළුවන්. දැන් ඉහළ පස්තු කර ගියා වගේ දැන් ඉත ඉහළට ගිහලා නවතිනවා. ඊළඟ මට්ටමට ගිහලා ආයි නවතිනවා. මඩේ පළවෙනි සත්වයට ගියාම එනවා සවිතක්ක සවිචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාවගෙන ධානාංග පහ විග්‍රහ කරන්න පුළුවන් ඉන්නේ දැනින්ද? එහෙනම් ප්‍රීතියයි සුඛයයි දැනින්න ඕනේ විශේෂයෙන්. ඒක ප්‍රීතියයි සුඛයයි යනවාම ප්‍රීතිය වෙයි. බුදුරන් වහන්සේ දේශනා කරන්නේ මේ ශරීරයේ අස්සක් මුල්ලක් නැහැ රේ ප්‍රීතිය සුඛයෙන් දෙමායන්. අපි උඩට ගියා වගේ දැනෙනකොට පස්සේ අපිට මේ ශරීරයේ අසක් මුල්ලක් නැහැ රේ ප්‍රීතිය සුඛයෙන් දෙමායන් ස්වභාවය දැනෙන්නේ කොහොමද? දැනෙනවා. විතර බලන්න. බුදුරන් වහන්සේ ප්‍රථම ධ්‍යාන සමාධිය ගැන දේශනා කරනකොට දෙනවා. නාන්න ගන්න ඒ කාලේ ගන්නවා ඉතර. හදින් කුඩු කොකුම් කොතු ඔයගේ දේවල් අරේ මැටි ගොම ගොම එක එක දේවල් අරන් හිතර අඹරනවා. අපිට බාරයි අඹල අපි මිරිස් අඹරනවා වගේ මිරිස් ගුලිය හදනවා වගේ එක්තරා නාන කුණු ගුලියක් හදනවා. මේක අඹල්ලා ඉතින් පැත්තකින් තිබ්බහම මේ ගුලියම වතුරෙන් චිත් වෙලා තියෙනවා. හැබැයි වතුර අහකට වැස්ස එන්නේ නැහැ. මේ අත්තා කොල්ලක් නැහැ වතුරෙන් චිත් වෙලා තියෙන කොහොමද ඉරුවගේ? ප්‍රථම ධානයේදී මේකයි ප්‍රීතියෙන් සුඛයෙන් අන්නේ ආකාරයෙන් අත්තා කොල්ලක් නැහැ කියලා ඉන්නේ. ඒක ඉස්සේ පැතිලයි. ඒකට ඒක තියෙන්නේ කය තුලයි. දැන් ඉහළට යාවත් නෙමෙයි. ඒතර අපි හිතලා බලන්න ඕනේ ඉහළට යනවායි කියන එක සමාධිය. ඥානෙ කියන එක අර ප්‍රීතිය සුඛේ මුල් කය තෙමා ගිය සුවෙන් කය දැනි දැනි තියෙන්න ඕන. මෙහෙම දැනෙනවා. දැන් ඒක දුන්න කෙනාම කියන්නේ කොහොමද? මේ භාවනා කරන වෙලාවේදී කුඩට ගියහම ඒ ප්‍රීතිය සුඛයයි කායික දැනෙනවා. ශරීරේ නොදැරියන. ඒක ප්‍රීතිය සුඛය යන්නේ කොහටද? දැන් කායික ප්‍රීතියයි සුඛයයි ශරීරේ නොදැනි ගියහම දැනෙන්නේ මොකේද? ශරීරේ දැනෙන්නේ
ඈ? ඈ? ඒක විද්‍යානාලේනි කරදේ කායික විද්‍යානාවල තියෙනවා.
ප්‍රථම ධානයේදී කරජකය ප්‍රීතිය සුඛේ කරජකයෙන් මතු වේතයි.
අපලේ කය ප්‍රීතිය සුඛයෙන් තෙවිලා හිටිනවා.
අස්සක් මුල්ලක් නෑ.
එතකොට දැන් අපි විතර දැනෙන්නේ කය ගත්තාම මම විතරයි.
මේ ප්‍රථම ධානයේදී ඇති වෙනා ප්‍රීති සුඛේ කායිකයි.
ඒ කායික ප්‍රීතිය සුඛේ කියනක
කය දැනෙන තුරු ගියාම විතර ආවද?
දැන් ඉතර බලන්න. ඔය ධ්‍යානහන්සේ දේශනා කරපු යම් ධ්‍යානාංග වල ස්වභාවයක් ඇත්නම්
ඒ බින්ද ඇති විච හැටියට එනවාද කියලා අපි බලන්න ඕනේ.
සමාධිය අර විදිහේ.
ඔව් කායි දැයි නැතුව ගිහිල්ලා හිත උඩට ගියහම අපිට එහෙම සමාධියක් තියෙනවා.
මොකද අපිට ආව ප්‍රීතිය සුඛය දැන් ඉන්නේ
හරදකයි තේමා යන ප්‍රීතිය සුඛය අපිට ප්‍රථම ධ්‍යානෙ නැතුව අපි කොහොමද ඉන්නේ
හැදයක්? අර ධ්‍යානහන්සේ දේශනා කරපු ප්‍රථම ධ්‍යානෙට
මේ හරදකයි ප්‍රීතිය සුඛයෙන් අර කියන ආකාරයෙන් තෙමී යනවා.
ඒක වැටහෙනවා. ඒ කියුව පීටියල් සුඛය අපි දැනගන්න පුළුවන් දෙ මනස.
මනස උදේට ගියා කාය ගැත්තක කාය යන්නේ නැතුව ගියා.
එතකොට දැන් අයිට සමාධිය. සමාධිය ඕන තරම් කියනවා.
දැන් ප්‍රථම ධානයේ තියෙන කවිතක්ක කවිචාර පීටි සුඛ ඒකාග්‍රතාව කියන මේ දේ.
ලැබුණා නේද? මේ විලාසය කාය හොඳට වැටහෙන අවස්ථාව. මක්නේ කාය වැටහෙන අවස්ථාව. මක්නේ කාය වැටෙන අවස්ථාවක ප්‍රථම ධානයක් නැහැ. ප්‍රථම ධානයේ මේ මක්නේ කාය හොඳට වැටහෙන.
ඒ මක්නේ කාය පීතියෙන් සුඛයෙන් දෙමිද යන.
ඉරිලා හිටිනවා. අත්පත් මුල්ලක් නැහැ. උඩ බැලුවත්, යට බැලුවත්,
පය බැලුවත්, අතපය බැලුවත්, ඇඟිලි බැලුවත්,
නියපොතුලකට නැරකන් බැලුවත්, යොමු කර යොමු කර බලන්නේ හැමතැනම පීතියෙන්
සුඛයෙන් දෙමිද. පීතියෙන් විලෙන් විලි පැලි නැගිනා වාගේ
පීතිය මතුවේ යනවා. එහෙම ගන්න සුඛේ මතුවේ.
මේ හරියට යමක රැල්ලක් නැගිනවා වාගේ.
ශරීරය තුළ හැරිලා කියනවාලු පීතිය දැනෙනවා. මූණට වැඩි පුර පේනවා. කයර සුඛය දැනෙනවා. මූණ පිපුණම් බලක් වාගේ දීදී දිනාගිලයි.
ඒ කිය මූණට නැගෙන ශක්තිය ආලෝකේ
නැතත් දීති ශක්තිය දීතිය.
සුඛයක් බවට පත් වෙන මුළු හැමදැනම නිවිදිය අතක් ලක්නවා.
ඒත් මෙතන උදෑයමක් ඒතර සම්බන්ධයක් නැහැ.
දැන් අපි ලබා දෙන සතන ධානය නේද බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු ධර්මෙ පිට යන්න බෑ.
ඒ ධර්මෙ පිට නම් ලබලා තියෙන සමාධියක් නේද?
ධානය නෙමෙයි. ඒතර ධානය දැනගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මෙ මුලේ හපක් නැදේ හපක් අගේ හපක් අඩේ සායිසයි යන්නේ නැද කරලා ආකාරයෙන් පරිපූර්ණයි. එහෙනම් මේකේ ආයතනය කඩු වැඩි කරලා තමයි අපි දන්නේ. විදිහක් නේද? බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධානය ලැබෙන්නේ මෙහෙමයි කියවනම් ඒ විදිහටම ලැබෙන්න ඕනේ. එහෙනම් නැත්නම් ඒක ප්‍රථම ධානය නෙමෙයි. සමාධිය ප්‍රමාණය
කියන්නේ යම් යම් හපාදිය. සමාධිය ලබන්න පුළුවන්.
ධානාංග විතරනේ සල්වැකයි ප්‍රීතියෙන් සුඛයෙන් සමායන කලින් ප්‍රථම ධානයේ ප්‍රීති ධානාංගයයි දුක ධානාංගයයි අපි කොහොමද ගන්න?
වෙන කරන්නේ කොතනින්ද? ඒකට අපි
කියන්නේ සමාන කුල ධානිය නෙමෙයි ලැබෙන්නේ සමාධිය ලැබෙන්නේ. දැන් ඔබ ගාක් පටලව ගන්නවා මේ සමාධි ධානයයි කියන එක පටලව ගන්න. ඒකයි මේ වෙලාව තියෙන්නේ. සමාධිය වෙන එකක් ධානයේ තව එකක්. ධානයේ ධාත සුඛ විහරණය. ධාත මේ කියන්නේ මේ ඉන්න ජීවත් වෙලා ඉන්න තාක් කල්. මේ සුවේට හේතු වෙන විතරක් පළවෙනි කොටස. ඒක ප්‍රීති සුඛ ඊළඟට ප්‍රීතිය වෙනකොට මුළු ශරීරෙම සුඛයෙන් සිනායන අවස්ථාව දෙවෙනි අවස්ථාව දෙනවා.
තවත් මේ කර දෙකයි අත්හැරුන්නේ දෙවෙනි දහයෙන් දෙනකොට.
දෙවෙනි දහයෙන් පෙන්ලා දෙන්නේ හරියට වැස්සක් වැහැලා.
මහ වැහි වැහැලා හිටක් පෑවුවට පස්සේ උල්පත් ඇදලා පෑවුවට පස්සේ
ඉතින් වතුර වැහි වතුර එකතු වෙන්නේ මේ හැටි අලපාරල්ලි හැටි වතුර එකතු වෙන්නේ නැහැ.
නමුත් ලිඳක පොකුණක වතුර කටමත්තමට පිරීලා
මිච්චලව පවතිනවා. වතුර බහැලක්.
මෙන්න මෙයාගේ මේ ශරීරේ සුඛේ තෙමා ගිහිලා සුඛේ පවතිනවා, ප්‍රීතිය පවතිනවා. අර කර්මස්ථානයේ මේ විවිධ මේ මෙහි කරනකොට එක නෙමෙයි. දැන් කර්මස්ථානයේ මෙහි නොකර හිටියා. අර ප්‍රීතියයි සුඛයයි එක නොනැවති ඉහිලා හිටනවා. ඒක සමාධියෙන් නැති. විවේකයන් ප්‍රීති සුඛං ඉස්සෙල්ලා. අවිතක්කයන් සයිරාං විවේකයන් ප්‍රීති සුඛේ කදපා සයිතා. එතකොට මා ධානය ඉන්නේ මොනවා? විවේකයෙන් හටගන්නේ. කිය ධානය දෙන්නේ සමාධියෙන් ප්‍රීති සුඛං. සමාධියෙන් නැති ධානි දවන්නා ප්‍රීති සුඛං. ඒකට ඒකෙදි ඒකම අරමුණු කරගන්න. ඒ ප්‍රීතියම යලි සීකලක්. ඒ සුඛයෙන් යලි සීකලක්. තවත් කය වැටේනවා. කය වැටේනාම නිසා කයින් අහකට යන්නේ නැහැ තරම්. තුන්වෙනි දැහැලි දෙන්නලා තියෙන්නේ හරියට නෙළුම් පොහොට්ටුවක්, මානුල් පොහොට්ටුවක්. ඒ වගේ වතු හැදෙන මේ මල් වලක පොහොට්ටුවක්. වතුරේ මැදක් ඇදිලා කියනකොට ඒ පොහොට්ටුවත් ජලයෙන් පිට වෙලා ජලයෙන් වට කරලා දිනවා. කොහොමද දැනෙන්නේ? ඒ විදිහට මේ කය අර මේ සුකේ පිට වෙලා ඒ වගේ සුකේ වට කරලා පවතින විදිහක් ස්වභාවයක් තියෙනවා. අන්‍ය දිනේ සුකේක් මැද්දේ ඒක සුවසහගත කිරණක් මොළු ශරීරයේ වට කරලා ඊටකම දැනෙනවා. උඩ යට වට හැමතැනම විකාර සුවසින්නකින් තමයි වට කරලා ඉන්නවා. හරියට යමක් යමක් උස්සා ඉන්නවා වගේ. ඒ කිරණ ශක්තිය අපි උස්සාගෙන ඉන්නවා වගේ දැනෙනවා. ඉන්නේ කොහෙද බලමුහන් ඉන්න ආසනිය වැටෙන්නේ. ඉන්නේ සුවේ. හරියට සුව කලම්බයක් නැද්ද ඉන්නේ. මුඩි යටින් වටින් හැමතැනින්ම සුවේ වට වෙලා වගේ. අර සුඛිය ධානය වැටෙනවා. චතුර්ථ ධානය කරනකොට මේ සුවේ ඉක්මවා ගියේ සුදු සුදු ආලෝකයක් මත වෙලා අඟපහනේ එකක්වත් පේන්නේ නැති සුදු රෙද්දකින් ඉහේ පටන් දෙපතුලට වැළුවොත් කොහොමද ඒ මේ අඟපහනේ නොපෙනෙන්නේ? අර සුදු රෙද්දෙන් වහපු කය වැටෙන්නේ කොහොමද? මෙන්න මේ විදිහට සුදු ආලෝකයෙන් වර කරලා මුළු ශරීරිය අඟපහනේ නොදැනීම ආලෝකයක් හැටියට දැනෙන අවස්ථාවකදී මෙනි චතුත් අධ්‍යායය. ඉතින් ඔයදී දැන් අවේ කියන්නේ චතුත් අධ්‍යායය කටුවෙන් කටුවට මනස ඉහළ යනවා කියන අදහසක්. අර හතරවෙනි කටුවට ගියාක් අර සුදු ආලෝකේ තියෙනවා. අද ඉතිරි දෙකෙන් වැළුවා හා සමාන අඟපහක වැළුවා හා සමාන ස්වභාවයක් මතු වෙනවා. මේ මතු වෙන්නේ නැත්නම් බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධානයේ කො. එතකොට අපි ඒක ධානයක් කියන්නේ කොහොමද? අපි ඒක සමාධි. ওই සමාධි වඩලා හුරු වුණාට පස්සේ ඒ කිව්ව විදිහටම ඉඳ හිටලා. ඒ ආකාරයෙන් ශරීරේ මේ තමන් අදහස දුන්න හැටියට සමාධියක් මතු වෙනවා. සමේක ඇදිලා ඉන්න සමාධි කියන්නේ ඒක. දුන්නේ මොන සමයත් ඒ සමේක ඇදිලා හිටීමද කියන සමාධි. ප්‍රථම ධානයේ යම් ආකාරයකට ප්‍රථම ධානය එයා හරියට දැක්කන. ප්‍රථම ධාන සමයට ඇදලා හිටපුවා කියන ප්‍රථම ධාන සමාවයි. ද්විතිය ධානයේ යම් සමයක් ඇත්නම් ඒ සමයට ඇදලා හිටපුවා ද්විතිය ධාන සමාවයි. ද්විතිය ධානයේ ලක්ෂණක් තියෙන්න ඕනේ.
ඒ ලක්ෂණ පැතිලා ඉන්න වෙන දිහාට විසිරෙන්නේ නැතිනේ ඒ තුල තියෙන ලක්ෂණ. එහෙම දිනුන ත්‍ෘතිය ඥාන සමාධි. මේ ත්‍ෘතිය ඥානයේ ලක්ෂණත්මක වෙන්න ඕන. ත්‍ෘතිය ඥානයේ ඉඳ බිල්ල එතන නැවතිලා තියෙනවා. ඒක ත්‍ෘතිය ඥාන සමාධි. ඉත චතුර්ථ ඥාන ලක්ෂණේ ආවා. අර මුළු ශරීරයේ වෙනට තියෙන්නේ ආලෝක සාධන. එනි කඩක් විතරයි. තියෙන්නේ කොහෙද බලගහම තියෙන දයක් අහවතින් ඉන්නවා කියන්නේද? අතපය බහුරු කරගෙන ඉඳී දිගාරගෙන ඉඳී එහෙම වෙනසක් වෙන්නත්. අතපය කියනද බලමු අතපය නෑ. එහෙම යන නිගමනය කරන්නත්. සමාවෙන්නට තියෙන්නේ එකම ඉදි කඩක් විතරයි. ඉදි කඩක් තියෙනවා. තියෙන්නේ කොහෙද කියලා බලගහම තියෙන දයක් කියන්නද? පොළොවේද තියෙන්නේ ආහාරද තියෙන්නේ එහෙම කියන්නද? නමුත් Tamanට වැඩේනවා එකම ඉදි කඩක්. ඉදියක් විතරයි. මෙන්න මෙතෙන්ට આવත් චතුර්ථ ඥාන. මේ සමේ කැදිලා හිටපු ආගල චතුර්ථ ඥාන සමාවයි. ඔය සමාධි හතර ඔය ක්‍රමයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුකූලයි. දීගණිකයි හතර පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා සමාධි ලක්ෂණ. ඉතින් ඔය ලක්ෂණ වලින් අනුකූල නොවන සමාධි බොහෝ ප්‍රකෝණියක් පවතිනවා. හොඳ පැත්තේ සමාධි තියෙනවා නරක පැත්තේ සමාධි. දැන් මෙන්න මේ වගේ සමාධි වලින් පුද්ගලියෙකුට පුළුවන් මනෝමය කයකින් අහක් වෙලා ගිය හැටි දයන්. අය මනෝමය කයකින් ගියානේ. එයා මනෝලෝකේ කයකට ගියා. ඒ හීන ලෝකේ අයිති කියනවා වගේ හීන ලෝකේ මේ මනෝකයේ මනෝලෝකය කියන නිර්මාණයකින් ඒක ඇල්දින් යන්න පුළුවන්. හැබැයි ඒක සමාධිය. ඒක ධානයක්. අර බුදුරජාණන් වහන්සේ දේශනා කළ මනෝමය විදිහ ඒකනේ. තමන් මවාගත ලෝකයකට තමන් ඊට යහින ලෝකෙ ඇල්දින් යනවා. ඒකරක් කය පැත්තක තමන් ගියා වගේ දැනෙනවා. මේ වගේ අවස්ථාවලදී අපි දකින්න ඕනේ ඒක චතුර්ථ ධානයෙන් එහාටයි මනෝමය විදිහ. මනෝමය විදිහ කියන්නේ හරියට සමාමී ඉන්නවා වගේ. මේ ඉන්න ලෝකෙ ඇල්දින් යන්න පුළුවන්. මනෝමය කියලා. ඒ මනෝමය කියන්නේ මේකයේ පැත්තක තියලා. මේකයෙන් වින්නෙච්ච කය. මේකයෙන් ගිහිලා වරපිටාව යනවා වගේ යන්න පුළුවන්. නමුත් දැන් හිඟු වේදෙනෙකුට ලබලා තියෙන මේ වැඩ බලපුවාම කයින් ගියා කියනවා. මේ තියෙන්නේ මේ ලෝකෙ. ඒ මනෝලෝකෙ. මේ මනෝලෝකයේ ගිහිලා තමයි මනෝලෝකයේ දේවතාවෝ හම්බ වෙනවා කියනවා. ඉතින් ඒකේ ගිහි කතාව කියනවා. දැන් මේකේ පැරණි කතාවක් තියෙනවා. ඒ වේදී කියන කතාවක්. අන්නේ යෝගීන් ඔය භාවනා කරනකොට ඔහොම අවස්ථාවකට පත් වෙනවා. මෙන්න මේ වෙලාවේදී හරියට මේ මනෝමය කයකින් ගියා වගේම අවස්ථාවක් එනවා. හැබැයි ඒගොල්ලෝ ඒකට කියනවා මේක රැවැත්තිලා. මේක නා විෂ්ණු මායාව කියලා. විෂ්ණු මායාව කියලා කියන්නේ ඒගොල්ලෝ ඒකට අහු වෙන්න එපා කියලා. මේ විෂ්ණු මායාව එනවා. උපක්‍රමයක් වශයෙන් ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒ යථාර්ථය දැන ඉන්නේ පස්සේ අදහසක් අරගෙන වටේටම ගිනි ගොඩක් ගහනවා. ගිනි ගොඩේ මැදට වෙනවා මේගොල්ලෝ. ඒ කියන්නේ වටේට ගිනි. ගිනි වලල්ලක් මැද මේගොල්ලෝ එහෙම භාවනා කරනවා. මොකද මේ විෂ්ණු මායාවට ගිනි හිඳා ඉන්න බෑ කියන කරා දෘෂ්තිය. විෂ්ණු මායාව වෙන්නන්නේ මේ විෂ්ණු බලවේග වලට ඉන්න විදිහක් නැහැ. ඉන්දර හිඳා. ඒකර මට එකින් බේරලා භාවනා කළ හැකි එක තමයි නියම. මේ කතාවේ තියෙනවා දැන් ඔහොම එයා භාවනා කරගෙන ඉන්නකොට. එක්කෙනෙක් එයා හම්බින්න ආවා. ඇයි ලෙවලු මොකද ගිනි ගොඩක් ගහගෙන වටේ විෂ්ණු මායාවෙන් දෙරෙන්නේ කියලා. දැන් එයා මනෝලෝකේ මනෝකයකින් මේ කියන්නේ විෂ්ණු මායාවෙන් දෙරෙන්නේ. විෂ්ණු මායාව දැකලා තියනවා දැකුවා. ඒ වටේ මම දැකලා නැහැ කියලා. එහෙනම් ඉන්න වාත් දැකලා විෂ්ණු මායාව පෙන්වන්න කිව්වා. ඒ පාර එයා ගියා පාත්. අර කය එතන. එයා නම් මනෝකයකින් තමයි මේ මනෝමය කයකින් ඉන්නේ. ඒ සමාජීය ලැබුණ කය නෙමෙයි මේ කියන්නේ. මේක ඉස්සරහා විදිහේ මානසිකත්වය. සීන ලෝකයක් හා සමාන මානසිකත්වය. මේකෙන් ගියර වශයෙන් මොකද කරන්නේ? දැන් මෙයා එක යනවා දුර ගමනක් අදිපාරාදිගේ එක ගියලා මහා ප්‍රධාන පාරෙන් ගිහලා අදිපාරාදිගේ ගිහලා මෙයා විශාල වතුර විපාකයක් ආවා. මේ යනකොට. එයා කියනවලු මට හරි වතුර විපාකයි. ඉතින් නිකන් යංගෝ තාටි අතුර යනකොට අම්බේ වතුර මොන දේනා. දැන් ගියේ එක යනකොට. එක තැනින් දෙනවා පොඩි පැලක්. අද කරක් පේනවා. අර කිනේ ගෙදර මීල වතුර ටිකක් ගිලා එන්නේ බේරෙන්න මම මෙතන ඉන්නා එනකන්. ඊට පස්සේ මම මොකද කරන්නේ වතුර පොඩි ඒක ගියා ලස්සන කාන්දාවක්. මේ බැලු. එයා බොහොම හොඳට ඉනහ වෙලා හිටන් වතුර එකක් ගෙනත් දුන්නා. දැන් මෙයාට හිතෙනවා මොකද මම අයි ආපහු යන්නේ මේ කාන්දාව දැකලා. මෙයා බොහොම පරදෙන්න ගැටුයි. මෙයාගේ විවාහ කළ කියලා හසහස නැහැ කියලා. වාර්තේක විවාහ වෙන්න කියලා තමයි කැමති. ඒ වාරම වෙලගෙන දැන් එයා ඒ කියන්නේ ඒ කාන්තාවත් එක්ක විවාහ වුණා. දැන් කල්පනා කරනවා අර මිනිහයා පස්සේ ඉඳියත් එහෙම හරි විෂ්ණු මායාව බලන්න කිව්වොත් මේක නැති වෙනවා. ඒ මිනිහයා යන දිහා ගියායේ තමක් නැහැ.
මම මෙතනින් කරගෙන මේ භාර්යාවත් එක්කලා අර මනෝලෝකේ ඉඳලා දරුවෝ දෙන්නෙකුත් උපන්න. දැන් අවුරුදු ගානක් නෑ මේ ගෙදර හිටව හැටි දැන් මට වැටෙන්නේ. අර යන්නේ මොකද කරන්නේ ඊට පස්සේ පුළුවන් තරම් බයින්න පටන් ගන්න. නිඳා කරන්න පටන් ගන්න. බයිනෝට මං ආයි කාලා කන්නේ මේ ගෑණිගේ උගුරට මං අහුමාන්නේ. අපරාධි මං විශ්ව මායා බලන්න කීයක මට කරගන්නත් බැරි වුණා. එයා හිටියානම් එහෙම මං ඒකින් ඒකව කරගන්නා මට ඒක කරගන්න මගේ වැඩේ කරගන්න ලැබුණා. දැන් මම මොකද කරන්නේ? මම යනවා ඇන්ද කොහොම හරි ආයි යන්න ඕනේ බලන්න හොයාගන්න කියලා යනකොට අරයා ඉන්නවා ආයි කැඩ කර කිව්වේ. අනේ මම මහා බාලෙන් වැඩින් මං එහෙම යන්න ගියා. ඒ මේ ඔබ ඉන්දියාවේ ගමන එන්න බැන්නා. ආ කමන්නේ දැන් ආපහු යන්න. එපා ගියට පස්සේ මොකද කරන්නේ? ඉතින් මට විෂ්ණු මායාව පිළිබඳව. ඕක තමයි විෂ්ණු මායාව කියන්නේ. කියලා වෙලයි ගන්න. ආපහු එක්කා. ඇවිත් බලනකොට එයාට තේනවා ගිනිගොඩ වැද්දි. එයාගේ ශාරීරික භාවනා ආයතනෙදී. ආ දැන් ඉතින් අතුරට යන්න. ගියට පස්සේ නැර හැරෙයි. බලන්න මෙයා දැකලා තියෙන්නේ මනෝමය හීනයක් නොවන ඊට වඩා මහ හීනයක්. අනේ විෂ්ණු මායාව. දැන් තව භාවනා කරන්න ගිහින් දැන් ධ්‍යාන හම්බුණා. මේ ධ්‍යාන ලබාගෙන ගිය මනෝමීතියක් නෙමෙයි මේ තිබු. මෙන්න විෂ්ණු මායාව කියන උපචාර දැහැන් වල උපචාර අවස්ථාවකදී පුදුලයක් හැවටෙනවා. දැන් අද මේ වගේ தත්ත්වයන් අදත් පේනවා. ඒ බොහෝ අය ඔය වගේ ලෝක වලට යනවා මනෝමීතයි. මෙහෙම ක්‍රමයක් තියෙනවා. ඉතින් මේවා මායාවල්. මේ මායාවල් වල නැවතහම මොන විදිහකින් මේකෙන් බේරෙන්නේ ඉතින්? ඒ ඔක්කොම කියන්නේ බොරු. මම නම් ඒකාන්තයේ මට සමාධිය වෙලා තියෙන මට ඔක්කොම හරි. ඔතනම හිත හිටි. ඔක තමයි මහා භයානකම. ඊට පස්සේ කවදාවත් ගණන් ගන්නේ නැහැ අර කර්මස්ථානාකාරයේ කියනදී. ඒක ගණන් ගන්නේ නැහැ. එයාට හොරෙන් හරි අර වැඩේ කරනවා. කරලා ඊට මොකද කියන්නේ අර අමාරු වැඩේ. දැන් මේක හුඟාන්නේ අපේ භාවන අපි මේ භාවනා දෙනකොට සමහර අය. ওই தත්යන්ට පත් වෙනා ලැබිච්ච දෙහැනේ පිළිදෙන. ඒ සමාධිය හිතේ ඉඳලා ලබාගත දැහැන පිරව ගන්න. ඊට පස්සේ දැහැන සමාධියෙන්ද අර සමාධියෙන් සමාධි ඉඳගත ගම යන්නේ ඒක. කොහොම වගේ සිද්ධිය. ආනන්ද වෛද්‍යහාඳු එක්තරා කාන්තාවකට තරුණ කාලේ. උන්වහන්සේගේ තරුණ කාලේ. භාවනාවත්. උන්වහන්සේගේ භාවනාගත පිරිසක් අතරේ ඒ කාන්තාවක්. එයාගල්ල පැත්තේ ඉතිව කාන්තාව. දැන් මෙයා භාවනා කරගෙන හිටපුවාම ඉතින් භාවනාවේ ස්වභාවය මේ කියන්නේ සුද්ධජන ස්වභාවය. මෙයාට මේ භාවනාදී අර වගේ යන්න පුළුවන් අවස්ථාවක් කියලා එයා ගියා. විදාසනා ගියා. ගිහින් බලන ලස්සන මල් වත්තකට ගියා. බලනකොට ආනන්ද මෛත්‍රී හල්තුත් මල් වත්තේ. භාවනා කරලා ඉන්නේ පිටදී වෙන දිහාක. ආනන්ද හාමුදුරුවෝ තමගේ සහාය කෘතිය කරගත්තා. මල් වත්තේ. ඉතින් එයාත් එකල මල් වත්තේ ජීවත් වෙලා කෑ හතරක් සමාජී ඉඳලා අපහු වෙනවා. ආයතනයක් මොකද කරන්නේ දවස් ගානේ පැය හතරක් මම භාවනායි. ඉංග්‍රීසි කට්ටිය ඔක්කොම කියනවා පුදුම විදිහට භාවනා කරලා තියෙන කෙනෙක් නේ කියලා. අර ධර්ම කාලයෙම ගත කළේ ওই භාවනාව. අන්තිමට එයා මොකද කරන්නේ? ඒ ලෝකෙට ගියාට පස්සේ ගර්භිණී. ගැවිණියක් වෙලා. ඒ ලෝකෙ. දරුව දෙන්නෙක් හම්බුණාද ඒ ලෝකෙ. දැන් මම දරුව බලන්න යනවා. අර ලෝකෙ ඉඳගෙන ඉතින් භාවනා කරන හැම වෙලාවෙම පැය හතරක්. ඊළඟ දරුවෙක් එක්ක කරන්නේ තමයි මනෝමය. මනෝ ඔය මනෝමය ඉදි නෙවෙයි. මනෝ රැවටිilla. මනෝ ලෝකයේ වැඩ නැහැ. මනෝ මුලාවක්. ඒ මනෝ මුලාවක් කියලා වැටෙන්නේ නැහැ. ඒක තමයි අපි දීන ලෝකේ දීන මේ දීනයක් දෙන කියලා අපිට වැටෙන්නේ නැහැ. අන්න ඒවා කිදයක්. ඒ කියන්නේ නිින්නේ පේන දීන හැබැයි පේන. එහෙම අවස්ථාවක් වෙයි කියන්නේ. ඉතින් මෙතෙන්ද ගිහලා තන අන්තිවරේ මේ මරණාසන්න කාලේ වෙනකොට මෙයාට ගතින් විස්සා පහළ වුණා. මහා කැලෑවකුයි ඉරිසං පිරිසකුයි තියෙනවා. ඉරිසං. දැන් මෙයා ඇදින් යන ඉරිසං උප්පත්තියේ. දැන් භාවනාවක් නම් එහෙම එකක් ඉන්නේ. ඉරිසං උපතර තමයි මෙයා ඇදින් යන්නේ. ඉතින් මෙයා මෙලොවේදී කතා කරනවා කවුරු හරි ආව කොළඹ පැත්තේ යන ආව කවුරු හරි මට කියහල්ලා. මොකද ආනන්ද මෛත්‍රී හාමුදුරුව කමා කරගන්න ඕනේ මම. දැන් කොහොම කතාවක් තියෙනවා. ඒ මටෝක ආරම්භය. ආනන්ද වෛද්‍යහතුමෝ කමා කරන්න ඕනේ. ඒ ලෝක මහ පුදුම කතාවක් මේ කියන්නේ. යම් බිස්සුන් වහන්සේ නමගින් එහෙම සිද්ධයක් වුණා නම් කමා කරන්නෙම එයාත් එක්ක යන බබුලක යන්න ඕනේ. අපාගත වෙන්නේ ඊයා පරාජිකාවෙලා ඉන්නේ. එහෙමනම් මම කියන්නේ ආනන්ද වෛද්‍යහතුමෝ පරාජිකාවෙලා ඔහොම එකක් වුණා කියලා මම ඕක දන්නවා කියනකොට ඔය වෙච්ච කීපයක් නෙමෙයි ඔයගලන්ටයි වැරදිලා තියෙන්නේ. ආනන්දවයි හාමුදුරු ගැන විස්තර හිතන්න යන්න එපා ඔය පිළිබඳව. ඕක ඒ පැහැදිලිගේ මනෝ සංකල්පයක් මත වෙච්ච හැටි. ආනන්ද හාමුදුරු කම කරන්නේ නෙමෙයි සමාජයේ සමාජයේ තිබුණ අදහස හදලා දාගන්න ඉතින් මම දන්නේ කොහොම කරන්න විදි කියලා. ඉතින් එහෙම කියලා හරි මම තුල අහන්න කියලා. ඕක ආනන්ද හාමුදුරන්ගේ ස්වභාවික සිද්ධියක් නෙමෙයි. එයා මනෝමය වශයෙන් එයා හදාගත් එකක් නේද කියන එක අහන්න කියලා. එහෙම එකක් තමයි යෝ එතකොට. මගේ බාරන් දැන් ඔයගොල්ලෝ කොහෙද ඉන්නේ? ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නේ ආනන්ද මෛත්‍රී හාමුදුරන්ගේ මේ වගේ සිද්ධියක් වුණා කියලා කොයිතරම් අපරාධයක්ද? ඉතින් ඒ නිසා මේ වැරදි ආකල්පවල වහින්නක මේ වගේ දේවල් මනෝමය වශයෙන් සිද්ධ වෙනවා. දැන් බලන්න මෙන්න මේ වගේ දේවල් තමයි අදත් මේ වෙන්නන්නේ මේ මනෝමය කයි මම ගියා. මට දැන් මෙහෙම ශක්තියක් තියෙනවා. ඥානීයටපත් වෙලා මම ඉතින් දෙගියා. දැන් මේ වගේ මහ පුදුම මුලාවකට පතුනා මානසික මුලාවකට. ඒ නිසා මේවෙන් බේරෙන්න ඕන. දැන් බුදුරයන් වහන්සේ යමක් ධානයයි කියලා ධානයේ ස්වභාවයක් ඉන්නවා නම් අපි දැක්ක දැනන තුල. ඒ ධාන ස්වභාවය අපිට තේින්න ඕන. ඒ ලක්ෂණ මතුවෙන්න ඕන. දැන් කර්ණයේ කරදකයේ ප්‍රීතියෙන් සුඛයෙන් තෙමා යනවා කියන ප්‍රථම ධානයේ ද්විතීයි ධානයේ. මේ කරදකයේ නොපෙණ යන නොදැන යන ප්‍රථම ධානයක් ද්විතීයි ධානයක් නැහැ. මස්ලේකයේ කරදකයේ කියන්නේ මස්ලේකයේ. එනේ මස්ලේකයේ නොපෙණ යන නොදැන යන ප්‍රථම ධානයක් ද්විතීයි ධානයක්. දැන් අර වගේ අර මනෝමේකයෙන් ගියාට පස්සේ මස්ලේකය තියෙනවා කියලා දකින්න බෑ තමයි. දැන් කීන ලෝකේ කීනෙකින් ඉන්නකොට අපිට පේනවාද මස්ලේකය තියෙන බව? අපි දැහැල් ලබලා නෑ හොඳට කම්මැලි කමට ගුලියාගෙන ඉන්න මිනිහලා කීනේ පේනකොට මේ කීන ලෝකේ ඉන්නවා මස්ලේකය තියෙන බව හරි දැනනවාද? කවුරු හරි යාගේ ඇඟ යාල හොල්ලලා යනවා. එයා දන්නවද? ඒකවත් දන්නේ නෑ. නමුත් එයා ගියාන්න ලබලා නෑ හොඳ ගොර කම්මැලි කමට හොඳට ගුලියා ඉන්න කාලකන්ණිය කෙනින්ද කිව්වොත් ඔය දේ වෙනවා. කවුරුද දැහැන් තිබුණා? එයා මනෝමය රෝගයක් නැහැ. ඉතින් මෙයාගේ මේ මනෝතල තියෙනවා. මේ මනෝතල වල පිහිටීම ওই ආකාරයෙන් සිද්ධ වෙනවා. දැන් මේක වෙනම කතාවක්. ඥානී කියන්නේ තව එකක්. ඥානීදී බුදුරජාන් වහන්සේ දේශනා කරපු ඒ ධම්ම කතාවට ආවේ නැත්නම්. ඒක ධානියක්. හැබැයි පුරුදු කරගත්තට පස්සේ අපිට ওই වගේ අවස්ථාවක් ඔයකපත් වෙලා ශරීරයෙන් දැන් ඉහළට යනවා කියන එකෙන් ගත්තහම ශරීරය උඩට ගියා වගේම දැනෙනවා. ශරීරය අනෝමේ කායිකින් උඩට ගියා වගේ. ඊට පස්සේ අපි සුවේකිනුත් ඉන්නවා. මේ කියන්නේ කාය නොබෙනෙන අර මනෝමේ කායි නිදහස් වෙයි. එහෙම හේගුණුත් ඉන්නවා. නමුත් ඒක සීටි ධානාංගේවත් සුබ ධානාංගේවත් නෙමෙයි. අය උන්වහන් ඉඳලා වෙන්නන්නේ මිනාහි ළඟයි, ඇහැ ළඟයි, නළල ළඟයි, විමුදුනේ කියන්නේ කඩේ. ඉතින් මම දැන කායිකද කියලා උන්වහන්සේ බුදුරණහතින් එක්කත් එකද කායික තමයි විචේනේ කරන්නේ පුදුස්ස. නැවත උන්වහන්සේ තමයි ඔබ වෙන්නේ. ඔබ වෙන්නලා ඊට පස්සේ උදි ඉහල් යන වෙන්නවා කයි. අරූපේ කියනවා ඒක. මේ රූපය හතන අරූපේට කියනවා. ඒක තමයි ඉහල් තිහෙට ගියා වගේ යන්නේ කියලා. අන්තිමට අස්ස සමාපත්තිලා ගින් කියලා කියනවා ඒගොල්ලෝ. මේ හරියට ඒ ගෝල පිළිසෙන්නේ. මේ පිළිසෙ වෙන එකක් වෙන්නන්නේ කොහොමද? ඉතින් මේවා ලබන්න බොහොම ලේසියෙන් පුළුවන්. ඒක පරිකමක් නෑ. හැබැයි මේ එකක්වත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝභ දේශ මොහ අරමුණු වලින් අහකයා නිවන මුල් කරගත්ත පුද්ගලයාට ලෝභක්ෂේත දේශක්ෂේත මොහක්ෂේත හිත පිහිටන. ඒ ලෝභක්ෂේත දේශක්ෂේත මොහක්ෂේත කියන්නේ නිවන. නිවන කරා ඇදී යන පුද්ගලයාට අලෝභ දේශ මොහ ගුණයෙන් පුලින් තමයි ඇදලා යන්නේ නිවන. ලෝභක්ෂේත දේශක්ෂේත මොහක්ෂේත. අන්න ලෝභේ නිසා දැවුණා නම්, දේශේ නිසා දැවුණා නම්, හිර වුණා නම්, මොහේ නිසා දැවුණා නම්, හිර වුණා නම් ඒ ස්වභාවයෙන් තමයි මේ කය අතුරු වෙන්නේ අපි හිතේ. හිත දැවෙනකොට, තද වෙනකොට, හිර වෙනකොට අර සුවේ දැනින්නේ නැහැ, නිදහස් වෙයි දැනින්නේ නැහැ කය. කයි ධාහිරපත් වෙලායි. එක විදිහට ඉඳගෙන ඉඳ අමාරුයි. වෙහෙස වෙනවා. එතන මේ කයේ අලෝභදී සමෝහ සහගතව මානසිකත්වයේ නැගිනකොට මේ කයම ඒ අලෝභයෙන්, අධිසයෙන්, නමෝහයෙන් නැගින සුවේෙන් තෙප්පෙනවා. මෙන්න මේ නිසා මේ කය පැහැදිලිව පිළිපිනි තියෙද්දි නිදහල් නිදහස් ප්‍රීතියකුත් ඒ නිදහසත් එක්ක නැගින්නාව සුවේකින් මේ කය වට කරගන්නවා. මේ කය අත්තක් මුල්ලක් නැහැ ඒ සුවෙන් විනාගින් හිටිනවා. ඒකර ඇහැරලා බැලුවත් අපිට ඉන්න පුළුවන් ඒ සුවේ. දැන් ඔය කියන ක්‍රමයට ඇහැරලා ඉන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ වෙන්නා මම ළඟ බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන උච්චාසයන මහාසයන තුනක් ගැන විග්‍රහ කරලා දීවමේ උච්චාසයනයයි මහාසයනයයි මම පරිහරණය කරනවා කියලා එක්තරා බමුණෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරන් වහන්සේකින් පළවෙනි උච්චාසයනයේ මහාසයනයේ හැදීනේ උසසුන් මහසුන් කියලා අද මේ කතා කරන වචින්ට ගත වදනයක්. මම විවේකව අරණ්‍ය මුල් ශුන්‍යාකාර වෙන ස්ථානවල විවේකව වාඩි වෙලා පොළ ටිකක් කොළාතු ටිකක් හරි කොළ ටිකක් හරි එකතු කරලා දාලා කුන්ති ආසනයක් හදාගෙන මම ඔකේ වාඩි වෙනවා. මෙවතුන් ආව මං මෙසේ ප්‍රථම ධානයේ සමාධිය. ඒ ප්‍රථම ධානයේ විතර මාගේ ඉඳ ගැනීමක් ඇද්ද, හිට ගැනීමක් ඇද්ද, ගමන් කිරීමක් ඇද්ද, නිදා ගැනීමක් ඇද්ද? මෙන්න මේ කටයුතු හතර මම හතර ඉරියව් පවත්වනවා ප්‍රථම ධානය. මෙන්න මේකමයි පළවෙනි ජීවයේ උද්දාසයනයයි මහසයි. දැන් ඉන බුදුරජාණන් වහන්සේට ප්‍රථම ධානයේ ඉඳ ගන්න පුළුවන්, හිට ගන්න පුළුවන්, ගමන් කරන්න පුළුවන්, නිදා ගන්න පුළුවන්. හතර ඉරියව් අතර තියෙන සෑම ඉරියව්වක්ම පවත්වන්න පුළුවන්. එන ප්‍රථම ධානයේ යන්නත් පුළුවන්, ඉඳත් පුළුවන්, ඔක්කොම කරන්න පුළුවන්. එසේ වූ මාගේ පවිතක්ක සවිචාරයන් කරන විවේකයෙන් හටගත් පීඩිත දුක, සමාධියෙන් හටගත් පීඩිත දුක ඇති දෙති අධ්‍යායට සමාවදී. එසේ වන්නා වූ මාගේ ඉඳ ගැනීමක් ඇද්ද, හිට ගැනීමක් ඇද්ද, ගමන් කිරීමක් ඇද්ද, නිදා ගැනීමක් ඇද්ද, ඉරියව් පැවැත්වීමක් ඇද්ද? මේ මාගේ දෙවැනි ජීවයේ උච්චාහයයි මහාකය. එහෙනම් බුදුරණන් හදේ පෙන්නන්නේ දෙති අධ්‍යායට සමාවදී ඉඳ ගන්නත් පුළුවන්, හිට ගන්නත් පුළුවන්, ගමන් කරන්නත් පුළුවන්, නිදා ගන්නත් පුළුවන්, ඉරියව් පවත් ගන්නත් පුළුවන්. එසේ වූ මාගේ තෘතිය අධ්‍යායට සමාවදීමක් ඇද්ද? පීතිය විරාගී උපේක්ෂා සාගත ඇති පාරිශුද්ධිය යුද්ධවන් තෘතිය අධ්‍යායන සමාධින මගේ ඉඳ ගැනීමක් ඇද්ද, හිට ගැනීමක් ඇද්ද, ගමන් කිරීමක් ඇද්ද, නිදා ගැනීමක් ඇද්ද, ඉරියව් පැවැත්වීමක් ඇද්ද? මේ මගේ තුන්වෙනි දිව්‍යමය උද්දාසයයි මහාපය. ඒ පීතියේ විරාගයෙන් තුතේ සංසිඳීම උපේක්ෂා ඇති පාරිශුද්ධියෙන් යුද්ධවන්නා චිත්ත ප්‍රසාදයෙන් යුද්ධවන් චතුර්ථ අධ්‍යායනව සමාධි. ඉතී වන්නාව මාගේ ඉඳ ගැනීමක් ඇද්ද, හිට ගැනීමක් ඇද්ද, ගමන් කිරීමක් ඇද්ද, නිදා ගැනීමක් ඇද්ද, ඉරියව් පැවැත්වීමක් ඇද්ද? හතරවැනි දිව්‍යමය උද්දාසයයි මහාපය. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන ආකාරයෙන් ප්‍රථම අධ්‍යායනයක සමවැදලා, දෙති අධ්‍යායනයක සමවැදලා, තෘතී අධ්‍යායනයක සමවැදලා, චතුර්ථ අධ්‍යායනයක සමවැදලා ඉඳ ගන්නත් පුළුවන්, හිට ගන්නත් පුළුවන්, යන්නත් පුළුවන්, ඉන්නත් පුළුවන්, ඔක්කොම කරන්න පුළුවන්. දැන් මනෝමය ඉරියෙන් 999ක් පවලා සමස්තික 1000ක් වෙණී හිටියන් චුල්ල මතකහතු. දැන් මවාගෙන ඉන්නකොට ඔක්කොමත් ඒ ඉරිදි බලයෙන්ම ඉරිදි ඥානෙ මවලා හැමතැනම ඉන්න කට්ටිය සමහර අය මේ අතු ගන්නවා, සමහර අය මේ මුතුරු වෙට්ටම් කරනවා, ඒක සමහර අය පාත්‍ර නමලා තිනවා, හොදලා තිනවා, ඔක්කොම කරනවා වැඩක්. අස්පස් කරනවා. දැන් ඔහොම එකක් මවාගෙන හිටියා. දැන් අභිඥා පාඨක චතුර්ථ අධ්‍යායන සම්වැදිකණේ ඔටිය කරන්නේ. ඔය වෙලාවේ මේ ඇහුවා. දැන් බුදුන් අහක ආපුගෙන ඉතින් ඉන්නවා පන්සලේ ගිහින්. ඒවර බලබම්බ මහා ගුණක් ඉන්නවා කියලා ගිහලා බහුවෙත. එතෙන් චුල්ලපන්තක හාමුදුරු එක්ක. ඒවර ස්වාමී චුල්ලපන්තක හාමුදුරුව කවුද කියලා පොඩි හාමුදුරුවෝ අහනවා. ඔක්කොම එකලා මම චුල්ලපන්තක කියලා. ස්වාමී හොයාගන්න බෑ ඔක්කොම එක වාගේ ඉතිරානමයි එක විදිහම හැටදුවත් එහෙමයි. ඔක්කොම එකලා මම චුල්ලපන්තක කියනවා. ඒවරිගේ නැවතත් ආපහු ගින් කරනවා. ආයෙත් ගිහලා අහන්න කවුද චුල්ලපන්තක කියන්නේ? මම චුල්ලපන්තක ඉස්සෙල්ලා එක්කෙනෙක් කියයි. අන්න එයා බලාගන්න අල්ලගන්න එයා. අනිකා ඊට පස්සේ කියන්නේ. මේ අනිකා යෝන්නේ ඒ ඉස්සෙල්ලා මම චුල්ලපන්තක කියන අරන් ඉන්නේ. ඒවර කියනකොට මෙයා අල්ලගන්න කිව්වා කියලා. ඉතින් බලාගන්න මම චුල්ලපන්තක කිව්වා එක. කියනකොට දැක්ක කිව්වේ එක. අනිකා පස්සේ කිව්වා. කියනකොට ගිහරි අතින් අල්ලගත්තා අර අනික 999 අතුරු දහහ කළා. දැන් මේ සිද්ධියේදී හොඳ වැදගත් දෙයක් තියෙනවා. අවිඥා පාතකේ චතුර්ථ ධානයේ ඉන්නේ. මේ හාමුදුරන්ට කවුද චුල්ලපන්තක හාමුදුරුවෝ කියන එක ඇහුන්නේ නැහැ. මම චුල්ලපන්තක කියලා චතුර්ථ ධානයේ උත්තර දුන්නේ නැහැ. ඇහුන් නැද්ද කතා කළේ? එයා ඔච්චර ඉහළට ගිහිල්ලා චතුර්ථ ධානය ඉඳගෙන කියන එක අහන්නත් පුළුවන්, වචනේ කතා කරන්නත් පුළුවන්. ඉන්නේ චතුර්ථ ධානය. දැන් මේ බුද්ධ දේශනාව තුළ අපේ ධර්මයේ ත්‍රිපිටකයේ තියෙන දහම. දැන් ඔය කියන જાති චතුර්ථ ධානය කියන එක පස්සේ පුළුවන් දෙයක් කරන්න. කතා කරන්න එහෙම කතාවක් තියෙනවා. ඉන්නේ කොහෙද? එහෙම එකක් නැහැ. දැන් කොහොමද බුදු ගන්න හන්දේ වෙන්නේ චතුර්ථ ධානය? අභිඥා ලාභිව ඉන්න අය ආකාශයේ යනකොට පුතජන පුතානේ නම් ආර්ය සත්‍යෙට පත් වෙච්ච නැති ඔය ලෞකික දැන් ලබාගෙනත් යන්න පුළුවන්. සමහරලාට ඉච්චිගින්ගේ කටහඬක් අහලා කුරුල්ල පාත් දෙනවා වගේ දෙන පාත් දෙනවා කියන්න බැරි. එන ඇහිල නැති යනක උඩි යනකොට එන අවිඥා පාදේ චතුර්ථ ධානයේ බැහැලා දුරින් ඒක ඉඳලා එන අවිඥා පාදේ චතුර්ථ ධානයේ ඉඳලා ඉරිදි බලින් ආකාශයේ යනකොට කටහඬක් ඇහිනාම ඒ කටහඬ ඇහිලා නේද පාතුනේ ඉතින් හැංගීමකුත් ඇති ඉරන්නේ දැන් අපි ලගේ නේද වාසි. ඉතින් හැංගීමක් පාලනය වෙලා තිබුණා. හැංගීමේ ගෝචරය හිරෙම නැති කල් ගියා. හැංගීමේ කොටු වෙච්ච ගාම මේ සද්දෙත් අහලා මේ හැංගීමට හිතවිලි පහළ වෙලා ඉතින් නා සාපහුව වෙනවා. දැන් මේ දේශනාවේ හොඳට පැහැදිලිව මේ ධ්‍යානලාදීන්ගේ ස්වභාවයන් පෙන්වලා තියෙනවා. ඉතින් ඔය කියන જાතිය කියන දෙහැන්න ගියාට පස්සේ ඒ උතිය කටිට ඇහෙන්නෙත් නෑ, ඉන්න දෙන්න දන්නෙත් නෑ, සකයත් දැනෙන්නෙත් නෑ, එහෙම එක නෑ යන්නේ. ඒ කියන්නේ මොකක්ද? දැන් මෙතෙන්දි දැක ගන්න ඕනේ අපි මේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු චතුර්ථ ධානය කියපදි එකක්. සීකල බලගුහම එයාට උනන් ඒ දෙහැන් ඉඳගෙන කතා කරන්න පුළුවන් අහන්නත්. දැන් ස්වභාව විදීකල බලනකොට තමන්ගේ අගපසක පේන්නේ නෑ මොකද නේ සරිකර ආලෝකයක් තුලයි. ආලෝකයෙන් අහනවා, ආලෝකයෙන්ම කතා කරනවා. ආලෝකයක්ම යනවා. ආලෝකයක්ම ඉඳගන්නේ. සීකල බැලුවොත් ඉඳගත්ත දෙන ඉන්න වටවිට ආරෝන්නේ දෙහැන සීකලොත් කෙලිමිට දෙහැන. යාන. එතන තීරි කතාවක් විතරයි. ඒකේ අත්දැකීම් ලබාගෙන මොකද දකින්න ඕන. ඒක දැහැන කියන්නේ ධානී කියන්නේ යන්නේ ඒක. ඉත චතුර්ථ ඥානින් හැර තව දෙහැන්නේ සමාධිය ප්‍රමාණව තියෙනවා. ඉත මේ නිසා ධානයක් ලබා ගන්නකොට ධානයක් ලබා ගැනීමේදී ওই ධානාංග 15 වෙන්න ඕන. ඉත අපි අර වෙන සමාධිය පුරුදු කරගත්තාම ඉතින් යනකොටම අපි වැටෙනවා සමාධිය. ඉතින් තමයි පරිණි සමාධිය ළමයි ඊට පස්සේ ආශ්‍රයයක් නැති වෙලා ආවේ. ඒතරම් හොයා ගන්න බැහැ. ඉතින් ඕකේ අවස්ථා 4ක් දීලා තියෙනවා. දැන් අපි කවුරු හරි කිව්වා නම් අවස්ථා 10ක් තියෙනවා. 10 කියන්නේ කිව්වම තව සක්විති සක්විති 10 වෙලා කියයි. අපි දීලා තියෙන හතර නිසා අපි හතරෙන් දීලා හරි කියලා ඉන්නවා. උනා කට්ට 100කට යන්නත් පුළුවන් ඔය හිත හදාගන්න. පුරුදු කරගත හැකියි. අපිට කිව්වා නම් එහෙම දැහැන සක්ති දැහැන 100ක් දිනවා. සක්විතෙන් සක්විතට එකින් එකට යන්න පුළුවන් කිව්වොත් 100 දැහැන්ට යන්න පුළුවන් කිව්වොත් එහෙම. අපිට අපූර්ව දේනු ගන්න පුළුවන් සක්විත වල ගියා, සක්විත වල අනිහ අදිචාන වල ගියා, සක්විත වල ගියා. ඊළඟට ඡය කර ගියා යන්න පුළුවන් ඉහෙල. ඈ? දැන් ඔව් දැන් මනෝ ලෝකයකට යනවා. දැන් මේවා ගැලවීමට ගන්න ඕනේ අපි ඇස් අදවන් කර ගන්න ඕනේ තියා ගන්න ඇස්. මෙලෝ පෙනෙන ගානට ඇස් අදවන් කරන්නේ මේ දැන් සමාධිය. ඇස් පදින් තියා ගත්තට පස්සේ තමයි කෙලින්ම අර සමාධිය තියන්නේ. පදින් තියවන්න නැතුව ඇස් අදවන් කර ගන්නවා. අදවන් කරගෙන යන්තමට මේ ලෝකේ පේන ගානට තියා ගන්න. සමා ඉදිරිය වට පිටාව යන්තමට අදවන් හැට පේනවා. මේ ගානට ඇස් තියාගෙන ඉඳලා නම් මේක වඩාගෙන. ඒ වඩාගෙන යනකොට අපි යන්න ගියාම අපිට දැනෙනවා මේ යන්න යන්නේ අර සමාධියටයි. ඥානීය කය සති. නැ කයි සුවයත් එක්කලා කයි නිදහස් සුවයත් එක්කලා කයි සුවේට මතුවෙලා එනවා. එතකොට වඩාගෙන යනවා. අත්‍යරින් වැලී මිදියාවක් මිසක් වෙන කොහාටවත් යෑමක් උදේ නැහැ. භාවයේ දැහැන් වල ස්වභාවය ඒකයි. ලෝකේ අසාරත්වයක් දකින්නට කොහේ යන්න මොනවද කරන්නේ? මොනවද කරන්නේ? එන්න එන්න ඇග දිහින් වෙලා යනවා. පැහැල්ලු වෙලා යනවා. අනේ පැහැල්ලු භාවයට පත් කරන්නේ තද ඇඟ තද වෙන්නේ මොන හරි මේ ලෝකේ යමක් කරන්න හිත හිතියහම. මට මේ ලෝකේ කරන්න කිසිම දෙයක් නැහැ විවේකී. අන් විවේක සුවේ හිතර ගන්නකොට මගේ නිදහස් වෙනවා. අන්න පස්සක්තිය පැහැදිලි වෙනවා. පස්සක්තිය කියන්නේ පැහැදිලි. අන්න පැහැල්ලුව නිසා මොකද වෙන්නේ? අර සුඛේ මතු වෙලා එනවා. හිතාස් පීතිය සුඛේ මතු වෙනවා පැහැදිලි. පීති මනස කායෝ පස්සක්ද? දැන් මොන පීතියද මේ? අල්ලගත්තොත් ගිනි. අත්තරියොත් නිදහස්. අත්තරීම නිදහස්ව දකින්නකොට වැටෙනකොට විශාල මානසික පීඩියක් එනවා. මට ඇත්ත ලැබුණා. අත්තරකුවාම නිගින්නේ නැහැ. අල්ලගත්තොත් නිගිනි. මේක අත්දැකීමට මේක පේනවනේ. එහෙනම් අත්තරකුවාම නිවන. මේ නිවන් මඟ වැළෙනකොට අත්තරී අත්තරී ගිහින් නිදහස් වෙන මානසිකත්වය තමයි වැටෙනකොට. නිවි යනවා, සැනසී යනවා කියලා විශාල පීඩියක් ඇති වෙනවා. අනේ පීඩිය වරස කායෝ පස්සද්ද. එතන මේ මස්ලියේ කායත් එක්කලාම සියලුම හිතකයි දෙකම තැහැදුවටපත් වෙනවා. අනේ නා පස්සද්දිය. පස්සද්ද කායෝ සුඛන්දිය. අයි තැහැල්ලුවන්නා වූ කායිකත්ව වෙනයි සුවේ ඉන්න පටන් ගන්න. සුඛිනෝ සමාධියේ. ඒ සුඛේ තමයි අවනි සමාධිය කරගෙන යන්නේ. චතුත්ථ ඥාන දැනකම ගිහිට ඒ සුවේම ගිහින ආලෝකය මතු කරලා ආලෝකයේ නිදහස් ස්වභාවයටපත් කරලා නිදහස් සුවේ ඉක්මාගින් නිදහසටපත් වෙනවා. ඒතර ආලෝක ස්වභාවය දැයි. ඉතින් ඒ ක්‍රමයට සුදු කරගන්න ඕනේ. ඉතින් මොකද කරන්න දෙයක් නැහැ. දැන් මේවා සෑහෙන කට්ටිය දීලා තියෙනවා මේ සමාධිය. ඊළඟ මේ සමාධිය වලට ගිහින මොකද ඉන්නේ? ඒක තමයි දෙහැන කියන්නේ ඉන්නවා. සමාපතිම ලැබුවා කියන්නේ. අන්නේ අතර වාගේ නේද? මේ අත් සමාපතිය ලැබුණා නම් පංචා විඥාන් ලැබෙයි. ක්‍රම ක්‍රමෙන් හරි. ටික ටික හරි. ලැබුණාද කියලා බලන්න ඕනේ. මේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාගතාය ධානාංග පහ එකින් එක ඒවයි ස්වභාවය. දැන් විතක්ක විචාර නිමිතිනේ කවිතක්ක කවිචාර. දැන් විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාගතා කියලා තමයි මේ කියන්නේ. සවිතක්කා සවිචාරං විවේකජං පීති සුඛ ඒකාග්‍රතා සහිතා පටමජ්ජාන සවිතක්ක සවිචාර දෙකේ යුත් විවේකයෙන් හතරක් ප්‍රීතිය ඇති සුඛ ඇති ඒකාග්‍රතාවෙන් යුක්තවන්නා වූ ධානාංග පහ තමයි ප්‍රථම ධානයේ ධානාංග පහ. දැන් සවිතක්ක සවිචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. මෙන්න මේකේ ටික තමයි ප්‍රථම ධානයේ ධානාංග පහ. විතක්ක විචාර කියලා හිතන් කියන්නේ කාම කාම සංකල්පන, ව්‍යාපාද සංකල්පන, විහිංසා සංකල්පන කියන. මේ සංකල්පන තුනට කියනවා විතක්ක විචාර. අව්‍යාපාද සංකල්පන, අවිහිංසා සංකල්පන, නික්කම් සංකල්පන කියන තුනට කියනවා සවිතක්ක සවිචාර. දැන් කාම සංකල්පනාවක් ආවොත් ඒක කාම සංකල්පනාව සවිතක්ක නෙමෙයි විතක්ක. සවිචාර නෙමෙයි විචාර. ධාම් සංකල්පනාවක් ආවොත් ඒක අව්‍යාපාදයි, අවිහිංසයි, නික්කම්යි. කාරණා තුනෙම ඉන්නවා. දැන් ධාම් සංකල්පනාවක් ඉන්නවා නම් ධාම් සංකල්පනාවට හිත ගොඩනගෙනකොට සවිතක්ක. ඒ ධාම් සංකල්පනාවේ හසුරුවන සවිචාර. ලෝක අනාතයි නිවනම නාතයි. එහෙනම් අලෝ අපි කාගේට අයිති නැති, දේහයට අයිති නැති, මොහේට අයිති නැති. එහෙනම් ව්‍යාපාදයට අයිති නැති, හිංසා පීඩාවලට අයිති නැති, ඒ වගේම කාමීට අයිති නැති. අදහස තමයි මෙතන ගත්තේ ලෝක අනාතයි නිවනම නාතයි. ඔවර කාමත් නැහැ, ව්‍යාපාදත් නැහැ, විහිංසත් නැහැ. ඉතින් අතර තින්නේ අව්‍යාපාද, අවිහිංසා, නික්කම පැත්තට ගෙනියන අන්න අදහස වටනවලා කීපී. අන්න අදහස තේරුම් ගන්න මේක කියාගෙන යනකොට අන්න සවිතක්ක සවිචාර කියන්නේ ඔය විදිහට. ඒතකොට මොකද වෙන්නේ? ලෝකේ අල්ලගත්තාම තිබිච්ච ධාහිය බලයෙන් දැඩි අහකර නිවන් සාන්තිය අත්හැරින් නිදා සාන්තිය ඉද පිහිට. අන්න හිත පිහිට තමන්ටම දැනෙන්න පටන් ගන්නවා. ලෝක අනාථයි නිවනම නාථයි කියලා ඔබ භාවනා කරගෙන යනකොට අනාථ ලෝකයෙන් අත්හැරලා නිදහස් වෙන ආකාරය තමන්ටම වැටහෙන්න පටන් ගන්නවා. නිවිදන් කියන ස්වභාවයේ හිත පිහිට නැහැ. ඒතකොට ගතේ කියන අනුකූල වෙන පටන් ගන්නවා. අන්නේ එතකොට අපිට නිදාගි ඉතින් ලැබෙනවා නිරාංශ ප්‍රීතිය. පංචකාම ප්‍රීතියක් නේද? පංචකාමයෙන් නිදහස් වුණාම ඇති වෙනා විතර නිදාල් ප්‍රීතියක කියන නිදහස් ප්‍රීතියක්. ඒ නිදහස් ප්‍රීතිය නිසා මේ ශාරීරිය නිදහස් වේ කරගෙන ඉන්නේ. මෙන්න මේ නිදහස් වේ කරගෙන යනකොට මූලික අවස්ථාව මුල් ශාරීරිය අත්‍යක් මුල්ලක් නැහැ විශාල සුවේකින් තෙමිලා ගිහිලා ඉන්න නිදහස් වේ. ඒ අත්දැකීම ලබලා මොන්නේ එක දැකලා. අන්නේ එතකොට ඒ සුවේත නිදහස්භාවයට එකඟ වෙලා ඒ හිත විහිදෙන්නේ නැතුව හිතනම විහිලා හිටනා ඉස්තිර වෙලා ඉන්න පුළුවන්. එකපාරින් ඉඳ බෑ. ඔක පටන් ගන්නකොට විදුලි කොටනවා වගේ මතුවලා ගෙවිල යනවා. විනාඩියක් හිතර මතුවලා ඊට පස්සේ ගෙවිල යනවා. විනාඩි දෙකක් තුනක් තිබිලා ගෙවිල යනවා. ඊට පස්සේ ආයෙත් දවසක කරනකොට ආයෙත් ගෙවිල යනවා. හතරක් පහක් තිබිලා යන ගෙවිල යනවා. ඕම ගිහලා නම් වැය ගණන් තියාගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අදිස්ථාන කරලා ඉඳක් පුළුවන් වෙනවා. කල් යනකොට හරියන්නේ. අතුරු කරන්න ඕනේ, භාවිතා කරන්න ඕනේ, බොහෝ කොට අතුරු කරන්න ඕනේ. කර්මස්ථාන ඒ දෙය දිහා කරනකොට තමයි ඒව හුරු වෙලා ඉන්නේ. ඒකෝර තමයි ධ්‍යාන තුල ප්‍රථම ධ්‍යාන තුල බොහෝ වෙලා ඉඳ පුළුවන් අදිස්ථාන කරගෙන. ඒ ක්‍රමයට හුරු කරගන්න ඕනේ. ලැබුණාට පස්සේ ඉතින් හුරු සතර හුරු තියෙන අයට හුඟක් ලේසියෙන්ද ඉක්මනින් හුරු වෙලා එනවා. ඒ මෙහෙම ඒකෝර දැන් සම අධ්‍යානෙ දැනගන්නත් ඕනේ, සමාධිය තේරුම් ගන්නත් ඕනේ. ඒ සම එක එක જાති සමාධිය වල ධ්‍යාන කියන හවට්ටනවා. ඒකයි විරත්. ඒ නිසා මේ වගේ අදහස් වලට එන්නේ. එතන මේ නිරාමිත ප්‍රීතියයි නිරාමිත සුවයයිනේ ඒකාග්‍රතාව කියන්නේ. එකක් අග්‍ර කරගන්නවා. ඒක අග්‍රතා ඒකාග්‍රතා. මොනවාද අපි අග්‍ර කරගන්නේ? ඒක. අපි දහම් දැකලාපස්සේ මේ ලෝකයේ තිබෙන විද්‍යාමාන වෙන සියලුම රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ගත්තා. ඇහැ කන දිව නාසය ශරීරයේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී වශයෙන් මේ ඉදිරිය ගත්තා. මේ කිසිම දෙක මට ඊට අල්ලන්න දෙයක් නැහැ. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා තේරුම් ගත්තා තමයි. තම තමන්ට බෞද්ධත්වයේ යථාභූතදී අග්‍ර කරගන්න එකක් එනවා. මොකද ඒක අග්‍ර කරගන්නේ. අතහැරීම නොවැළම මිදීම හැර තවත් අග්‍ර කරන්න එකක් තියෙනවා. මේ අග්‍ර කරන්නේ තියෙන එක නිවන. අනේ ඒකාග්‍රතාවයේ බෞද්ධයේ ඒකාග්‍රතාවයේ නිවන. අතහැරීමට නොවැළමට මිදීමට හිත පිහිටන. අනේ නිවන මුල් කරගෙන පිහිටියා විතර විතරින් දැනක් නැහැ. මොනවල්ලද? අතහැරීමම නොවැළමම මිදීම කියන ලෝකයට එක සම්බන්ධයක් නැති නිසා ලෝකේ නිදහස් වෙච්ච තැන හිත පිහිටනවා නෙවෙයි හිත පිහිටනවා. නිවන් ස්වභාවයේ අනු ඊට ගැලපෙන දෙන හිත පිහිටනවා. අන් නිවන් නිවන් වතහාගත කෙනාට හිත පිහිටන්නේ නිවන කිව්වට නිවන නෙමෙයි. ඒකාග්‍රතාවය. නේද? හිත තුල උපේක්ෂාවටපත් වෙලා හිටන් හිතේ ඉදිනවා යන්න දෙයක් නෑ. විසිරෙන්න දෙයක් නෑ. ඇදිලා යන්න දෙයක් නෑ. ඇදිලා යන හැමදාම අනිත්‍ය දුක යනත් එක්ක දැකලා. මේ සියල්ලෙම නිදහස් වුණා. නිදහස් මානසිකත්වයක් ඇති වෙනවා. අන්නේ නිදහස් මානසිකත්වයේ තමයි ඒකාග්‍රතාවකින් අපි හිත නිවන දැක්කහ පිහිටන්නේ. මෙන්න මේ ස්වභාවයෙන් නිශ්චලයි. දැනීම සහිතයි. විසිරීම නැහැ. ඒකීයයි. මානසිකත්වයේ දුවන්නේ නැහැ. මෙන්න මෙබඳු ස්වභාවයක හිත හිටිනවා. ඒ හිත හිටින මොකද? රාගීත හේතු වෙන, දේසීත හේතු වෙන, මෝහීත හේතු වෙන දහම වල අතහැරීම නිසා, නොවැළීම නිසා, මිදීම නිසා. ඊට විහිදෙන්න තැනක් නෑ. කුමක් කරගෙන යන්න? යන්න තැනක් නැත්නම් නිශ්චලව තියෙනවා. අනිත් නිශ්චලතාවයද කියනවා ඒ කර්තපාද.
අරමුණ කරා වඩනවා නම් අපේ හිත තීදන්න අරමුණ තියෙනවා. ඒක ලෞකික දෙයක්. ඒක පතවි ඒක ගලේ යන යාවි එහෙම නැත්නම් දින්න එහෙම නැත්නම් ඒක වර්ණ මම හැදී අපි අල්ලගත්ත මේ දේ මතක හපහම කියන හැටි හිත තීදවල. ඒව අල්ලගත්තු හිත එතන තීද. ඒ එක්කම අනිත්‍යයි දුක්ඛයි අනත්තයි අල්ලගන්න හරයක් නැත්නම් හිත පිළිබඳ වරිණාදයක් නැහැ කියලා දැනගත්තා. වරිණාදේ හිත පිළිතනවා. ඉතින් විදිහට එහෙනම් බෞද්ධයේ මොහොතිනාදියක් හරි වටිනා ඒ විදිහ දීපන්න ගත්තා තමයි හේගෙනා කියලා අපි. එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් පොලිය පිළිපාද. ඉත හිතේ පිළිපාද බැහැ. ඉතත් හරි.
එහෙනම් මොකද විශ්වාස? අන නිදහස් වෙනවා.
විහිදිත ස්වභාවයෙන් නිදහස් වෙනවා. කර්ම බල වේදී ගම්පි සිත් වේදී හටගන්නවා. ඊ හටගන්න සිත් වේදී කියන විහිදෙන දෙයක් නැතිලා හැමෝටම අයි බලහත්කාරයෙන් දෙන්න කරටක් නෙමෙයි ඒක මරණ බලයේදී දැනුම කරනවා දැන් අපි ඉතින් කියනවා ඒක එන අපි හතර ගන්න කිව්වෙ නිදුක් කියලා කනස්සිය කියලා ඒකනේ පෙර බලින් කරලා ගා වූ යම් කිසි සංකාරයන් නිසා ඒකෙන් දැනිත එක මේ ලෝකේ යම් කිසි ආකාරයෙන් හටගත්ත විඥානක වායයක් ආගන්තුක පිළිසෙලින් පාට ගන්න අල්ලිනවා අර කර්ම විපාකයෙන් හදන්නා වූ සිදුක් වල හදන විදිහට අබසරෙන් ගත් විචේදී පිටං කියන්නේ ආරම්මන විචාන ලක්ෂණ පිටං කියන්නේ අරමුණ දැනෙනවා ලක්ෂණ කියනවා. තව තවම දැනෙනවා. මොකද දැනෙන්නේ අන්නේ දැනෙන ස්වභාවයක තමයි කියන්නේ පිටේ කියනවා. ඉතින් අරමුණ දැනෙන ස්වභාවයකට කොයින්ද බැදී කියන්නේ පෙර කවීදී මේ බලයක් ඇති කරන හදාගත්තා වූ හිතක් හට ගැනීමකට අවශ්‍ය කරන වැඩ පිළක් කරලා තිබෙන නිසා.
ඒක ක්‍රියාකාරීත්වයේ ඵලයක් වශයෙන් විද්‍යාමානයේ හිත තමයි අර ඉතුරු වෙන්නේ. අන්නේ ඒ ස්වභාවයක තමයි හිත පිහිටා. ඉතින් අන්නේ ඒ ස්වභාවයක පිහිටන ලෝකේ අසාරණං අල්ලන්න දෙයක් නැත්නම්. ඇහැ පිළිවඳ හිත පිහිටන්නවත් නැහැ, රූප පිළිවඳ හිත පිහිටන්නවත් නැහැ, කන පිළිවඳවත් නැහැ, ශබ්ද පිළිවඳවත් නැහැ, නාසය පිළිවඳවත් නැහැ, ගන්ධ පිළිවඳවත් නැහැ, දිව පිළිවඳවත් නැහැ, රස පිළිවඳවත් නැහැ, කය පිළිවඳවත් නැහැ, පහස පිළිවඳවත් නැහැ. මනසින් ඕවගෙන හොයන පැත්තෙත් නැහැ. ඒ වගේම ඒකගේ මානසිකත්වයේත් නැහැ. එහෙනම් ඔය ටික හත් වෙනවා. ඇලීමෙන් තොර වුණා වූ ස්වභාවයක අපබස්තර කියන ස්වභාවයක් තියෙනවා. මානසික ගැටු විසිරෙන්නේ නැති අවස්ථාව. විසිරෙන්න දෙයක් නැති නිසා. ඉන්නේ යන්නේ ඒකයි. ඒ ඒකට හිත විසින් හිත ලකෙමින් හිතට පිළිගනවා. අපේ හිතේ ඇලිලා නැහැ. අලකොලේ උඩ තියෙන වද්ද බින්දුව අලකොලේ නෙවෙයි අලකොලේ උඩ අපේ මේ තියෙනවා. හිත හිතට ඇලෙන්නේ නැති වෙන්නේ හිත තියෙනවා. මෙන්න මේ ස්වභාවය තමයි අර ඒකාග්‍රතාවයට හසු වෙන්නේ. මේ ස්වභාවයේ ඉන්නේකට ඉතින් ප්‍රථම අධ්‍යාන්තර වල 20 අධ්‍යාන ඉස්සරයි එහෙම එකිනෙකට සුද්ධ වෙලා අන්තිම පදස්තර විදන්දි කියෝ චිත්තං කියන්නේ අරිහතුන් වහන්සේගේ චිත්ත ස්වභාවය. ඒකෙන් දැනගන්න ඕන. අන්න අපිට අග්‍රහ කරගන්න තියෙන එකම දේ ඔන්න ඔච්චරයි. නිවන අග්‍රහ කරගන්න බැයි සාධරතාවය. ඒ අරමුණ ඉත නිවන කියන්නේ සාක්ෂේ. ඔව්. ඉතින් ඒක හිත තියෙනවා කියලා දැනගත්තාම හිත නිවන නෙමෙයි. ඔව් දැන් තියෙන බව දැනෙනකොට ඒක නිවන නා. නිවන නවින් ලෝකේ පැනෙව්වා නේද නාම ධර්මයක් මේ පවතින සිත් ධර්ම. චිත්ත, චෛතසික, රූප, නිබ්බාන හතරක් තියෙනවා නේද? එහෙනම් චිත්ත පැනෙව්වොත් නිවන කියන්නේ නිබ්බාන වලට පනවන්නේ මොකද්ද? චිත්ත, චෛතසික, රූප, ලෞකිකයි. නිබ්බාන ලෝකෝත්තරයි. ඉතින් චිත්තයක් නිබ්බාන කියලා පැනෙව්වොත් ගැලපෙනවා. ඉතින් ඉබ්බානෙන්නේ කොහොමද? පෙර මට යම් කිසි දෙයක් දකින්නකොට රාග අරමුණක රාග අදහස් පහළ වෙනවා. දැන් යථාභෝධය නිසා මං සිහි කළ බැලුවොත් දැන් එහෙම වෙනවද? දැන් වෙන්නේ නැහැ. අනමිය. රාගකේ නිබ්බාන. පෙර මට ගහනකොට බයිනකොට තරහ එනවා. දැන් ඉනවද? ඒවලු දැන් ඉන්නේ නැහැ. ඉතරාවද? ඉතරාවා. එහෙනම් මොකද උන්නේ? දැන් නැහැ. අන ද්වේෂකේ නිබ්බාන. එන් නිවන කියන හිතත් දැන් ඉතර පිළිපිට දැන් නැහැ කියන එක නේද නිවන කියන්නේ
ඉසර රාගය තිබුණා දැන් නැහැ. අන්න මෙවර. දැන් නැහැ. නැති ස්වභාවය වැටුන්නේ නැහැ. වැටුනේ නැහැ නිවන වැටෙන්නේ නැහැ. නිවන වැටෙහෙනවා. නිවන වැටෙනවා නිවන කියන පිටක් නැහැ. නිවනවත් පෙරමට මෙහෙම ගිනි තිබුණා. රාගෙ ගිනි තිබුණා. දැන් රාගෙ දාන්නේ නැහැ. නැති බව ඉදිරි හිතේ වැටෙනවා. අන්න ඉදිරියේ හිත ලෞකිකයි. රාගේ රාගක් හේවිත හිතක් තියෙනවා. ඕරින අසංකතාච ධාතු. අසංකතාච ධාතු කියන්නේ අසංකත නෙමෙයි. අසංකත කියන්නේ සකස් නොකරන හැටිව නිවන. අසංකත නිවන. අසංකතාච ධාතු කියන්නේ නිවන කියලාද හිතාගෙන ඉන්නේ. අසංකත කියන්නේ සකස් කරන්නේ නැහැ කියන එක. ඒක රාගය නිසා සකස් කරන රාගිත හැඟීම. රාගිත හිතිවිලි. රාග ක්‍රියා සකස් කරනවා. රාග කතා සකස් කරනවා. දැන් ඒක සකස් කරන්නේ නැහැ. ඉර සකස් කළා නෝදාන අවිද්‍යාව එක. දැන් අවිද්‍යාව දුරු වෙන දැන් රාගේ දේශ මොහ හැඟී හිතිවිලි කියාවන සකස් කරන්නේ. අන්න අපි අලි වෙලා ගියායි. ඒකෝර රාගයෙන් දේශේ මොහේ හිතිවිලි කියාවන සකස් කරන්න ඊට පෙර ඒ අවිද්‍යාවෙත් තියෙන. අවිද්‍යාව අවිද්‍යාව හැටියට දැකලා විද්‍යාවේ හිත තියෙනකොට ලෝකේ යථාභූතය ඊට ගාව අසාර ලෝකේ මොනවට මං ඇලින්දද මොනවට ගැටින්දද මොනවට මුලා වෙන්නද මොනවා හොයාගෙන යන්නද. අන්න ධර්ම අවබෝධය. ඒ ධර්ම අවබෝධය හිතේ එනකොට එර තිබුණා යන්නේ හරක් කිරීම. රාගදේශ මොහයන්ගේ සකස් වීම. දැන් රාගදේශ මොහයන්ගේ සකස් වීමක් ඒ හිතේ නෑ. අන්නේ චිත්ත ධාතුව කියන අසංකතාච ධාතු. සකස් නොකරන චිත්ත ධාතු. අන්න අසංකතාච ධාතුව කියන්නේ ඒකත්. ඒකත් නාම ධර්මයක්. ඒක හිතක්මයි. හැබැයි ඒ හිතේ ස්වභාවයක් තියෙනවා මතු උප්පත්තිය ලබන දේ නේ හිත හදන්නේ. අන්න ඒක වෙනස. ඒක හිත නිවර නෙවෙයි. ඒ හිතත්තරපත් උනේ පෙර යමක් තිබිලා දැන් නැති නිසා. පෙර යම හටගන්නේ ස්වභාවයක් තිබුණා. මොනවාද රාගදේශකෝ හටගන්න ස්වභාවය. දැන් ඒ ස්වභාවය මේ හිතේ නෑ. රාගදේශකෝ හටගන්නවා තමයි සසර ගමන හදන්නේ. දැන් මේ හිත සසර ගමන හදන්නේ. දැන් මේක තමයි අන්තිම හිත නම් අරිහත් ඵල කිත්තිය. මේ හිතේ අපි ඉන්න බෑ. ඒ කිය අපි දැන් අපිට වැටහිලා තියෙන්නේ සුද්ධ චිත්තය කියලා අරිහත් ඵලයටපත් වුණාම ඒ සුද්ධම චිත්තය වැඩේ. ඊට මෙහාදී අර අකම්පේ භාවයේ චිත්ත ස්වභාවය වැටහෙනවා. මේක සියලු ආකාරයේ සර්වප්‍රකාරයේ රාගයේ දේසි මොහි ඉඳලා නෑ. ඒ වුණාට අත් දැඩි හරිය ගිනි ගන්න හරියක් හිදිලා යන්නේ. අන ආර්ය ප්‍රථම ධානයේ තුල රාග අනුසයෙන් තොරයි. අනාර්ය ප්‍රථම ධානයේ රාග අනුසයෙන් සහිතයි. අන ඇතින වෙනද? අනුසය කියනවා නම් අරමුණ කාරු ගාමු දෙහ ගන්න. අන ඇතින වෙනද? ඉත අනාර්ය දැහැනක් වදාකු කෙනාට තමයි උදී යනකොට එහෙම ආකාශයෙන් ගියා. අර කඩියක් කියනට අහලා නැහැ ඉස්සියාගේ හඩක් අහලා පාව. ඒ හැරෙද ඇදලා ගියේ රාග සහිත අනුසය තිබිච්ච නිසා. අන්න අනු අනුව සයනය කරන අනුව නිදාගන්නවා ඒ අවශ්‍ය කරන ආපු ගාම කඩදා නැගිටලා එනවා ඒකයි සිද්ධ වෙන්නේ ඉතින් ඒක තමයි අනුසය කියන්නේ ඒ අසාග අනුසය කියනවා අනාරේ දෙහැන ඔව් නිවනේ නිවන මුල් කරගෙන ලැබෙන දෙහැනක රාග අනුසය බිඳගෙන යනවා ඒ අනුසය ඒ රාගයන් බැඳින්නේ අදහස ආවට ඒ කියන්නේ සද්ද ආවට රාගික සද්දයක් ආවට රාගික දර්ශනයක් දැක්කට ඒකෙන් කුපිත කරන එකක් නෑ ඒකද යථාභූතයේ සවිද අන්තේ විදිලා අන්න ඒකෙන් ලැබෙනා වූ ඥානයක් තියෙනවා මේ තමයි ආර්යංගේ ප්‍රථම ඥානය. අර අනාර්ය දෙහැන. ආර්ය ප්‍රථම ඥානය තුළ රාගංශයෙන් තොරයි. ආර්ය චතුර්ථ ඥානය අවිද්‍යා අනුසයෙන් තොරයි. ආර්යයන් චතුර්ථ ඥානය කියන්නේ ඉහතම තිය අරිහත් ඵලයට එක දෙන්න. ඒතර අනිකායට අනාර්ය පැත්තේ වැළුණාද? අනාර්ය භූත ඥාන පැත්තේ අනිකක් නෙමෙයි. එතකොට එන ආර්යයන්ගේ චතුර්ථ ආර්ය කියන්නේ සෝතාපන්න සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මේ හතර දෙනාම ආර්ය කොටසට වැටෙනවා. දැන් ආර්යයන්ට ලැබෙනා වූ ධානයක් එනවා. එයාගේ යම් අනුසයක් විදහැරියද? මේ මත්තමට ඒක අනුසය නෑ. එතකොට පදංග විස්කම්බන සමුච්ඡේද. ඔන්න ඔතෙන්ද තමක් වෙන්නේ හිඳිල යනවා. එතකොට සමුච්ඡේද ප්‍රහාණය වෙනවා. සමමික විදිල යනවා ඒ යථාබෝධිය. අපි ඵලයේ ලැබෙන්නේ ප්‍රතිපස්සද්දී නිස්කාරණ කියන තව දෙකක් තියෙනවා ප්‍රහාණ දෙකක්. පදංග ප්‍රහාණ, විස්කම්බන ප්‍රහාණ, සමුච්ඡේද ප්‍රහාණ, ප්‍රතිපස්සදී ප්‍රහාණ, නිස්කාරණ ප්‍රහාණ කියලා. පස් ආකාරයකින් මේ කේස් තහ වෙලා යනවා. දැන් ධම්ම අවබෝධයෙන් මේ ලෝක අනාථයි නිවනම නාථයි කියන නිවන මුල් කරගෙන ලෝකීය ලෝකීය ආදීනව දකින නිවන ආරසංස දකින වඩනකොට සමුච්ඡේද ප්‍රහාණ වේවි යනවා. කෙනෙක් සිදිර යනවා. නැවත මතුවෙන්නේ නැති වෙනවා. ඉතින් ආර්ය මාර්ගයේ තුල පදංග ප්‍රහාණයයි ලෝකයාගේ පදංග ප්‍රහාණයයි දෙකක්. ආර්යයන්ගේ විස්කම්බන ප්‍රහාණයයි ලෝකයාගේ විස්කම්බන ප්‍රහාණයයි දෙකක්. සමානයි.
ආර්යයන්ගේ සමුච්ඡේද ප්‍රහාණය කියන විස්කා සමුච්ඡේද ප්‍රහාණය අනාර්යයන්ට නෑ. අපේ සමුච්ඡේද ප්‍රහාණයට පස්න මාර්ගඵල ඵල ලැබෙන්නේ නෑ. ඵල ලැබෙන අවස්ථා මාර්ගක්ෂණේදී ප්‍රතිපක්ෂදී ප්‍රහාණය, කරක්ෂණේදී නිස්සාරණ ප්‍රහාණයත් ලැබුණා සම්පූර්ණයි. අන මාර්ගඵල සම්පූර්ණයි. දැන් සංඛාර උපේක්ෂා ඥානිය කියන මට්ටමට හිත වැඩිලා. සමුච්ඡේද ප්‍රහාණය නවතිනවා. අන්න ඊට පස්සේ එතනින් මාර්ගඵල පිට වීදී හරියට ගත වෙලා ආවේ. අනි චිත්තක්ෂණයේදී මාර්ග චිත්තක්ෂණයේදී ප්‍රතිපස්සදී ප්‍රහාණය. ඒ වගේම මේ පලක්ෂණයේදී මේ නිස්සාරණ ප්‍රහාණය තියෙනවා. මේක මත වෙලා එනවා. අනේ ඒතර ප්‍රහාණ පහම සම්පූර්ණයි. උන්වහන්සේ කවදාවත් සසර ගමන හේතු වෙන මාර්ගයක්වත් නෑ. එද කදංග විස්කම්බන සමුච්ඡේද කියන මේ තුන තුළින් ආර්යයන්ගේ පිළි නැතිවීමක් එනවා. දහම දකින්නොත් සදාංග ප්‍රහාණය වෙනවා. ඒකෙල්ලා ලෝකයක් එක අරමුණක ඉන්නකොට සදාංග ප්‍රහාණය වෙනවා. කාරණා දෙකක්. සදාංග ප්‍රහාණය කාලයක් යනකොට කෙලෙ විස්සම්බනේ වෙලා යනවා. ආර්යයන්ගේ ධර්මයට අනුකූලව ඒක වෙන්නේ. ආර්ය ධර්ම. අනාර්යයන්ට අනාර්ය අදහසකින් තමයි විස්සම්බනේ කරන්නේ. අනාර්යයන්ගේ හරියට බොහොම බාලයි. කොයි මොහොතේ ආපහු කැඳේනවද? ආර්යෝ විස්සම්බනේ කළොත් එහෙම යථා භෝධයෙන් ඒක කරගත්තා. එයා ඒක නැවතවන්නේ මේ විස්සම්බනේ පාව මහ බලවත්. යදාබෝධයේ පුරුණේට ආර්යයන් සමුච්ඡේද ප්‍රහාණයක් වෙනවා. සාමලීම ඉදිරිය යන මුලින්. අය ඵලයේ ලැබෙන ආහානියට පත් වෙන හින්න උපේසා ගන්න. ඵලයේ ලැබෙන ඉලාවිදී ප්‍රතිපස්සදී නිස්සන්න කියන ප්‍රහාණයක ඒ චිත්ත විදිහ හම්බ වෙනවා. මෙන්න මේ විදිහේ ආර්යයන්ගේ මාර්ගඵල ලැබීම තමයි ධ්‍යාන ලැබීම. ඉතින් මෙතෙන්දී ආර්ය චතුත් ධ්‍යානයට පත් වෙන්න පුළුවන් සෝවාන් සතරදාගාමි අයක. අර කියනවා අර මේ උපේ සංකාර උපේසා ඥාන කියන මට්ටමට හිත වෙල්ල තමයි ඉතින් 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 සදාංග විස්කම්මන සමුච්ඡේදකින් තෙන්නේ වෙලලා ඉන්න ප්‍රමක් කරන. මතක මානස ප්‍රගුණ කරගත්තොත් ධර්ම අවබෝධයේ දක්කන ප්‍රඥාධිකන. යර ධර්මස්ථානීය වර්ණයලා සදාංග ගන්න. මට මේ ලෝකෙම වැඩක් නැහැ. ඒ අදහස එනවා. හැබැයි ටිකක් කරලා නිකන් ඉන්නකොට ආයිසරය අර වැඩක් නැහැ කියපු ලෝකෙ ඇසුරටත් යනවා. ඒකත් තියෙනවා. නෝ කර්මස්ථානීය වර්ණයලාදී වැඩක් නැහැ කියලා එනවා. ඔය වැඩක් නැහැ කියලා කර්මස්ථානීය දිනෙන් දින බලාගෙන යනකොට ඊට පස්සේ කර්මස්ථානේ අහක් කියලා හිතුණාම වැරක්ම නැහැනේ. ඒ අදහසම නතර වෙලා යනවා. අනේ විස්කම්බනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට තුරු නැගින්නේ මේ තත්ත්වෙටපත් වෙනවා. කොච්චර අදහස් දෙන්න හැදුවත් ඒ හදන්නේ. සමුච්ඡේද ප්‍රහාණය වුණා. අන්නේ විලාවත. සංඛාරයන්ගේ උපේක්ෂාවටපත් වෙනකල ඔය මට්ටමේ. ඊට මේ සංඛාර වෙහසක් දුක කියලා දැක වෙලාවට. සැප දුකයි කියලා දැක අවස්ථාවේ. සැපෙහි උපේක්ෂා වෙනවා. සැප දුකයි කියලා දැකගෙන ඉඳලා යන්න ප්‍රතිපස්සද්දි නිසක් දෙකේ. සැප දුක නම් නිවන සැපයි. ලෝකේ දුකයි. ලෝකෙ මෙච්චරකල් සැපයි කියලා හිතපු ඒවා එකපාර දුකයි කියලා වැටහෙන්නේ නැහැ. සැපයි සැපයි කියන ඒවා අන්තිමට සැප මැදිහත් වෙනවා. සැපයි සැපයි කියන වටිනාකම අඩු වෙලා යනවා මුලදී මුලදී. බලනවා බලන බලන සිද්ධ වෙන්නේ ඒකයි. වටිනාකම අඩු වෙලා කියලා නම් අන්තිමට පිළිගන්නේ මේ සැපයි කියන ඒවා. අන්තිමට ගිහිලා ඉන්න සැපයි කියන මැදිහත්යි කියලා එනවා. කිවුණත් එකයි නැතත් එකයි. අන්න එහෙම අවස්ථාව. අන්න ඒක සංඛාරයන්ගේ උපේක්ෂාවට බහැලා තියෙනවා. කිමුණ දුකයි කියලා දකින මොහොතක් එනවා. අන්න මාර්ගඵල ලැබෙන මොහොත. ඒ කොයි මොහොතේ හරි ඒ කිමුණා මේකදී දුකක් දකිනවා. එතර කාල සැපයි කියන ඉරපිය මැදිහත් වෙලා දිනවා. කොයි මොහොතක හරි දකිනවා මැදිහත් සාවි ඉක්මවා ගින් දුකක් ඇති වෙනවා. දකින කරුණ ප්‍රතිපස්සදී නිසා මේකේ මේ මාර්ගඵලය පූර්ණ වෙනවා. අන්න එයා තමයි සැප දුකයි කියලා දැක්කේ. මම ආර්යයන් වහන්සේ ආර්යයන් අතර මේ අරිහත් කුණ වහන්සේ තමයි. ලෝකයා හිතන සියලුම පංචකාම සැප කියනේම පංචකාම දුක කියලා දැකලා තියෙනවා. එතෙන්ට යනකම් අනිකයි දැකලා තියෙන්නේ මේ මට්ටම් වල දුක. ඒක මධ්‍යස්ථතාවය. එතන ඉක රැදී වෙනවා. හැපෝ හැපයි කියන එක හැප නැත්තේ නෑ. හැබැයි කියන තරම් මහ ලෝකෙට එල්ලෙන හැපක් ඒක නෑ. නෑ කියලා මම කියන්නේ නෑ. අන්න එහෙම එක අවස්ථාවක දෙනවා. ඉර අල්ලගෙන මේ අසාධාරණ දැන් සෝතාපන්න ඵලයේ පත් වෙච්ච බුද්ධලයා පංචකාම සත්‍යය පිළිබඳ යම්කිසි එයාගේ ක්ලේශයන්ගේ බැහැරවීමක් තියෙනවා. හැප කියනවා නෑ කියලා මම කියන්නේ නෑ. මාත් මිදිනවා. පංචකාම සම්පත්තිය. හැබැයි මේ අසාධාරණකම් කළා අවිතකාරකම් කළා ඉතින් පව් කරගෙන විදිහට තරම් වටිනා දෙයක් ඒකේ මරණය. අන්න පළවෙනි අවස්ථාව. සෝවාන් පුද්ගලයාගේ පංචකාමයන්ගේ මට්ටම ඒකයි. අවිතකම් අසාධාරණකම් කළා ඉතින් අවැඩ කරලා ඒ විදිහට මේ ඔය සැපපත් යන තරම් වටිනා සැපක් මම මේ ලෝකේ දකින්නේ. රූප මට එහෙම මනවත් රූපයක් මනවන් සබ්දයක් එහෙම එකක් මගේ හිතේ නැහැ. අන්න පළවෙනි අවස්ථාව. ඊට පස්සේ අනිත් හැරෙමුද කරන්නේ. ෆැක් කරගෙන මගේ කීකියා ගිහින් තමයි වටිනාකමක් මට ඕවේ. අන්තිමනිය අවස්ථාව, අසගුරුදා ගාමිණී අවස්ථාව. ඔය කාම වස්තුන්ගේ ඇලී ඉන්න තරම් වටිනා දෙයක් මට ඇත්තෙන්නේ. හැංගීම ඒ කාම සංඥාවල් වලට අල්ල ගන්න වටනක් ගන්න නැහැ කියලා හිතනවා. ඔය පංචකාමියෝ හරියක් නැති දුක් ගොඩක් කියලා කියනවා හරියක් අවස්ථාව. මේ අනේක අවස්ථා හතරයි. ඊට පංචකාමියන් පිළිබඳ ආස්වාදියා පිළිබඳ ප්‍රියමනාපේ. එකපාර ඇරෙන එකක් නෙවෙයි. ඇරින්නේ හිතේ වරිණාක මිසෙලා දිනවා. පරිහරණය කරන්න වටනකමක් නැහැ, සත් කරන්න වටනකමක් නැහැ කියලා හිතනවා. ඒව ආස්වාද වශයෙන් බුද්ධ විදින්න ඉඳ රසවත් කියන ගන්න වටනකමක් නැහැ කියලා හිතනවා. අන්තිමට ඒක දුක කියලා කියනවා. ඇසුරු තාවතේ දුක් වෙනවා කියලා හිතනවා. ඒ හරියක් නෙවෙයි. අන්න එහෙම ඒ ටික තමයි. ওই දකින්න තුලදී යා යකින් යම් මත්‍රමක් තියෙනවා. එයා ඒ මත්‍රමේදී එයා දකින්නවා දැන් ආර්යයන් ආර්යත්වයට පත් වුණ කෙනාද. මේ ලෝකේ බලාපොරොත්තු පැතුම් නැහැ. පංචකාම ප්‍රාර්ථනා නැහැ. රතන්තර වටිනාකමක් නැහැ කියලා දැකලා ඉවරයි. ඒක එයා හැම වෙලෙම නිවන සුවයි කියලා දකිනවා. දැන් නිවන්ට හේතුකාරක වෙන ධර්මස්ථානිය වඩනකොට එයා නිවන් සුව පැතර වර වෙනවා. අන්න ඒ වර වෙනකොට තමයි ඒකට ගැලපෙන්නා වූ අර විවේකින් ලැබෙන ප්‍රීති සුවය කියලා නිවන්ට මේ හිත හිත අර ධ්‍යාන මට්ටම් වල තියෙන්නේ. අන්න ධ්‍යාන ආර්ය ධ්‍යාන මට්ටම් ලැබෙන්නේ. යථාවදී ප්‍රඥා පූර්ණ වෙච්ච වෙලාවට ඵලයත් එක ලැබෙනවා. ඵලයේ ලැබෙන්නේ තමයි ජකපුවත් දෙකීම ඉස්තිර වෙලා. ඉතින් අපි දැන් යන්නේ මේ වෙන පැත්තක් නේ හැමදේ මෙහා. මේකේ විශාල පිරිසක් මුලාටපත් වෙලා ඉන්නේ මොනවා කරන්නද? පස්සද්ධිය සමාධියේ අපි දැන් වෙනස දෙයක් ගන්න යනවා. පස්සද්ධිය කියලා කියන්නේ නිදහස් භාවයටපත් වෙනවා. සමාධිය කියන්නේ සමීත ඇදිලා හිටිනවා. නිවන් සමීත ඇදිලා හිටිනවා කියන්නේ ආරි සමාධිය කියන්නේ. පංච උපාදානස්කන්ධයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ උපාදානස්කන්ධ පහගෙන මොකුත් ප්‍රශ්නයක් නැහැ. රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංකාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධ කියලා උපාදානස්කන්ධ පහ තමයි පෙන්නලා තියෙන්නේ. දැන් මේ සංඥා, සංකාර, විඥාන, වේදනා නාම කවුද මෙහෙ කොහොමද මෙහෙම කියා තියෙන්නේ? සංඥා, සංකාර, විඥාන, වේදනා, නාම රූප කියලා මේ විදිහට ස්කන්ධ විග්‍රහයක් කරපු දැනක් නැහැ ධර්ම. කොහෙද කියන්නේ විග්‍රහ කළා? ඔව්. ඉතින් අපිට සිද්ධ වෙනා ත්‍රිපිටකයේ කපලටන් එයාගේ ඔය ජීව හාමුදුරුවන් කෙනෙක් ඒකට අදගත්තා. දැන් බුදුරජාණන් වහන්සේ මොකද පංච උපාදානස්කන්ධය කියන එක දේශනා කරපුවාම ඒ ත්‍රිපිටකයෙන් ඒක අයින් කරලා හිටන් ඉතින් උන්වහන්සේගෙන් ත්‍රිපිටකයට ඒකතු කරලා හිටන් මේ මහා සාරවත්න භාෂිතිය කියලා දාන දෙනවා කියන එක මට කියන්නේ. වෙන මොනවද කියන්නේ? තම තමන්ගේ මත අරගෙන ඒගොල්ලෝ කියනවා ඒක ඊට පස්සේ මේ ඔය පොතේ තියෙන එක නෙමෙයි හරි මේකයි. දැන් මෙහෙම තම තමන්ගේ මත ගන්න. ඉතින් මේ මත කොහොමද සනාථ කරන්නේ? එතන. ඔව්. ඔය හරි හරි දී වෙන්න පුළුවන්. ඔව්. දැන් සංඥා සංකාර විඥාන වේදනා නාම රූප. දැන් සංඥා හටගන්නේ මොනවා නිසාද? අපි ඉතල බලමු සංඥා හටගන්න ඉතල හේතුවක් නැද්ද? දැන් රූප සංඥාවක් ඇති වෙන්නද? ඊට මුලක් තියෙන්න ඕන. දැන් සංඥාවක් හටගන්නේ මොනවද? ඇස නැමැති රූපේ නැත්නම් ඇසට ගෝචර වෙන රූපේ නැත්නම් ඒ දෙකේ ස්පර්ශයක් ආවේ නැත්නම් ඒ දෙක නිසා හටගත්තා වූ දැනීමක් පහළ වුණේ නැත්නම් සංඥාවක් මුල් වෙන්න පුළුවන්. එහෙනම් රූපයි වේදනයි දෙවෙනි කරලා සංඥා පළවෙනි කරන්න පුළුවන්. ඒක කොහොමද මේ සංඥා සංකාර විඥාන වලින් ස්කන්ධ පටන් ගන්න හදනකොට සංඥා ස්කන්ධයෙන් පටන් ගන්න මොන හටාවද? යමිතය සවද රූප වේදනා සංඥා සංකාර කියා යම්තා පිළිගන්නාතුරු ජාති දුක නොදැනී නොපෙනී පටිච්ච සමුප්පාද ධම හේතු ප්‍රත්‍ය තේරුම් ගත නොහැක. පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයේ එකක් ලෙස නොදැන රූප වේදනා සංඥා සංකාර විඥාන යනුවෙන් ක්‍රමවත් රූප වේදනා සංඥා සංකාර විඥාන යනුවෙන් ක්‍රමවත් කරගන්නා තුරු දුක්ඛ සත්‍ය අන්දමින්
දුක සත්‍යයන් දෙමින් නොවැටෙවි. පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයේ දෙකක් ලෙස නොදැන රූප වේදනා සංඥා සංකාර විඥාන යනුවෙන් ක්‍රමවත් කරගන්නා තුරු ආශ්‍රය කරා රූප වේදනා සංඥා සංකාර විඥාන වල දුක සත්‍යයන් දෙමින් නොවැටෙවි. සමුදය කියන්නේ තෘෂ්ණාව නොහොත් සංකාර බව වෙන්නේ නැති දුක නොවේ. සත්‍ය කියන්නේ තෘෂ්ණාව නොහොත් සමුදය කියන්නේ තෘෂ්ණාව නොහොත් සංකාර බව. දැන් තෘෂ්ණාව නොහොත් සංකාර කිව්වහම සංකාරයි තෘෂ්ණාවයි එකක් හැටියට නිකන්. දැන් සංකාර කියන්නේ මොනවද? තෘෂ්ණාව කියන්නේ මොනවද? සංකාරයි තෘෂ්ණාවයි එකක් හැටියට ගන්න. එතකොට දැන් නිරෝධ සමාපත්තියට සම්බන්ධිත රහතන් වහන්සේ ඉස්සෙල්ලාම නැවත ආපහු එනකොට ලබන්නේ මොන සංකාරද? ඒතර කියනවා මනෝ සංකාර. ඊට පස්සේ කාය සංකාර. ඊට පස්සේ වාචී සංකාර. මේ එන ක්‍රමනේ. විදක විචාර වාචී සංකාර තුන්වෙනි දේ. එතකොට මනෝ සංකාර ඉස්සෙල්ලා පටන් ගන්න වේදනා සංඥා මනෝ සංකාරයි. ඒ වේදනා සංඥා ඊට පස්සේ ආස්වාද ප්‍රසආසය කාය සංකාරයි. විතර්ක විචාරය වාචී සංකාරයි. එහෙමත් තෝරනවා. එතකොට දැන් මේ මෙතන පෙන්නනවා අරිහතුන් වහන්සේ මේ සංකාර තුන් ආකාර කාය සංකාර වාචී සංකාර මනෝ සංකාර කියන තුනට අනුපිළිවෙලින් ආපහු එන හැටි පෙන්නනවා. ඉතලා මනෝ සංකාර වලට එනවා. ඊට පස්සේ කාය සංකාරයට එනවා. ඊට පස්සේ වාචී සංකාරයට ගියනම් මෙලොවට එනවා. විද්‍යාමාන වෙනවා. විරෝධයෙන් ආපහු එන හැටි. එතකොට සංකාර කියලා කියන්නේ තෘෂ්ණාව නම් අර නිරෝධයටපත් මහරහතන් වහන්සේ තෘෂ්ණා දුරු කළා නෑනේ. කොහොමද කරන්නේ? සංකාර කියන්නේ තෘෂ්ණාව කියලා ගත්තොත් තණ්හා කෙලෙස් සබ්බ දුක්ඛං විනාති කියන එක කරලා නැහැ නේ. සංකාර වල තෘෂ්ණා කියන්නේ නැහැ කියන කෙනෙක් මේ හේතුව ඇතුළේ පින්නන්නේ. තෘෂ්ණා කියලා කියන්නේ යම් යම් සංඛාරයන් පිළිබඳව චන්ද රාගයක් ඇද්ද. ඒක උපාදානයයි. ඒ උපාදානය කියන්නේ යම් තැනද තණ්හා කත්‍ය උපාදාන. යම් පිළි හිතිවිලි ක්‍රියා වදන් කියන යමක් ඇතනම් මේවයි සංකාර. මේක කුසල මූලයෙන් හට ගන්න ක්‍රමයක් තියෙනවා, අවිද්‍යාවෙන් හට ගන්න ක්‍රමයක් තියෙනවා. අවිද්‍යාවෙන් යම් සංකාරයක් හට ගන්නවා නම් අවිද්‍යාව තෘෂ්ණා සම්බන්ධයි හට ගන්න. මේ සංකාර කියන ඒවා චන්දරාගයෙන් බැඳුනහම තමයි තෘෂ්ණාව හට ගන්න. යම් සංකාරයන් පිළිබඳව යම් චන්දරාගයක් ඇතනම් අන්න ඒක තෘෂ්ණාව. තෘෂ්ණාවයි සංකාරයි දෙකක් නිසා එකක් නෙමෙයි. ඒ නිසා තමයි කාය සංකාර, වාචී සංකාර, මනෝ සංකාර අරිහතුන් වහන්සේලා තියෙන්නේ. සංකාර කියන්නේ තෘෂ්ණාව නම් තෘෂ්ණාව සියකල අරිහතුන් වහන්සේට සංකාර නැති වෙන්නේ. ඒකට කොහොමද මේක යථාර්ථය? දැන් මේ සියුම් තැන් ගැන මේ පොත් ලියනකොට මොනවට මේ අදහස් තම තමන් දැක්ක කියලා ලියන්නේ? මම දැන් අරිහත්ත්වයට පත් වෙලා ඉන්නේ, මම යථාබෝධය ලැබලා ඉන්නේ, මම දැක්ක එක මෙන්න මේක හරියි. කොහොම ලියාගෙන යනවා? දැන් මේවා ධර්මයේ එකද නැහැ. ධර්මයේ විරුද්ධ වෙනවා. ඒක හිලා තියෙනවා. ඉතින් එහෙනම් මගේ සංඥා වලින් පටන් ගන්න මුලක් තියෙනවා දැක්කොත් එහෙම. දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්තා පිළිගන්න තාකල් ඒකම යර දුකෙන් මිදහින් ඉන්න බෑ කියන. සංඥා මුල් කරලා පිළිගන්නවට නෙපුළුවන්නේ. දැන් සංඥා මුල් කරපු ස්ථන්දියක් කරන්න පුළුවන් ද රූප වේදනා ඉස්සෙල්ලා ගන්නෙ නැතුව. නැත්නම් අපි බලන්න සංඥාවක් අපිට හට ගන්න පුළුවන් ද? ඇහැයි රූපයයි දෙක කනයි ශබ්ද රූපයයි ඒ වගේම රස රූපයයි නාසයයි ගන්ධ රූපයයි කයයි පොට්ටබ්බ රූපයයි මේ ආදී වශයෙන් මේ රූපයන්ගේ සම්බන්ධයක එකිනෙක ගැට ගැනීමක් නැතුව සුද්ධලියකට මතු කරගන්න පුළුවන් ද යම් වෙලාවක ගැනීමක් ස්පර්ශයක් එනවා. හැරතලයක් මතකයට ගන්න පුළුවන් ද රූපයක් නැතුව? දැන් රූපයක් එහෙම පළවෙනිලා තියෙන රූපේ ඊට පස්සේ ස්පර්ශ කරන්නේ. ස්පර්ශ කරන තමයි වේදනාව වෙන්නේ. මේ වේදනාව නිසා තමයි ගැනීම නිසා තමයි මේ හැදයි මේ ආකාරයක සංඥාවක් කියන්නේ. දැන් සංඥාව තුන්වෙනි තැන නිසා සංඥාව පළවෙනි කරන්නේ මොන ධර්මයකට අනුව? මේ ධර්මයේ බහ බලන්න බහ හිතින් නැහැ. මේ ධර්මයේ බහ බලන්න දන්නේ නැතිකම නිසා උන්වහන්සේලා පටන් දුන්නා. මොනවා කරන්නේ? මහරහතන් වහන්සේලා කිව්වා කරන්න දෙයක් නැහැ ධර්මානුකූලව පෙන්වා දෙන්න. යථාර්ථය ඒකයි. චක්කුංච පටිච්ච රූපේච උපද්දින් චක්කු විඥානං තින්නා සංගති පස්සෝ පස්සපත්‍ය වේදනා වේදනාපත්‍ය පන්නා පන්නාපත්‍ය උපාදාන උපාදානපත්‍ය භව භවපත්‍ය ජාති ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදි දුක දොමනස් පාර සම්භවන්න. බුදුරන් වහන්සේ මේ දේශනා කරනකොට එක්තරා භික්ෂුන් වහන්සේලා පැත්තකට අහගෙන ඉඳලා. මහණ ඔය ධර්මයේ ඇහුවා. ඇහුවා. වන් නිවන් සාක්ෂාත් කරගන්න අප්‍රමාදව නිවන් සාක්ෂාත් කරගන්න උනා කර්මස්ථානේ බලන්න. සී කරා. උන්වහන්සේට කර්මස්ථානයක් වශයෙන් දීලා. සෝතන්ත පටිච්ච සද්දේච උපජ්ජති සෝත විඥාන. තින්නම් සංගති පස්සෝ. පස්සපත්ත්‍ය වේදනා. යන්නේ රූප වේදනා හරියක් නෙමෙයි දෙන්නේ. ඒ වෙනා නේ නයිටි. ඒ කියන්නේ අපිට ඕන හැටියට බණ කියන්න කිහිදන්නේ මේ ප්‍රශ්නේ වෙලා තියෙන එක කෙනාට ඕන හැටියට බණ කියන්න කිහිදන්නේ. ධර්මයට අනුකූලව විසඳ ගන්න බැරි නිසා. ඒ යංග ඔය කතාවට ඉච්චර දෙයක් නෙමෙයි. බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී ඉතරා බමුණි බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදිලා ආලාර කාලාම කියන තාපසයා පිළිබඳව ලොකු විස්තරයක් කළා. ස්වාමීනි හරි පුදුම සමාධියක් මම දැක්කා. ආලාර කාලාමයන් වහන්සේ කියන්නේ කාලාම ආලාර කාලාම නෙවෙයි කාලාම කියන්නේ මේ කොටස. මේ භාවනා කරගෙන යන කොටස. ඒ අය මේකට පත් වෙලා ඉන්නේ කාමපුත්‍ර කියලා කියන්නේ. කාමපුත්‍ර කියන්නේ එකක් තියෙනවා. මේ සමාධියේ සමවැදිලා ඉන්න වෙලාවට මම දැක්කා. ගැල් 500ක් එතනින් ගියා. මහ දූවිලි පොළවක් තිබුණේ. මේ දූවිලි ඇවිස්සීලා ඉන්න අර කිවුරු ඔක්කොම දූවිලි දෙමිලා ගියා. එහෙම දෙමිලා ගියාට පස්සේ උන්වහන්සේ සමාධියෙන් අහ කියලා බලපුවාම ඇගේ දූවිලි. මේ කොයිද මේ කිවුරු වල දූවිලි? මොකද මේ උනේ? ඒ වෙලාවේ ඇහුවා. ඒ හැම අයි ස්වාමීන් වහන්සේ මතක නැති මේ ගැල් 500ක් එතනින් ගියා නේද? මට දැනුණා. එහෙම එකක් මට වැටහුන්නේ නැහැ. එහෙමකත් දැනුන්නේ නැහැ. ඉතින් ස්වාමී පුදුම සමාධියක් ඒක. ඉතින් මෙහෙම සමාධියක ඉන්නවා ඒ මේ කාමපුත්‍ර. ඉතින් බුදුරජාණන් වහන්සේට මෙහෙම කියනවා. දැන් බුදුරජාණන් වහන්සේට එහෙම කියන දැන් එයාට බුදුදහම තුර හිටපු කෙනෙක් නෙමෙයි යෝගියෙක්. යෝගී සමාධිය. ඉතින් යන්නේ යෝගීන්ගේ ලැබුවා වූ සමාධිය වල. ගල් 500ක් ළඟින් ගිහිලා මේ ඔක්කොම දසුවිලි කට්ටිය වෙහිලා ගිහිල්ලා මෙහෙම දිවිලා තියා දන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ අහන්නේ. ඒ හරි පුදුම දෙයක් හිටින්නේ සලකා. දැන් මෙහෙම දෙයක් වුණා. ඒ වගේ සමාධියකට බහැරන්න නොදැයි නෙමෙයි. නොපෙනි නෙමෙයි. පෙනීම දියෙදි. ඒ වගේ නොඇති නෙමෙයි. ඇතේන ස්වභාවයක් තියෙද්දි. දැනෙන ස්වභාවයක් තියෙද්දි මේ පියවි තත්ත්වයේ මානසිකත්වයක් තියෙද්දි. මහා හෙනයක් හෙන හතක් ගහලා. ගොවියොත් නැගලා හරකුත් නැගිලා. මහා පිරිසක් මහා හඩදිය කියන කෑකෝ ගහගෙන ඇවිදින්නවා. අර බලමිනි තරගෙන මාරාණදීදී යනකොට අර වගේ ස්වභාවයක අර සමාජීය රමුකියාතිය එහෙම නොදැන්නට ඇත්තට ගිහිලා නෙමෙයි නොදැන්නට ඇත්තට ගිහිලා නෙමෙයි මේ දැනීම එහෙම තියෙද්දි පියවිතත් එහෙම තියෙද්දි ඒ පිළිබඳව සාධාරණයක් තිබුණේ නැහැ පොඩ්ඩක්වත් ඔක කොයි සමාජීයද ලොකු ස්වාමීන් දැනීම නැති කරගෙන ඉන්න කෙනාගේ ඉන්නවා කියන එක කියන්නේ නෙමෙයි ඒක බලවත් පුදුමාකාරදී පෙනීම දැනීම ඇහිම ඔක්කොම තියෙද්දි එහෙම එක අවධානයක් අතේ ඉන්න පුළුවන් කියන එක පුදුමයි එනා හිතා ගන්නකොට දැන් මේ දිගට ඉස්සෙල්ලා මම මේ ඉන්නේ මේ පිටුරු කුටිය ළඟ මේ පුඹුරි එන ගහලා හිටන් මේ ගොවිය දෙන්නෙකුත් මැල්ල හරක් බානකුත් විනාශ වෙලා මහා පිරිසක් එකලා මෙතනින් ඇවිදලා මේ මිනිත් අරගෙන මහා දේ මෙතනින් ගිහින් තියෙනවා ඒ මම දන්නේ ඒ සිද්ධිය මම බැලුවේ මට එහෙම ආවර්ජනා වුණේ ඉනි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ඒ වගේ සමාජයේ දෙන්නේ නැහැ නේ එහෙම එකක් මේ පිළිගත් එක මේ දැනීම හිමව තිබුණා ඇහෙන ස්වභාවයක් තිබුණා ඒන ස්වභාවයක් තිබුණා. ඒනට හිම එකක් අල්ලන්න. ඒ නිසා ඒකේ ආවර්ජනයක් නෑ. ඒ නිසා එහෙම එකක් උනාද නැද්ද කියනකො කොෂියෙට වැටෙන්නේ. අවදා අන්නේ එක අඹදාන්නේ එමු කරන්න ඕනකම නෑ. මේ ස්වාමීනි හිතත් තියේදි දැනුවත් තියේදි මොග්ගිඩේට එහෙම ඉන්න පුළුවන් නා. මේ සමාධිය ගෙවල් උත්තම සමාධියක්. දැන් ඉදායින විහිහට ඇහින්නේ නෑ. පේන්නේ නෑ. දැන් ඉදායින කල්ලක සමාධියක් වෙනවා. නමුත් ඇහිම තියෙද්දි පෙනීම තියෙද්දි බුද්ධිලාගේ මානසිකත්වයේ ආවර්ජනයට යන්නේ නැත්නම් ඒක විශේෂයක්. එහෙනම් මේ සමාධිය තමයි මල්ලක තියෙන්නේ. ඒක බුද්ධිලාන්න ආච්චේ. දැන් ගවක් ගණන් ওই යෝගීන් ඉන්නවා. රට ඇඟින් උඩින් මුල් යනකනොත් ඉන්න යෝගීන් ඉන්නවා. දින ගණන් සමාධියේ සමාධියලා ඉන්න යෝගීන් ඉන්නවා. එහෙනම් ඕක වැරද්ද මේ උදේ යනවාසෙන් කරන්නේ. සමාධියක ඉන්නවා කියන්නේ. ඉතින් නමුත් ඕවැම තමයි රැවටෙන්නේ. දින ගණන් හිටිය හැකි සමාධිය. මේ දැන් දකින්න යෝගීන් ඉන්නවා නේ හොතර.
මේ නිරෝධය කියන එක දැනගන්නකොට නිරෝධය කියන්නේ මොකද නිරෝධ සමාපත්තිය මොකද කියන එක දැනගන්න එක නිරෝධ සමාපත්තියට සම්බන්ධ නම් හුස්ම ගොඩක්වත් වැඩෙන්නේ පොඩක් ඉබලන්නෝ නැයි කයි කියන අපාන්න පුළන්නේ ඒ කියන්නේ නිරෝධ සමාපත්තිය සම්බන්ධලක ඉන්නකොට අවංකම හුස්ම ගන්නවා දික අහගෙන බලාගන්න එක අපේනවා පොඩක් බලන්න ලබු බලාගත්තේ නිරෝධ සමාපත්තියට සම්බන්ධිත කෙනා පිළිබඳව අහනවා හරි හම් ළඟින් දුක දහන්නේ පස්නේ කිනාවි ඇති වෙන වෙනස්කම් මොනවද කියලා උන්වහන්සේ අහනවා උන්වහන්සේ කියනවා මලමිණිය ආයුෂත් ඉවරයි ශරීර උෂ්ණයත් ඉවරයි එතකොට ශරීරයේ අංගපතේ ක්‍රියාත්මක වීමකුත් නැහැ. ඒවා කුණු වෙන පැත්තට බල වුණා. බලවිනීත භාවය ලෝකයි. ඒ නිරෝධ ආපත්‍ය සම්බන්ධයෙන් කියනවා. කුෂ්ම වැටෙන්නේ නැහැ. වැඩ කම්පණයකුත් නැහැ. ඒ දෙකම කියලායි. හැබැයි ශරීරයේ උෂ්ණයේ තියෙනවා. ඉන්ද්‍රිය ප්‍රබෝධය. බලවිනීත තියෙන වෙනස ඔන්න ඔච්චරයි. මලවිනිය උස්නේ ආල්ක ගිහිලා ඉවරයි ඒක දිගන්න පටන් ගන්නවා මලවිනියකයි නිරෝධ සමාපත්තියේ ඉන්න කෙනාගේ තියෙන වෙනස ශරීරයේ උස්නේ තියෙනවා ශරීරයේ ප්‍රබෝධයි ඉන්ද්‍රිය ප්‍රබෝධයි ඔන්න ඔච්චරයි මලවිනියට වඩා වෙනස තියෙන්නේ එහෙනම් මලවිනිය හෘද ස්පන්දනේ නැහැ මලවිනිය හුස්ම ගන්නේ නැහැ එහෙනම් අන්නේ මලවිනියේ නැති ඒවා නිරෝධ සමාපත්තියේ හරියට කෙනාගේ ඉන්නේ මලවිනියට වෙනස කරමුනා තියෙන්නේ අපහාම කිව්වා උෂ්ණයේ පවතිනවා ඉන්ද්‍රයන් ප්‍රබෝධව පවතිනවා මේ ගිය වෙන්නේ ඉන්ද්‍රයන් දිගන්නේ මෙන්න මේ කියන කාරණා දෙක නිරෝධ සමාපත්තිය කියන එකයි තියෙනවා ඉතින් නිරෝධ සමාපත්තිය සම්බන්ධින් පුළුවන් කියලා යම් කෙනෙක් කියනවා නම් ওই දෙකම බලාගත්තහම හුස්ම ගන්නවා හෘදේ ස්පන්දනය යන්නේ පරිසරික ස්පන්දනය වෙනවා හුස්ම ගන්න එක කෙලින්ම දෙලිය හැකියි නිරෝධ සමාපත්තියට ඕනේ චතුර්ථ ඥාන සමාපත්තියක සමවිත කෙනෙක් කියන කලොත් කය එයා හුස්ම ගන්න හුස්ම ඕන නිරෝධ සමාපත්තිය කියලා චතුර්ථ ධානයක් තියෙනවා කියලා අහන්න ඕනේ සමාපත්තියක් තියෙනවා ධානය වෙනයි ධාන සමාපත්තිය වෙනයි චතුර්ථ ධානය සක්ම කරන්න පුළුවන් ඉරියව පවත් ගන්න පුළුවන් ඔක්කොම පුළුවන් හැබැයි හුස්ම ගන්න අවශ්‍යතාවයක් නැහැ ධාන සමාපත්තියට පත් වෙනවා මලවිනී දිබ්බවක තමයි වෙනසක තියෙන්නේ හුස්ම ගැනීම නැහැ ආදී වෙනවා නිරෝධ සමාපත්තියේ චිත්ත නිරෝධය සමාපත්තිය කියන වෙනස ඒක හිතක් මලවිනිය හිතක් මලවිනිය කය ක්‍රියාත්මක වෙන්නේ එතන ඉවරම නිරෝධ සමාපත්තිය ඉන්න කෙනාගේ කය ජීවිත රූපේ ක්‍රියාත්මකයි කර්ම සංකල්ප ඒතන උත්නේ තියෙනවා කර්ම කිේදේ දාතු ක්‍රියාත්මකයි එන ඔය කෙනාගේ ඇඟේ තියෙන ඉදාම් පුජ්ජ උස්සප්පේ සමාපත්තිය ඉන්නවා ඉන්දියන් වැටෙන්නේ මෙල්ල කෙනෙක් තිබහා ඒක තිබ්බට ඉතියි. දැන් මැරිච්ච කෙනෙක් මලොත් එහෙම ඉන්න ගාම බෙල්ල කඩා වැටෙනවා. පළවෙනියක්. දැන් මෙල්ල කෙනෙක් කියයින කෙනෙක් මලොත් එහෙම හිමින්ගේ බෙල්ල පැත්තට වෙන්න වැටෙනවා. දැන් නිරෝධ සමාපත්තිය ඉන්න කෙනා බලමින් කරලා විතර ඉන්නේ ඉත නැහැ. හැබැයි හරි ඉන්දියා කටත් වැටෙනවා. ඒවා තිබ ආකාරයෙන් ලස්සනට පැහැදිලිව කියනවා. එනි ඒක නිරෝධ සමාපත්තියෙන් ඉන්නවා නම් ඒක වාගේ කියනවා. මේ තවත් එහාට අපි දහම් පොතල පෙන්නලා තියෙනවා. නිරෝධ සමාපත්තියට සමවැදෙන එකට කියන කික්වර පුච්ඡන්ද දැක්කේ. අනන ඔන්නකින් තාපේ හරි දුවස පුච්චලා බැල්ලේ. එන හැටි තියෙනවා. හැබැයි දෙල්ලන් වැඩක් නෙමෙයි නිරෝධ සමාපත්තිය සමවැදෙන එක. ඉතින් මේක අපි දකින්න ඕනේ මේ වේ අපාර්කේ මොකද කියන්නේ. ඈ? ඒක දෙල්ලමක් නෙමෙයි. මම දැනුවත් එක්තරා මහත්මයෙක් ධාතුන් ගාහසේලා ගැන පරිශ්‍රණයක් කරන්න ගිහිල්ලා පුච්චලා බලන්න ගියා පොල් කටවමු දාලා පුච්චලා බලන්න ගියා පොල් කටවමු දාලා හොස්ලා ගිහිල්ලා ගියා ධාතුන් ගාහසේලා මොකුත් නෑ හැබැයි එදා පටන් යාට එක දෙයක් වුණා කකුල් දෙක ඉදිමිලා පුපුරන්න පටන් ගත්තා පළවෙනි පටන් ගත්තේ කොහොමද දැන් ඕජක් කරලා ඔය අන්තිම දැන් අන්තිම අවස්ථාව වෙනකන් කකුල් දෙක හොදයි කකුල් දෙක තවත් හොඳ වෙනවා උපුර පුපුර ඉස්සරහට කියලා හොඳ කරන්නේ ඉතින් දෙල්ලන් වැඩක් නෙමෙයි. නැවත එච්චර බලන් දෝන්නේ නැහැ. හුස්ම ගන්න අධික බලපුවා වැඩි. ඒක නම බලගන්න. ඉතින් මේ වගේ කතා කියන ලෝතරා බුදුරන් වහන්සේගේ ධර්ම දේශනා සීපිලිසිඳියාපත් මහරහතන් වහන්සේලාගේ සංගායන මේ සියල්ලමත් අභිවාදිය. මහා උගතුන් දැන් ඉන්නවා. ඔව් ඒකයි කියන්නේ. ඉතින් ඒගොල්ලෝ කවුද? අපි කවුද? එතන තමයි ඉන්නේ. කල්පනා කරලා බලන්න ඕනේ මෙයා මොනවද වෙන්නේ කියලා. වැඩක් නැහැ. මේ නිකම් ඉන්න කරන්න පුළුවන් ඊට වඩා ධර්මයේ දෙන්න පුළුවන්. මේක තමයි මොනවා කරන්නේ. යා අපි තේරුම් ගන්න බැරුවා යම් කෙනෙක් ත්‍රිපිටක ධර්මයේ කියන දේවල් ඒ ධර්මයේ විකෘති කරනවා. කොතනින් කෙලවරක් වෙයි කියන්නේ. එළ අපි කියන කොයි දෙයක් හරි ඒ ධර්මයට එකඟ වෙන්න ඕන. ධර්මයෙන් පෙන්නන්න ඕන සාර්ථක. අන්නේ ඒකයි කියන්නේ. අර බයෙන් ගයින් ඉන්න. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ආපහු හරවලා කන පිට ගහලා කියන්න පුළුවන් නෑ. ඒතර බුදුන් වහන්සේ දේශනා කරන ධර්මයේ සම්පූර්ණ විරුද්ධයි කතාව. මහණනි දක්න්නේ නොදකි. මෙන්න මේ ධර්ම දන්නවද කියලා බුදුන් වහන්සේ වැදියා. දක්න්නේ නොදකි. එතරම්ද? දැන් බිතුන් වහන්සේලා විශාල අවධානයක් යොමලා ලොකු ප්‍රශ්නයක් මතුවුණා. කුමක් යක්නේ කුමක් නොදකි. දැන් බුදුපියාණන් වහන්සේ මාත්‍රකාව කියලා වැඩිය දේශනා කරේ නෑනේ. දැන් මේක ඔයාගෙන ඉන්නේ අයිස බුදුරන් වහන්සේලාට කියලා. ස්වාමීනි ඔබ වහන්සේ මේක අර දේශනා කරන දේක් වාක්‍ය ඉල්ලීමක් කළා. එහෙනම් මහන්නේ මේක තේරුම් ගන්න. අතථකයන් වහන්සේ විසින් යමක් දේශනා කරන ලද්දේ නම් ඒ දේශනාව තුළ සියලු ආකාරයෙන් පරිපූර්ණයි මේකට කිසිම ආකාරයෙන් අඩුවක් නැහැ කියලා දැකියි. මේ කිසිම ආකාරයෙන් අඩුපාඩුවක් අඩුත් නැහැ වැඩිත් යන්නේ පරිපූර්ණයි කියලා දැකියි. මුල යහපත් නැද යහපත් අග යහපත් අර්ථසයිදයි රංජනසයිදයි සර්වාකාරයෙන් පරිපූර්ණයි. මේකට ප්‍රබල දැකියි. මේකට මෙන්න මේ ටික වැඩි කියලා අඩු කරන්නවා. මේකේ මේ ටික මේකට එකතු කරන්න ඕනේ මේ විදිහට එකතු කරන්න හරිය හදන්නවා. එහෙම එකක් ඒ දහන්නේ නැහැ කියන එකයි නොදකින්න. බැලුවා හොය බලන්න එහෙම එකක් දාන්න විදිහක් නැහැ කරන්න බැහැ. මෙන්න මේකට කියනවා දක්නේ නොදකින් කියේ. යල්ලෙන් පරිපූර්ණයි කියලා දකින්නවා. මේකේ මේ ටික වැඩි කියලා අඩු කරන්න එකක් නැහැ කියලා දකින්නවා. ආ බැලුවාම අඩු කරන්න එකක්. අන්න නොදකින්න හරිය. ඒ වගේම වැඩි මේක වැඩි කියලා එකතු කරන්න විදිහක්. එහෙම එකක් මේ දාන්න දකින්න. අන්න දකින්න හරිය. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ දැන් නම් ඉන්නවනේ. දක්නි මොදකි කියන එක නොදක්නි දකි කියන එකක් තියෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දැකලා නැති වෙන දකින්න ආවිලා. බුදුරජාණන් වහන්සේට මේක වැරදිලා තියෙනවා. එහෙනම් මහරහතන් වහන්සේලා සංගායනා කරපු වැරදිලා. ඒකෙන් තමයි සංඥාවේ මුල පටන් ගන්න නැතුව රූප වේදනාවේ මුල පටන් ගන්න. මොනවා කරන්නේ? එයා හිතන්නේ කතාව. ඉතින් අවිද්‍යාව නිසාම නේද රූපයෙන් වේදනාවේ හට ගන්න හැටි දැකේ නැහැ. රූප නැතුව වේදනාවක් හට ගන්න විදිහක් නැහැ කියලා දැකේ නැති එකනේ. සංඥාවක් හට ගන්න ඒ හේතුන් බව දැකේ නැති එකනේ. සංකාරය හට ගන්න ඒ හේතු සංඥා පහළ වුණොත් සංකාර හට ගන්න විදිහක් නැහැ. සංකාර පහළ වුණොත් විඥාන හට ගන්න විදිහක් නැහැ. මහණෙනි රූපයෙන්තරෝ වේදනාවෙන්තරෝ සංඥාවෙන්තරෝ සංකාරයෙන්තරෝ විඥාන්ගෙන් ගමනක් හෝ හිදීමක් හෝ වැඩිවීමක් හෝ චුතියක් හෝ නොකියේ. මේ බුද්ධ දේශනාව. එයා රූපයෙන්තරෝ වේදනාවෙන්තරෝ සංඥාවෙන්තරෝ මානි සංඥාවෙන්තරෝ සංඛාරයෙන්තරෝ විඥාණයෙන්තරෝ මේ රූපයෙන්තරෝ වේදනාවෙන්තරෝ යනවා කියලා එහෙම තමයි දුන්නා. අතරම කැඩුවද? රූපයක් නැති වෙන සංඥාව හටගන්නවා කිව්ව හේතුව නෑ. කරන්න දෙයක් නැහැ ඉතින් ධර්මය ධර්මයේ කරගන්න එක දෙල්ලමක්. වැහෙන කාලයක් නෙමෙයි වෙනවා. මහරහතන් වහන්සේලා වගේ හිතාගියා කරන්න දෙයක් නැහැ. හරියටම අන්තිම අවස්ථාවේ කර්ම කර්මයේදී ගති වෙන්නේ මතුවලා ආපෙලා තමයි තියෙන්නේ. අපරාධය කරගන්න. ඉතාලෝ පාදයක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යම් ධර්මයක් ඇත්නම් ඒ ධර්මයේ අඩු වැඩි කරන්න යන එක වටින්නේ. අපේ භාෂාවෙන් අපිට වැටෙන්නේ විග්‍රහ කරන්න පුළුවන්. හැබැයි ඒ ධර්මයේ අනුකූලව අපි කියනවා මිස. ඒ ධර්මයේ මේක මෙහෙම දාන්න එපා මෙහෙම කරන්න කිව්වොත් ඒක හරියන්නේ නැහැ. දැන් මේක මාරු කළා දාන්න. වේදනා සංඥා සංකාර රූප මේ වේදනා සංඥා නැහැ සංඥා සංකාර විඥාන රූප වේදනා කියලා දාන්න. ඕවාගෙන අපිට කරන්න අයිතියක් නෑ. ඒ මහපරාදයක් ඒක. එහෙම කරන්න කිව්වොත් ඒක වැරදෙනවා. ධර්මානුකූල නැහැ. පුතාගෙන් අම්මා උපදින්නේ නැහැ. පුතාගෙන් තාත්තා උපදින්නේ නැහැ. අම්මගෙන් තාත්තගෙන් පුතේ උපදිනවා නේද? පුතා පළවෙනි එකල අම්මා තාත්තා දෙවෙනි එකල උපදී. ගැලපෙනවා. අම්මා තාත්තට ඉතල පුතා හිටියා. ඊට පස්සේ අම්මා තාත්තා උපන්න කිව්ව හරි. රූප වේදනා වලට ඉතල සංඥා හිටියක් ගියාම අම්මා තාත්තා කියලා පුතා දුවලි ගැටිලා කියන්නේ. මට පේන්නම් එහෙමයි. එකල බලන්න ඕන ධර්මයට අනුකූල නොවන දේවල් කියනවා කියන එක. ඒක ගලපන්න බැහැ. ඔව්, ඉතලේ ඉතලා කිලි ඉතලා කියනවා කියන එක. එයාට. අනේක. ලංකා ඒ ගමනපත්තේ ඒ ධර්මානුකූල මාර්ගයේ කියොත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැහැ කියලා එහෙම හිතුවත් ආරණේ දාන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කතාව පිළිගන්නකම් එයාට දුක් හත්ේ වැටෙන්නේ දුක්කාරී හත්ේ වැටෙන්නේ. එහෙම එකක් නේ කියන්නේ. මේ දොස් චතුරාර්ය සත්‍ය වට හදක් ගහ බුදුබණ අහපුවා මේ බණ ඇහුවා පයි කහපන් කියන එක කියන්නේ. කොහොමද හරියන්නේ? ඉතින් මේ වගේ මේ තම තමන්ගේ අර එක එක මත්තන් වල දැනීම අරගෙන ඊට පස්සේ ඕකෙන් තර්කවාද ගොඩනගපුවාම ඒ දැනීම පිළිබඳව හතරල දැනුමක් නැති ඇයි ඒක තර්කවාදයක් ඒක බොරුව බව පෙන්වන්න විදිහක් නැහැ. ගැළපෙන්නේ නැති එක මෙහිම ගැළපෙන්නේ නැහැ කියලා කිව්වට පෙන්වන්න විදිහක් නැහැ. ඒකයි සිද්ධ වෙන්නේ. ලක් කරපැත්තේ මහත්කේ පිට අවෝ ඉතින් මේ වගේ දේවල් දිවහම මේක නෙ වෙන්නේ ඉතින් ලොකු අමාරුවක් වැඩෙනවා. වැඩගත් නැති ඒකයි. අපි සාප්‍රඥ කාලා කියනවා හේතුක ප්‍රතිසංගියකින් උප්පත්ති නො වූ අය. ඥාන මගඵල නොලැබීමට හේතු මොනවාද කියලා. දැන් මේක හිතා ගන්නවා මෙහෙම දෙයක්. අපි ගියමන්තියක් අරගෙන ඒ ගල උපදාන සංගයන් අපල උපමත්තම් කරනවා යන්ත්‍රයෙන් කරනවා ඒක. කිරිවනාගල පුද්දීලා ඒ වන්තරීම කපල උපමත්තම් කරනවා. දැන් දෙකම සමාන දෙයක් නැති. අර යන්ත්‍රය එකමයි. උපමත්තම් කරපු ක්‍රමය එකමයි. එකකින් දියමන්තිය මැණික උපමත්තම් කළා. අනිකේ අර කබොක් ගල කිරිවනාගල කළු ගල කියලා උපමත්තම් කළා. දැන් කළු ගල කිරිවනා ගල කබොක් ගල උපමත්තම් කළේ අර මැනි උපමත්තම් කරපු ක්‍රමය තමයි. ඒ යන්ත්‍ර සූත්‍රමයි ගත්තේ. ඒවට අදාළව එහෙමයි ක්‍රියාත්මක වෙන්නේ. නම කළු ගලෙන් හෝ කිරිවනා ගලෙන් හෝ කබොක් ගල කැලෙන් හෝ පුළුවන් තරම් මේ ගියමන්තිය හරි අනිත් මැනිකක් හරි උපමත්තම් කරපු ඔපේ මතු කරා. බැරි වෙන්නේ හේතුව තිබුණේ අර යන්ත්‍ර සූත්‍රවලවත්. ඒ උපකරණ ක්‍රමයවත් වර්ධනේ නෙමෙයි. අර ගලට තිබිච්ච උරුම ශක්ති විශේෂයේ හැටි. මෙන්න මේ වගේ මේ හේතුක උප්පත්තිය කියන්නේ අලෝභ අධේස අමෝහ කියන. මෙන්න මේ ඒ තුනේ යුක්තව ලැබු උපත. යම් දී කෙනෙක් පින්වත් දහමක් සුචරිතයක් කරපුවා. අලෝභයෙන් අධේසයෙන් අමෝහයෙන් කළා නම්. ඒ හේතුයෙන් කරගත්ත එකෙන් නැගෙන ශක්ති විශේෂය අති දීප්තිමත්. අන්නේ ඉබඳුවන්නා වූ අලෝභ අධේස අමෝහ කුසල කර්මයේ ගුණ කර්මයේ.
එබඳු හේතුවකින් යමෙක් උපන්නා නම් අන්නේ ඉපදිච්ච බුද්ධලයාට ඉබෙන චිත්ත ස්වභාවයේ අති දීප්තිමත් අන්නේ ඔහුගේ හටගන්න සහජ හිත එහෙනම් උපන් හිත එබඳු දීප්තිමත් ස්වභාවයක් තියෙනවා. ඒ හටගන්න ධර්ම සත්‍යයෙන් හටගන්නවා මනස. මනංච පරිච්ඡ ධම්මේච උපජ්ජති මනෝ විඥාන කියන සිද්ධාන්තය තියෙනවා ඉතින් හටගන්න. එතකොට අන්නේ හටගන්න මනස මූලිකව හටගන්න මානසිකත්වය. ඒකට ධර්මයන් වැඩිමින් තමයි ඉත් හට ගැනීම හටගන්නේ. දැන් අපි දැන් උපරි උපමාවක් කරගමු කොහොමද යා? අපි හරක් හමක් හරි අරගෙන ඉන්න හරක් හම බෙරපළුවකට බඳිනවනම් දෙලියකට හම බැඳලා ගන්නකොට හම අදින් නැතුව බඳිනවා. එකක්. පොඟවකු හම බඳිනවා. ඒක විහිළුව නැහැ. ඉතින් මේ විදිහට කඩගුණ වෙච්ච හම බඳිනවා. බැලලා ගහලා බලනවා කෝටුවට. අදින් හරි කෝටුවෙන් හරි දෙලියෙන් පත්තු කරලා බලනවා. අර නියම විදිහට බදන් කරලා නියම විදිහට ඇදලා නියම විදිහට වේවිලා තියෙන ඒ හැමත වදිනාව කඳ නගන්න පුළුවන්ද? අර පොබු හමි කඩගොළු වෙච්ච හමි නියම විදිහට ඇදපු නැති හමි දෝංකාරී ගන්නද බැ? එහෙනම් ඒ වගේ අපි මේ බල කියනකොට ධම්ම අවබෝධය ලැබෙන්නේ කනට වර ඇහිලා ඒ වෙලෙ විතර අරමුණ ඇවිදින්න. ඒ අරමුණ ඔබ නැගිලා ආපු දේතුලින් තමයි යථාබෝධය ලැබෙන්නේ. යථාබෝධය නැගීම අර හොඳට ඇදපු හැමත ගහපුවාම හොඳ හඩක් නැගෙනවා වගේ. ඒ වගේම ගැළපෙන ශබ්ද හඩක් නැගෙනවා වගේ. නියම කම්පණේ යගිනේ එතකොට. නියම විදියට සංඥා නැගිලා ඉන්නේ එතකොට. එහෙනම් අයි හේතුක බුද්ධලයාට හෝ අයි හේතුක බුද්ධලයාට තියෙන්නේ අර මන කියන කොටස. අර කර්ම ශක්තිය ගොඩනගලා තියෙන දුර්වල කරනවා. දුර්වල මනකට අරමුණු වැදුනහම අවශ්‍ය කරන්න ආව නියම தත්ත්වයේ මනසට මතු කරලා දෙන්නේ නැහැ. ඒ නිසා කවදාවත් යථාභෝධිය ලබන තරම් ඊසන නුවණක් ඇති වෙන්නේ. ඊ අහනදී ඔහුට තේරුම් ගන්න බැහැ. තේරුම් ගන්න බැරි නිසා යාර මාර්ගඵල අවබෝධ කරන්න බැහැ. ඥාන මාර්ගඵල ලැබෙන්නේ නැති එක. මනස තීක්ෂණ වෙන්න ඕනේ. මනස නිකන් තීක්ෂණය කරන්න බැහැ. අභ්‍යන්තර තීක්ෂණත් වෙන්නේ. බාහිර තීක්ෂණ කරන්න හැදුවට හරියන්නේ නැහැ. කෝඩුව කොච්චර හොඳට ගත්තත් ගොබෙම බෙරහමට තරලයිට නියම හදි ගන්න බැහැ. ඔච්චර දක්ෂ බෙරකාරී ගැහුවා නියම හද ගන්න බැහැ. මොකද අය බැලලා තියෙන හැමේ තියෙන පළුද්ද නිසා. ඒකේ තියෙන අදුපාදු නිසා. ඒක හරියට කරුවා නම් තමයි ඒකේ නියම හද ගන්න පුළුවන්. නියම බෙරපදේ වදින්නේ ඒකොට. ඒ වගේ තමයි මනසට හඳ ලැබෙන්නේ දෙය ප්‍රමිත. මනසට දැනීම ලැබෙන්නේ ඒ ප්‍රමිත. ඒකයි හේතු. මේ මනාරිය හන්දක් තියෙනවා නේ. ආ පංචකාම සම්පත්තිය අපිට විතුරු වශයෙන් ඇවිදින්නා. අපිට අපි පිනවන සතුටු කරන දෙයක් හැටියට ලෝක සත්‍යය හිතයි. දැන් බුදු පියාණන් වහන්සේ මේකට උපමාවක් දේශනා කරනවා. යම්කිසි මිනිසියෙකුට අපෝපස්ථාන අපරිභියක් තියෙනවා නะ. ඌට අපෝපස්ථාන කරලා ඌ නිරෝධ කරන බලාපොරොත්තුෙන් යම්කිසි මිතුරු වෙකින් කෙනෙක් වෙනවා. නමුත් ඔව් වෙන්නේ උපක්‍රම කීලිය මොහු මරන්න වහක් දීලා. ඒ බව හඟවන්නේ නැතුව මිතුරු වෙකින් ඇදිලා හැම අපෝපස්ථානයක්ම කරනකොට. අර ඌ උපක්‍රම ලබන්න. ඉතන මට හොඳ මිතුරෙක් හම්බ වුණා. මේ පුද්ගලයා බොහොම වැදගත්මත්. ඔය අදහසින් ඉන්නවා. කවු කාලෙකදී ඌට තේරුම් ගන්න ලැබෙනවා. ඒ මිදුරු වෙකින් ඇවිදින් ඉන්නේ තමා මරලා යන්න උපක්‍රම ජීවිය මරලා යන්න වසත් දින විනාශ කරලා යන්න ආපු පුද්ගලයෙක් කියන. ඔය දිහේ දැක්කම දැනගත්තා. මේ මිදුරු වෙකින් මාකාරා ඇවිදින් හතුරෙක් නේද කියලා හුනි ගමනේ කරනවා. ඉතින් බුදුරන් වහන්සේ අහනවා මිදුරු වෙකින් හිතා හිතම කාර්යයක් නේදලා තියෙන මිදුරෙක්. ඒ කාර්යය කියලා තියෙන තමා නොදැන හිටියා හතුරෙක්ම. මෙන්න මෙයාගේ පංචකාම සම්පත්තිය නැවටි හතුරා. විනාශයට පත් කරන්න අපි කරා ඇවිදිලා අපි නොදන්න නිසා මිතුරෙක් හැටියට අපි හිතායි. යම් දවසකදී මේ මිතුරෙක් හැටියට ඉන්න හතුරගේ ස්වභාවය දැක්ක දවසට මෙතෙක් කල් අපි වතා මේ එකතු වෙලා හිටිය පංචකාම සම්පත්තිය නැමැති හතුරු නිසා මිතුරු නෙමෙයි කියලා දැනගන්න. එහෙනම් මෙතෙක් කල් මිතුරෙක් කියලා මං හැවටිලා හිටියා මිසක් මිතුරෙක් ඉඳලා නැහැ කියලා දකින්න. මේක පංචකාම සම්පත්තිය කියන වචනේ හිතා ඉන්නේ පංචකාම විපත්තියද? යථාර්ථේන පංචකාම විපත්තිය. යථාර්ථේ දැක දාගන්න මේක එහෙම කියන්නේ. එතකන් අපි කියන්නේ පංචකාම සම්පත්තිය. මොකද ලෝකය හැම වෙලෙම මිත්‍රි වෙහින් අරගෙන ඉන්නවා පංචකාම. ඒ තරක ලෝක සම්මත කතා මොකද පංචකාම සම්පත්තිය. යථාර්ථයේ හරියට වැටගුණ දාස. පංචකාම සම්පත්තිය නෙමෙයි පංචකාම විපත්තිය නියම වචන කියලා දැනගන්න. හැබැයි ඒ අය කිව්වොත් එහෙම අනිත් අයට පංචකාම විපත්තිය කියලා ලෝකයා කියන උඹට විසුද කියලා. අපි දකිලා තියෙන පංචකාම සම්පත්තියක් ඇති. අධ්‍යක්ීම තියෙන සම්පත්තියක් ඇති. එහෙම හිත කොහොමද විපත්තිය කියන්නේ කියලා. ඒ යථාර්ථයේ කියන බුද්ධියට අර ගන්න පුළුවන්. නමුත් යථාර්ථයේ මොකද පංචකාමයේ යමක් වාගේ. ලෝක සත්‍ය සසර දුකට ඇද දමනවා වශයෙන් එන්නේ. මායා දර්ශනයක් ඇටියෙ පෙනී හිටලා මුලාවටපත් කරනවා මිස තෘප්තියටපත් කරලා පූර්ණක දෙයක් නෙමෙයි. ආ ලෝක සත්‍යයට අධානකාරී වානති සත්‍යය ගොඩනගනක සසර දුක් ඉදෝ ඉදෝ ඉදිරියට ගෙනියනවා. අනන්ත සංසාරයේ පටන් ආපු පුදුම සූක්ෂම හතුරේ. හොයාගන්න බැරි නිසා ලෝක සත්‍යයනේ යථා ධර්මයක් එන තාක්කල් ලෝක හොයාගන්න බැරි නිසා තමන්ට තනියෙන් බේරෙන්න ක්‍රමයක් නැති. අන්තිම සූක්ෂම හතුර තමයි පංචකාමී සම්පත්තියක් වශයෙන් ඉන්නේ. වශයෙන් ධර්මයේ තුලින් තේරුම් ගත්ත දවසට තමයි හරියට මේ හතුරේ පංචකාමී නැමේ සම්පත්තියක් හෙක්තාවේ හතුරේ. මේකනේ මට තියෙන පළවෙනි විපස්සී. මේකෙන් නේද මේක විනාශ විනාශයට පත් වෙන්නේ කියන්නේ හැමක් හකින් දකින්න. අලටි අර මාකි මාළු අල්ලන්න යන මිනිස්සේ බිරි කොක්කයි බිරි පිටයි හැනයි මාල්ලකට මාළු දාන්න ගොට්ටකුයි හැමකුයි අර යනවා. අරන් ගියාර පස්සේ දැන් අපි අහනවා අර මාළුවන්ට හිතට එකක්වත් උතන තිබුණාද? මාළුවන්ට යහපතක් කරන එකක්වත් ඔය මාළු අල්ලන්න යන වෙලාවේ තිබුණාද? මාළුවන්ට විනාශයක් ඇති කරන දේවල් මේ බංසය ළඟ තිබුණාද? විනිගත් තිබුණා. ඕකෙන් ගිහිරට මිනිහා මොකද කරන්නේ අර මේ බිරි පිටේ පත්ලෝල හැන්නේ අමුණලා. අර බිරි කොක දාගෙන බලා ඉන්න මාළු අල්ලන කවුද විදි එක. ඒක මාළු එකක් ඒක රහු වෙන්නේ නැහැ. එනහට නะ බිරි කොක්කයි. බිරි පිටයි. බිරි කොක බණින රැහැණයි. අර අල්ලා ගන්න දාගත්ත මාළු ගොටුවයි. ඔය හතර විතරක් අරගෙන මාළු අල්ලන්න ගියොත් ඒක එක එකවත් ඒ හතරේම අල්ලන්න බැහැ. නෑ මාළුවාට විනාශයක් සිද්ධ වෙන්නේ නැහැ ඔය හතරේම. අද ඔය හතරේ විනාශ කරන්න හැම කීලා එක ගෙහිද්ද. ඒක රසවත්. අන්නේ කමුල්ලා දැම්මොත් මොකද වෙන්නේ? මාළුවන්ට අර මහ විනාශය සිද්ධ වෙනවා. එහෙනම් මාළුවාට විනාශය සිද්ධ කරන පළවෙනිම කොටස මොකද වෙන්නේ කියලා කියේ? අනේ හැම. හැම නැති දවසට අනිකදිම නැතලා. ඒ අනි ශේරම මාළුවාට විනාශ කරන දේවල් වලින් රසවත් ප්‍රිය කරන හැම තමයි පළවෙනි යවුල. එය පංචකාම සම්පත්තිය නැමැති උගුල හැම තමයි මේ දුක නැමැති මේ කොක්කේ පටලවාගෙන දාගෙන මේ සසර ගමන ගෙනියන පළවෙනි උගුල. ඕක දැකපු දාස පංචකාමී කියන මහ විපත්තියක් නිසා සම්පත්තියක් නෙමෙයි කියලා දකිනවා. එයාට අපි දකින්නේ සම්පත්තියක් හැටියට නෙමෙයි. ඒක විපත්තියක් හැටියට. ඒක දකින්නේ. පෙර අකුසල කර්මය කියන අකුසල කර්ම වලට මුල් දුනේ ඔකමනේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි. අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා ඒවා බලවත්කම නිසාමයි අකුසල කර්ම කරලා තියෙන්නේ. ගහලා හරි මරලා හරි කපලා හරි කොටලා හරි හොරගම් කරලා හරි මංකොල්ල කාලා හරි මොනවා කරලා හරි මගේ පංචකාම සම්පත්තිය විඳගන්න ක්‍රමයක් හොයාගන්න ඕනේ. ඕකට තමයි ලෝක සත්‍යයන් සියලුම අවිර කරලා තියෙන්නේ. දස අකුසලම කරලා තියෙන්නේ. දැන් දස අකුසලයේ ලෝක සත්‍යයන් නිකන් බැඳෙන්නේ නැහැ. සම්පත්තියක් මුල් වෙච්ච නිසාමයි සම්පත්තියක් කියලා ගත භාමාස්වාදී නිසාමයි දස අකුසලයේ ලෝක සත්‍යය බැඳිලා තියෙන්නේ. දැන් ඒ නිසාම තමයි අනන්ත අත්තන් හතර පහ දුක් විඳලා තියෙන්නේ. පංචකාම සම්පත්තිය නැමැති උගුල නොතිබුණා නම් ලෝක සත්‍යයේ කවදාවත් සතර අපා දුකකට වැටෙන්නේ නැහැ. වැටෙන විදිහක් නැහැ. එහෙනම් සතර අපා දුකට ඇත්තම පළවෙනි උගුල තමයි පංචකාම සම්පත්තිය නැමැති වශයෙන් අපි අරන් හිටපු ආස්වාදය. එහෙනම් ඒක තේරුම් ගත්තට පස්සේ ඒක සැපක් කිය අපේ නිගමනය කරන්න පුළුවන් කමක් නැති වෙනවා. අර ධම්ම අවබෝධයේදී අපි තීරණය එක සැප දුකක් හැටියට දකින්න දුක උලක් හැටියට දකින්න උපේක්ෂාව අනිත්‍ය හැටියට දකින්න. ඒතර වේදනා පිළිසිඳ දැනගත්තා වෙනවා කියලා බලන්න. වේදනාව පිළිසිඳ දැනගන්න සැප දුකක් හැටියට දකින්න ඕන. දුක උලක් හැටියට දකින්න ඕන. උපේක්ෂාව අනිත්‍යතාවයෙන් දකින්න ඕන. මෙන්න මේ සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා කිසිය මේ ආකාරයෙන් දැක දවසට වේදනා පිළිසින් දැනගත්තා වේදනා පිළිසින් දැනගත්තා වේදනා නිරෝධ වෙනවා වේදනා නිරෝධන පන්හා නිරෝධයි පන්හා නිරෝධන උපාදාන නිරෝධයි උපාදාන නිරෝධන භව නිරෝධයි භව නිරෝධන ජාති නිරෝධයි ජාති නිරෝධන ජරා මරණ ශෝක පරිදේ දුක් දොමනස් පහ සියල්ල නිරෝධයි නෝට වේදනාවක් වේදනාවක් කිය කියලා වේදනා පිළිසින් දකිනවා කියන එක වෙන්නේ පිළිසිත දකින්න කිව්වා වේදනාව ලෝක සත්‍යය ප්‍රිය කරනවා. සැප වේදනාව ප්‍රිය කරනවා. දුක් වේදනාවක් එනකොට ඒකෙන් වෙන් වෙලාකින් අයි සැප වේදනාවට යන්න ප්‍රිය කරනවා. දුක් වේදනාව ප්‍රිය කරන්නේ නැහැ. ඒක සමග ගැටෙන සැප වේදනාව පස්සේ දුවන්නේ. උපේක්ෂා වේදනාව කියලා ටික කාලයක් යනකොට නෑ නෑ සැප වේදනාවට ආයි යන්න වෙන්නේ අයි අදහස ඒක. ආයි යන්න සැප වේදනාවක් වැඩි. එහෙනම් ප්‍රියභාවයේ හිඳින්න නා. ඒක යථාර්ථයේ දකින්න ඕනේ. වේදනාව කියන්නේ මොකක්ද? ඒකේ ස්වභාවය මොකක්ද? ඒක දකින්න ඕනේ. ඒ රූපේ පෙන පිටක් වාගේ දකින්න. වේදනාව දියබුබුලක් වාගේ දකින්න. ඒක උපමා උපම. සංඥාව මිරිකුවක් වාගේ දකින්න. සංකාරකේ හරයක් නැති කෙසේ කඩක් වාගේ දකින්න. විඥානි මැජික් කාර්යයක් නැහැ මායාකාරීත්ව වාගේ දකින්න. ඔය උපමා පහෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන දැනගත්තාම පංචස්කන්ධය යථාර්ථයෙන් දැනගත්තා. මේ පංචස්කන්ධය යථාර්ථයෙන් දැනගත් දවසට පංචස්කන්ධය පිළිබඳව යම් චන්දරාගයක් තිබුණා ඒකේ මිදෙනවා. පංචස්කන්ධය චන්දරාගයක් තිබුණා යලි යලි පංචස්කන්ධය ගොඩනගන්නා වූ මුල් ධර්ම ඉවරයි. එහෙනම් පංචස්කන්ධය යලි ගොඩනගන්නේ. ඉන්නවා පානකම් ඉතුරු පංචස්කන්ධය තියෙනවා යලි. චන්දරාගයෙන් දුරු වෙච්ච පංචස්කන්ධය මතු භාවයක් හට ගන්නාට හේතුවක්. එහෙනම් මතු භාවයක් නැහැ. මේ අන්තිම ජාතියයි. ආයම අන්තිම ජාතිය නැත් දැන් පුනබ්බව කිව්වේ ඒකයි. දැන් මේ කාලේ මුගාතිනෙක් මේ සුන්දර බුද්ධ ආගම ආදී වචන වලින් මේ පැරණි ආකල්ප මම පැරණි සාම්ප්‍රදායික වැඩපිළිවෙල මේ බෞද්ධ වැඩපිළිවෙල විවේචනයට පත් කරනවා. දැන් ඔයාට මේක තමයි පෙරහැර කියන එක. පෙරහැර කියන එක පස්සේ හදාගත්ත කාලයක එක බුදුරජාණන් වහන්සේ එකක් නෙමෙයි. ඒක මේ පෙරහැරක් ගැන කතා කරනකොට මේ අද අපි දකින සංකේත ඔක්කොම නිකන් මේ ලෝකයා මුලාවට පත් කරන නිකන් විනෝද වැඩපිළිවෙල ළමයි නටවනවා. දැන් මෙහෙම කියනවා. දැන් මේ පෙරහැර කියන එක තේරුම් අරන්නේ නැහැ ඒකකින් දහම් අර්ථය. අපි ගන්න යනවා එක්තරා හරයක්. සාර ධර්මයක්. ඒ තමයි බෞද්ධ සාර ධර්මයේ විමුක්තිය සඳහා ගොඩනගන සාර ධර්ම. ඒ විමුක්ති සාර ධර්මයේ ගොඩනගා ගන්න ඉතල පූර්ව හරයක් තියෙනවා. ඊට ඉතල පත්වේදු සාර ධර්මයක්. මහා සාර ධර්මයේ ගන්න ඉතල පත්වේදු හරය. පෙරදී ලබා ගත යුතු හරයද කිනා පෙරහර. එදා පෙරහර. දැන් බණහන්න පාසලට යන්න ඉස්සෙල්ලයි මේ පෙරහර පවත්වාගෙන යන්නේ. දැන් බණහනකොට මහා හරය ගත්තා ඒක. ඒක ගන්න ඉහිලා පූර්ව හරයක් තියනවා ගන්න. ඒකට හැඩ ගැහෙන්න ඕනේ. අවශ්‍ය පසුතලය හදා ගන්න ඕනේ. මනස හදා ගන්න ඕනේ පූර්ව හැඩ තලයකට. හරවත් වැඩ පිළිවෙලකට. මෙන්න පූර්ව සාර ධර්මයක් කරා මනස හැඩ ගන්න වැඩ පිළිවෙල කිනා පෙරහර. පූර්ව හරය කියන්නේ මහා සාර ධර්මයේ ගත්තාම චතුරාර්ය සත්‍ය අහන්න හම්බ වෙනවා. ඒක තමයි පන්සල ගියාම හම්බ වෙන්නේ. පන්සල දහහට කට්ටිය යනකොට පිළිස එකතු කරගෙන යනකොට තමයි පෙරහැර කරගෙන යන්නේ. දැන් පෙරහැර දෙන්නගෙන් තමයි යන්නේ. පෙරහැරේ තමයි ඔකම ඉන්නේ. දැන් පෙරහැර මොකද්ද? දැන් ඕක අපි දකින්න ඕනේ. පෙරහැරේ අනුකිරියලින් කියන පිළිසක් ඉන්නවා. පෙරහැරක් හැදෙන්නේ නැහැ. ඉස්සෙල්ලාම යන්නේ හග්ගෙඩිය පිබගෙන. කෙනෙක් ඉස්සෙල්ලාම යනවා. හග්ගෙඩිය ගෙන ගියට පස්සේ ඊළඟට වෙනවා සේවිසිකාරය. ඊට පස්සේ එනවා බෙරකාරය. ඊට පස්සේ එනවා දවුල් බෙරකාරය. මහාවීරයන් බම් බංගල එකපාර ගහින්. ඒකත් කී ඊළඟට අනුපිළිවෙල යන්නේ. සේවිසිකාරය වෙනවා බෙරකාරය වෙනවා දවුල් බෙරකාරය වෙනවා. ඔතනින් ආවට පස්සේ ඊට පස්සේ නා කස පෙරහැර කස ගහන කට්ටිය ඈ ඔය යන්නේ හන්නේ මොකද මාරු කරගෙන මොකද තැනක ප්‍රාණ ඈත් කරලා හිටන් ගන්න උනාට අර ගහගෙන මිලි බණ්ඩ දුවනනේ ඉබදී ඒකේ ඒක රහන් තියෙන්නේ පාර හදාලා ඔව් නව දිලාසෙ විනියා අනුපිළිවෙලින් තිබුණා කස ගහන කට්ටිය ඊළඟට එනවා එතන. ඉතින් එදෙක් ආවට පස්සේ ඊට පස්සේ එයින් මෙහාට එනවා ඔය එක එක જાතියේ මේ කියන්නේ ගොරු කකුල් කාරයෝ. ඊට ඒකට එකතු වෙනවා. ඊට පස්සේ නරි මූණ දාගෙන, බළු මූණ දාගෙන, අලි මූණ දාගෙන, ඔළු බකුල නටුම් කියලා කොටසක් එනවා. මිනිස්සු එක එක මූණ දාගෙන නටනවා. වෙස් මූණ දාගෙන. අගිනි පොර යනවා. ඔය ගිනි පොර කරකීම තමයි ඊළඟට එන්නේ. ගිනි පොර කරකීම එනවා අර ළඟට. ගිනි පොර කරකන එක පස්සෙන් තමයි ඔය කියන ඔව්. ඔළු ගොඩේ එක එක විදිහට නටුම් කියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඔය එකලා එනවා මහා බඩ තියෙන නිල මිල. අයි සරිනවා. ඒ ඇඳගෙන කට්ටිය. නිලදායි. තව එකක් කියාර වශයෙන් කියන්නේ දැන් ඊට පස්සේ මේ නැටුම් කාර්ය එකේ විදිහ නැත් එතකොට ඊළඟට මොකද කරන්නේ ඇති? අර කියන විදිහට මේ එකේ විදිහ නැටුම් නැතන දීර්ඝ බහුල කාර්ය වල පංකාරය ඔයයි හක්තිය එනවා ඊළඟට. හොරණේ හරියට වත්නේ නැහැ සංගීතය ළඟට හොරණේ ආකාරය වෙන. ඒ ධනසිලියක් දිනවද? එහෙම ධනක ප්‍රශ්නකට කරනවා. හොරණ හබ්බෙදී වගේ හොරණා වෙනවා. ඒ බවන් පිළිගන්න. ඊට පස්සේ කොහොම ගියාද වගේ සාන්තව සුදු පොඩි උස්සගත්ත සුදු අරගත්ත ලවා පිටසක් හරි එසක් එනවා ඊළඟට. එතකොට ඊළඟ කස්වලු වරගෙන කරත් ආයෙනවා. අර පොඩි අරගෙන ඊට පස්සේ මල් අරගෙන කස්වලු වරගෙන. ඔය විදිහේ දේවල් අරන් එනවා ඊළඟට. දැන් මෙහෙම තමයි සාධි රාජකීයගෙන එකක් තියෙන්නේ පෙරහැර. අරගොල්ලෝ අර අර විදියට යනවා. දැන් මේක තමයි සුන්දර බුද්ධ ආගම කියලා අද කියන්නේ. සුන්දර බුද්ධ ආගමේ පොත තමයි පෙරහැර කියලා. දැන් මේක අපි සංකේත ලබන නිසා ඒක සුන්දර බුද්ධ ආගම කියනවා. ධනහඬ ඉස්සෙල්ලා දැනගටේතු හරේ තමයි ඔය කියන්නේ. වනහඬ පෙර දැනගටේතු හරේ ඔකින් දකින්නේ. පෙරහැරින් දකින්නේ. අන්න හග්ගෙඩියක් නාද කරගෙන ඉස්සෙල්ලාම යන්නේ. අද මේ පංචේදී සංඛ නාදය පවත් වෙනවා. සුද්ධ නාදය පවත් වෙනවා.
සංඛේ පිළිබිඹු කරලා තින්නේ සුද්ධ හරතේ.
ධර්මස්කරණ ධර්මහරත. ධම්මහර සංඛේ පවත් තමයි සංඛ නාදය.
අක්ක ධම්මස්කර නාදය කියන එක පෙන්වන්නේ සංඛ නාදය. හග්ගෙඩිය හදේ. මෙන්න මේක තමයි අද මේ පංචේදී පවත්වන්න කියන සංකේතය තමයි
සංකේනාදී ඉස්සලා වෙන්න. ඒ වගේම පළත මිහි පරණ රසාව.
දහම් හනතුළු හොරයක්.
හොරයක් නැති හනද කියන හොර නෑ.
හොර නැති හදාහන් දෙන්න.
යන්ජා බොරු නැති හදාහන් දෙන්න කියන එක
හොර නැති හදාහන් දෙන්න කියන තමයි
හොර නෑ හදේ දෙන්න නේද?
ඔව් ධාමහඬ හොර නෑ. ඒක සාන්තයි ප්‍රණීතයි.
පරණ සසහාය ගුණේ යුක්තයි.
මිහිරි මధుරයි.
අන්නේ හොර නැති හඳාද පන්සලේ පවත් කරනවා. ඒක හම් දෙන්න කියන එක තමයි
පෙරහැරේ හොර නෑ කාර්යය වෙන්නේ.
ඒකනි ඒකෙන් එකට යන හැටි. ඊළඟට වෙන්නා අපිට දැනගත යුතු ධර්මයේ ගන්න වෙන තේ 21 ඊළඟට වෙන දෙයක් තියෙනවා. ඒක තියෙනවා හේ 22 දෙපැත්තට කියනවා ඒක ඇස් දෙක. බෙර ඇහැ. එහෙම කියන්නේ. ඒකට අර කෝටු දෙහි අදි වේගයෙන් කරකවල ගහනවා. අදි වේගවත්.
දැන් ඕකෙන් පෙන්වන්නේ මොකද්ද?
අපි ඇස් දෙක දෙන එක තමයි හේ 22 ඇස් දෙකෙන් පෙන්නා.
ඇස් දෙක කරා වේගයෙන් අරමුණු වෙනවා.
හදේ කරකි අරමුණු වෙනවා වේගය.
එනේ එන අරමුණක් ඇතනම් ඒ මුලාසහගත අරමුණු විහි කරන්නේ.
ඒ කියන්නේ තේනේ.
ඒ තේනියා විහි කර තමයි. අල්ලා ගන්න උපා.
ආවග්ය ආවග්යන්ක ඒවා ඉතුරු වෙන්නේ.
අන්නේ සංකේතය තමයි
ඒ 21 වෙනවා.
බාර ගන්න එපා කියන්නේ. ඊළඟට ඊට වඩා වේගය අඩු.
ගැට බෙරාද වෙනවා.
ඊට පස්සේ ඊළඟට එනවා.
යනකොට අපි නිතරම හුරු වෙන්න ඕනේ. මේ පාරේ යනකොටම අනුවිනියා විසිකරලා ගන්න. පාරේ යනකොට ලස්සන ඒවා ඇහි පුරවගෙන දැන් අතෑරලා ගත්තොත් මේ ඉකේ කියකට බනහන හම්බෙන්නේ නැහැ. ඔය දේන දේනියා විසිකරලා පුරුදු වෙන්න යනකොට. ඒක තමයි මේකෙන් පෙර හරිය දෙන්නේ.
ඊට පස්සේ අනිසරේ දෙනවා.
දෙලේ. අපි කනට දෙන කන් දෙලේ.
මේ බේරි කියන්නේ දිහිරි කියන හට.
බේරි හඳ දෙනවා ඉතින්.
කෑකෝ ගහන්න දෙපා. බෙරි හඳින් දෙපා.
ඒවා හදි කර ගන්නවා. ඒ හද බහ කරදර යනවා.
ඒකේ සිද්ධ වෙන්නේ දහමට බාධාව.
මෙන්න මේක හඳ හඳුනා ගන්න.
ඒක තමයි පේන්නේ මේක ආවා ගියා මිසක් මේක අල්ලන්න දෙයක්.
අල්ලගන්න දෙයක්.
ඒකේ ස්වභාවය නම් ගහුව ගහගාම හඳ ඉවරයි. ඒ වගේ තමයි අහන දේවල්. ඇහුවා ගියා ඇහුවා ගියා කියන දේ කිව්වේ නෑ.
හරි ඒක තමයි මේ සංකේතයෙන් පෙන්නන්නේ.
ඕකේ තමයි ගැට ගැහෙන්නේ.
යාකෝ ගහමින්
හදවිද ගන්නකොට ගැටළු දිහා ගන්න බෑ. ඒවා ගැටළු හැදෙනවා.
ගැටළු සහිත හඳ මත කරගන්න ඒපා.
ඒක මතක තියාගන්න. මෙන්න මේවා ගැටළු හදේ හැටි.
ඒ තමයි ගැට වෙන හද.
දැන් ඊට පස්සේ අරන් යනවා තව එකක්.
බබර දෙවියන් තරයන්
දවු දැන් අපි මොකද කරන්නේ හැම වෙලෙම
දැන්
10 නිසා අවුලංග පටන් ගන්නේ
අහුවෙත් අහුවෙත් කකයි
මඩේ බලගෙන ඉනකොට පඩේ 10 එනකොට හැම වෙලෙම රහ දේවල් වලින් කොච්චර හරි අවුල අවුල කරගෙන කරගෙන යනවා
10ට අහුලනවා 10ට අහුලගෙන ආහාර ගන්නවා
කොච්චර හරි මේ කනවා අන්නේ තමයි ගෞල ගහනවා
කියන්නේ. හැමදේම කොච්චර හරි ඉවරයක් නෑ. ඉත කම්පා කරනවා. ආස්වාදයෙන් කම්පා කරනවා.
මෙන්න කහේට විදි වෙන්න යන දේවා. කහේට විදි වෙච්ච කෙනාට 10 නිසා අවුලටපත් වෙන්න වෙනවා.
10ට අවුල අවුල ගානකොට
10ෙම ඇවිලිනවා. 10 අවුලවකට 50ක්ද බැ. ඕකත් තේරුම් ගන්න. අන්නක තමයි ගෞලින් දෙන්නකො තන්තු
යවෙන්ද යනකොට
ඊට පස්සේ මේ ඊළඟ දිනුලි ඔව් කෆේ ගහන්න
දැන් ඊට පස්සේ පොඩි පොඩි වැඩ වලට හඳු හරවල් ඇති කරගන්න එපා ඕකේ අවසානයේ මහා ගිනි පුරක් තියෙනවා වගේ මහා සද්දෙක ලොකු විනාශයක් සිද්ධ
කරනවා ඔය ඇද වෙලා ගන්න පටන් ගන්නකොට
ඇදේ කෙලවර මහා කම්පනයක් ඇති කරනවා ඒක තමයි ඇද ගහපු කෆේ යාගානේ කුස භාගයකපත් වෙනවා ධූර භාගයකපත් වෙනවා
ධූර භව ආශ්‍රේෂණ සත්‍යෙටපත් වෙලා හිටන් ඔව් කුස භවටපත් වෙනවා කුස භවටපත් වෙන දින කසේ
අනේ ඒක දින බයానයි සම්පෙන්න
දෙන්නමද පටන් ගත්ත පොඩි ආමනාප වැඩ පිළිවිල අවසානයේ දක්වා දෙහිච්ච මහ කම්පනයක් ඇති කරලා නැවතින් මේක හැටි බලා ගන්න ඕකත් මතක තියාගන්න ඒ හඬ කරුවල් දෙවි යන්න එපා වනාහන එතකොට හිට දෙන්නේ මෙන්න මේ පුංචි වෙන පටන් ගන්න එක ලොකු විනාශයකින් කෙලවර වෙනවා. අනේ ඒක තමයි කසින් වෙන්න. උස බවටපත් වෙනවා. පූර්ව බවටපත් වෙනවා. ඉලක්කත් කරගන්න. ඒක හැටි වෙන්න මෙහෙමයි. ඔව් ඊයම් කිනි බෝල කරකෝ. දැන් ওই දිහේ ගියාම රාගගිනි, දේශගිනි, මෝහගිනි හටගත්තා. මෝහගිනියට බැඳුනහම අපිට පේන්නේ හැබැයිම යන ගමන ගිනි ගමන. රාගගිනි, ද්වේෂගිනි, මෝහගිනි සහ ගිනි ආවගෙන යන ගමන. අපිට පේන්නේ නැහැ ගිනි බෝල හැටියට. ඉතින් එක ඉදිරි වෙච්ච හැටියට. අපිට පේන්නේ ගිනි සවුම් යනවා. ඈ සසර ගමනේ ගිනි ගිනි යන්නේ මේ ලෝක සත්‍ය. අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන්, දැවි දැවි දැවි. ලෝක සත්‍ය යන හැටි තමයි ගිනි බෝල එක එකට කරකවලා පෙන්නන. ඇලෙනවා ගැටෙනවා ඇලෙනවා ගැටෙනවා මේකින් ඇලීමේකින්න සාගකින්නයි දෙහෙදකින්න මොහේ නිසා මේක පටලවා ගන්නවා එහෙම පටලවනවා මෙහෙම පටලවනවා අනිත් වෙනවා දෙපැත්තට පටලව පටලව මේ ගමන යන හැටි දැන් මෙන්න මේ විදිහට ගියතර ඉදිරිය ගෙනිච්ච ඒවා විදිහට තේරුම් ගන්න නැතුව ගියොත් ඉද්ද වෙන්නේ සාගකින්න දෙහෙදකින්න නිසා මොහේ වැඩයිලා ගිනිසහගත ගමනක් යන්න වෙනවා හොයාගන්න බැරි අදමුළු හොයාගන්න බැහැ ඔක්කොම එකට බැඳිලා පැටලිලා එකට වට වෙලා රෝද ගහනවා රවුම් ගහනවා නිරෝධ කරන්න බෑ ඔය රෝදයක් වාගේ රවුමක් වාගේ ගින්න කරපොන්ට වෙන්නේ ඒකයි අන්න ගිනි ගවනේ හැදී ඔය ගිනි ගවන හඳුරා ගන්න සසර ගමනේ ගිනි කියලා හඳුනා ගන්න. මේකේ ගිනි චක්‍රවල සමානේ ලෝකයා යන්නේ කියලා දැනගන්න. එයා පතුරවාගෙන සාමේ ඇලිමින් ගැටෙමින් බලාගෙන තමයි යන්නේ කියලා බලා ගන්න කෙනේ තමයි ගිනි වල කර කිනේ දෙන්නේ. ඊළඟ දේ අන්තිමේ යෝවිෂය ඉතල එකක් තියෙනවා. ඇතු වෙනවා. අන මහාන් තත්ත්ව වෙන්න එපා. මහාන් තත්ත්ව වෙනකම් තමයි ඇත අරගන්න. ලොකු අය වෙනවා. ධර්ණාධිකමට, ආදම්බරකමට, මහාන් තත්ත්වකමට යනවා ලෝකෙ. ඔන්න ලෝක සත්‍යය යන ගමන ඔය විදිහට ගියා. සාගදේශ මොහෙන් ගිනිගත් සත්‍යයට පත් වෙන දේවල්. මනස ඔක්කොම පහත් පාට පත් වෙලා මහාන් තත්ත්ව වෙනවා. ගාම්භීර වෙලා කුහු ආදම්බරේ නිල උදුමගෙන මේ විදිහට ඉන්නවා. ඇත්තර හැර යනවා. මුදල් අස්සෙන්ද හැරිලා මහාන් සත්ත්වේලා යනවා ලොකු අය කියලා හිතාගෙන. ලොකුකම් අත්හැරලා යන්නේ ලොකුකම් එක්ක යනකට මෙහෙමයි වෙන්නේ. ලොකුකම් වල හැටි බලා ගන්න. ලොකුකම් රූපේ යනවා පිළිසෙනෙක් වෙනවා. ලොකුවේ මහත්ත්වේලා හිටියට ඔක පිළිසෙනෙක්. අතා කියන්නේ. අලියා කියන්නේ. අන්න ඒ සත්ත්වේට පත් වෙන්න එපා. ඒ සත්ත්වේ බලා ගන්න මේ ඔය කච්චරේ යන්න පුළුවන් මහාන් තාත්තාය මහාන් තාත්තේලා හිටපුහම ඊට පස්සේ වැඩි අය මොකද කරන්නේ ලොකු අයගේ ලොකු ප්‍රම ගන්න. අරගෙන තමයි ඔළුව ලොකු කරන්නේ. අන ඔළුව බක්කන අපරා අයියා. තමන්ගේ ඔළුවේ මත්තම දාන්න නැතුව මහාලු පැලදගෙන යනවා. අනුන්ගේ ඔළුව අරගෙන. ඔය තවත් මේ ලෝකේ අල්ලගත්ත කරන්නේ. ඉතින් නැති සිනාවක් අර ඔළුව බක්කගෙන අර විස්මුණේ මතු කර කර අධ්‍යාන්තරේ නැති එකක් පිටට පෙන්නගෙන ලෝකම් පෙන්නගෙන මහාන් තාත්තකම් පෙන්නගෙන නැති අය පුරාංකාරකම යන හැටි. ඔයකට යනවා ඊළඟට. ඔයකට යනකොට තව කට්ටියක් ඔයකලා යනවා පිටිපස්ස. අර බොරු කකුල් කාරය. ලොකුකමක් නෑ ඔහු ලොකුකම් නෑ. එන අපි පොඩි අය නෙමෙයි කියලා ලොකුකම් පෙන්න උඩඟුවා පෙන්නනවා. බොහොම උඩඟුකම යන උඩි යනවා. හැබැයි කකුල් නැති නිසා බොරු කකුල් බැලගෙන ඉන්නවා. ඇති ලොකුකම් පෙන්වන කට්ටියක් ඉන්නවා. ඒකත් මේ සමාජයේ සසර ගමන යන සමාජයේ හැටි. ඕකත් දැනගන්න. අර බොරු කකුල් වැන කෙට්ටු එකේ තමයි බොරු කකුල් වැනේ යන්න දාන්නේ. මොනවත් ඇති හරයක් නැහැ. ඒක නම් හරිම උඩඟුයි, හරිම අහංකාරයි, හරි ලොකු මිනිස්සු අපි කියලා පෙන්වන ගතියක් තියෙනවා. ලෝකේ අතර ඉහළින් පෙනී සිටින හදන ගතිය. මෙන්න ලෝකේ ගතිය. මේකත් අරගන්න. මේ පෙර හරිය දැනගන්න. 50 ඉතලා මේවා දැනගෙන ඉන්න ඕනේ. මේවා සිද්ධ වෙන්නේ මේකක් කියලා දැනගන්න ඕනේ. ඊට පස්සේ ඕවා පස්සේ ගියාම මිනිස්සු නීචකම් කරනවා. මිනිහෙක් වෙලා ඉන්න මිනිස් බල්ලෙක් වෙනවා. ඉතින් ලොකු බලු ඔළුවක් දාගෙන වනවන යනවා. මිනිස් හරකෙක් වෙනවා. හරක් ඔළුවක් ඔළුවේ දාගෙන ඒකත් වෙන්නේ පෙන්. නරි ඔළුවක් දාගෙන නටනවා යනවා. කයි මිනිහා. නමුත් ගති ලක්ෂණේ කිරසනා වෙලා. මෙන්න මේ වාක්‍ය ගියාට පස්සේ අන්තිමට අපිට හම්බ වෙන්නේ තිරිසන් ලෝකෙක. ඒකේ මුල මිනිහෙක් කියලා කරගන්න ඔය වැඩ පිළිවිද. ඔය ගති ලක්ෂණේ මූලවරවල් ගන්න එපා. ඒක තමයි ඒකත් දැනගන්න එක තමයි ඒ ඔළුව දාගෙන තියෙන්නේ. ඊට පස්සේ යනවා නැට්ටු. ඒ කියන්නේ වැඩ කරන්නේ නැති එක එක නැටුන් නැත්නම් හැමතැනම මේ පැත්තට මේ පැත්තට හැරි හැරි ලෝකයා මුලා කරන නැට්ටුකාර වැඩ පිළිවිදවල සංගපය. මෙන්න මේවා අපේ ලෝකයේ තියෙන සවලිය. ඕවත් හඳුනා ගන්න. ඔව් නිලමෙලත් එක්කලා නෑනේ. ඔව් නැහැ නිලමෙල යනවා එක්කලා. නැට්ටුත් යනකොට ඉතින් නිලමෙල යනවා. ඒගොල්ලෝ යන්නේ මේ නිලතල දරාගෙන බඩ මහත්තර ලුකුවට දාගෙන මේ ජරාව කාලා ගොඩ ගහගෙන ඉන්න එක හැටි. ඒගොල්ලෝ පස්සේ නට නට යන සංගල පිරිස තමයි අර සංගලක යන්නේ. ඒගොල්ලෝ ළඟ ඉන්න. ඉතින් මේක තමයි මේ සමාජයක් විනාශ වෙන හැටි. මේ දුෘෂ්‍ය සමාජයක කොවිඩ් වෙච්ච දැනගන්න. ඕක දැනගත්තට පස්සේ මොකද කරන්නේ? ඕම් ඔයිටින් අහකලා හදවත් පිළිසිදු කරගෙන නිදහස් කරගන්න. අන්න සුදු ඇඳුම් ගත්ත ළමයි කොඩි අරගෙන සාදුකාරගෙන දී දෙනවා. ගුණේට නැමෙන්නේ. ඔන්නේ పూర్වයෙන් 50 ඳ ඉස්සෙල්ලා මෙන්න මේ ටික දැනගෙන. මේවේ ආදීනව දැකලා. ආකෘත සාන්ත වාත ජාස්වාත පද්ධති පිළිසිදු හදවතින් ඉස්සෙල්ලා. අපිත් එක්කලා ඉන්න පන්සලට ගිහින් සංක නාදී අහන්න. හොර නැති හඳ අහන්න කියලා තමයි කියන්නේ. ඔන්න ඔක තමයි පෙරහැරි ආධ්‍යාත්මික දෙවිද සංකේතය. බෞද්ධ සංකේතය. දැන් ඕක සුන්දර අවංකව බැලුව සුන්දර බුද්ධාගම තමයි. බුද්ධාගම කොහොම සුන්දරයි. බුදුදහම සුන්දරයි. දර සුන් කරන එකක් නේ බුදුදහම ඒකයි සුන්දර කියන්නේ. දර වලින් කරන්නේ ගිනි අවුලෝනේ. දර සුන් කරගුණාම ඇවිදෙන ගින්න නිවෙනවා. නැහ සුන්දර බුද්ධාගම ඉවර වැරදිලා නෑ. හැබැයි කියන්නේ යදාතින් නෙවෙයි. ආ ඔව්. ඔබ සුන්දර බුද්ධාගම කියන වචනේ හරි. දරසුන් කරන බුදුදහම අය වේ. මොකද නිසා උපාදානිය නැමෙත් දර දාගුණාම පවෙද ගිනි ඇවිදෙනවා. මේ නිසා උපාදානිය අහ කරගුණාම දරහ කරගුණාම දරසුන් කළා. උන් කරා සුන්දරයි. ඒ ආනන්දේ මා උපන්සත කෙතරම් සුන්දරද කියලා පිළිගන්න හන්ට යහපුනාම අපි හිතන කොයිතරම් ලස්සනද කොයිතරම් ආසා කරන එකක්ද කියලා හිතාගත්තා කියලා. උපාහතේ ස්වභාවය තුල සාර්ථ පරිසරය තුල මේ උපාදානයන් සුන් කරන්ඩ පරිසරයේ කොච්චර ඒකට ගැලපෙනවද කියලායි ඇහිලා. ඉතින් අද ඉදා ඉන්නේ ඉරිණා පානිජා රෝගේට ආසායෙන් පස බැලුවා කියලා. ඔහොම කින්දු හදාගෙන තියෙනවා. හදාගෙන අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසාවක් කියලා මේ උපහාසාත්මක කින්දුත් වලලා තියෙනවා. මෙහෙම මහා ආගමික නායකයෙක් පස්ස බලලා ඉතින් සමාගයේ රටේ ලක්ෂණ කිව්වා කියලා. මුලාවට පත් වෙච්ච අදහස් වලින් ඔහම ලෝකයා මුලා කරනවා. මුලාවට පත් වෙච්ච අදහස් වලින් ඔහම ලෝකයා මුලා කරනවා. සුන්දර වෙනවා නිවන් දැකහම. කාන්ත සුන්දර අමාමහ නිවන් කියන එකේ අර්ථයෙන් ඒ වගේ අර්ථයක් තියෙනවා. ඔය කියන වචනේ පෙන්නන්නේ සහිත බව නැන ලෝකේ. අන්තයට පත් කරනවා කියන්නේ කෙලවරට පත් කරනවා. සුවයි සුවයි කියලා අල්ලාගත්ත ලෝකේ අන්තයට පත් කරනවා කියන සාන්තයි. ඒ සාන්ත වූ එතකොට සුන් සාන්ත සුන්දර දර නැමැති උපාදානිය සුන් කර දැම්මහම සුන්දරයි. මැරෙන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. පවතින දෙයක් වි මැරෙන්නේ. මැරෙන දෙයක්ෙන් දෙයක් නැති නිසා අමාවිනා වාන් සහිත වන්නා වූ දැනියොලි මිදිලා නිසා නික්මුණ නිසා මහා නික්මීම නිසා අමා මහා නිවන් සාන්ත සුන්දර අමා මහා නිවන් සාන්තිය කියලා. ලෝකයා දකිනවා හරි සාන්ත හරි සුන්දර ලස්සන පැත්තක් වින්දේ ආයි මැරෙන්නේ නැහැ කියපු දව කවදාම එහෙම එකක් එන්න මේ නිවන කියන්නේ කියලා හිතා ගන්නවා දන්නේ නැහැ. ඉංගොන් පෙරහැර කියන්නේ పూర్ව හරි ලෝකයි. ඔය හරි දැකපු කෙනෙක් බනහපුහම තමයි ලෝකේ හැටි දැකලා ලෝකේ කෙරෙහි දැකලා ඉතින් ඒ පිළිබඳව මේ ආදීනව දැකලා ඒකෙන් අත්හැරීමේ නිදහස නිවනේ ආනිසංස දැකලා ඒක මූලික තේරුමට අරගෙන ඉඳලා ගන්න. අන්නේ නිවන්තපත් වෙන බණක් අහන්න අපි යන්. තොර නැති හඳක් අහන්න, සුද්ධ හඳක් අහන්න යන් කියලා පිළිස පස්සෙන් එනවා ඒක. ඔක තමයි අපි පිළිච්ච පෙරහර. පෙරහරේ අර්ථය අපි යටපත් වෙලා. සෑම දෙයක්ම ඒවා. පූජා පෙරහර. සෑම දෙයක්ම අර්ථෝම යටපත් වෙලා. ඒ ඔය සාම්ප්‍රදායික ක්‍රම නැති කරන්න ඕනේ නැහැ. ඒ සංස්කෘතියට පහර ගහන්න ඕනේ නැහැ. ඒක යථා අර්ථය දැනගන්න ඕනේ. එතකොට ආයහරයක් අර පෙරටිවිස දහම් අදහස මතුවෙනවා. ඔය වැඩ කරන්නේ නැතිව නික මුලාසාගත වැඩ. මෝඩින්ගේ මෝඩකම් කොහොම කියව කපලා දැම්මහම මෙතර කල් දිනව සාධාරණේ දකින්න බැරුව කියන එක කපලා දැම්මා. ඒක හරිලා කියන්නේ. මේ ඕකේ අහුවා නම් ඊට පස්සේ කවදාවත් අහගත්ත කෙනා ඔතන පටන් ගෙනවා අර පෙරහර දකින්න ඔයano දකින්නවා නිකන්. ආයි මෙයා සිද්ද දකින්න දැන් ගිහින් හරි. අර්ථය වැහිච්ච නිසා තමයි පෙරහර දැකලා නේද නම් පෙරහර හරි ලස්සනයි කියලා යන්නේ. අලි මෙච්චර හිටියා. ඔහුගේ කියන්නේ තියෙනවා. ඒ වුණාට පෙරහර දැකලා නැහැ. සුවාතර පත්තුනේ සුවාත පත්තෙහි සෝතාපන්න කියනවා. සුවාතර පැමිණුණු කියන එක තමයි සෝ අතපන්න. සුවාත පන්න. සුවාතර පත් කියන එක. සුවාතර පත් වෙන්න නිවන හැර තපෝගුණේ හැර බොජ්ජංග ධර්ම හැර ලෝකයට තවත් සෝයක් නැතිනේ. අන්නේ සුවාතර පත් වෙච්ච නිසා කියනවා සෝතාපන්න. ඒක වදනේ පදනේ දු. සෝත ආපන්න කියලා ඒ වගේම තව එකක් තියෙනවා. ඒකේම ගැලෙන්නේ නිරුක්තිය. සෝත කියන්නේ ගලන ගම. ආපන්න කියන්නේ ආපස්සට එනවා. ගැළවි ස්වභාවයෙන් කල්යහාරය. ඒක ආපස්සට හරවා ගන්නවා වගේ. ඒක අවර්ථය. ස්වභාවයෙන් පහත් බාරපත් එක දැන් උසස් පැත්තට ගන්නවා. උඩට කියන්නේ නිවන් පැත්ත, හැනතුම් පැත්ත. පහත් පැත්ත කියන්නේ හතර අපා පැත්ත. මේ පැත්තට ගලන්න නැතුව අනික් අතර ගන්න. සෝවාන් කියලා අපි සිංහල කියනවා. වාන් කියන වචනේ පෙන්නන්නේ අපි වාන කියන්නේ බැම්ම කියන එකයි. සුව බැම්ම කියන එකයි එකනක් පෙන්නන්නේ. ඒ සුවේ කඩා යන්නේ නැහැ. සුවේ පිළිගන්න බැම්ම බැඳවනවා. සෝවාන් කියන එකේ ප්‍රත්‍යය සුවේට බැඳපු බැම්ම. ඒක ආකාරයෙන් අර්ථගත්ත හැකියි. අතනෙවිත් වාක්‍ය වලට ඇවිදින මෙතන. ඉතබයි කුලා. මේ පින්වත්ීස සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණයේ කරෙන නිවන් සාක්ෂාත් කර ගැනීම පරම අධිෂ්ඨානය කර ගැනීම සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කර දහම් හරේ තේරුම් අරගෙන ඒ ධර්මානුකූලව යථාර්ථය අවබෝධ කර ගැනීම ලෝකේ අසාරත්වයේ තේරුම් අරගෙන ඒ වාගේම නිවනේ හිටින්නා වූ නාථත්වයේවත් නිවනේ සාන්තත්වයේ තේරුම් අරගෙන එබඳු වන්නා වූ නිවන් සාන්තිය උදා වේවා. ඒ වාගේම ලෝක ධර්මතාවයේ අසාර ස්වභාවය වැටහිමින් අසාර වන්නා ලෝකී බ්‍රාන්ති වෙන්නා වූ චන්දරාගේ අත්හැරී නොයලි මිදී ගොසින් ඒකාන්තින් නිවන් සාන්තිය අමාදොර ඇරේවා යහපත උදා වේවා කියන්නා වූ අදිෂ්ඨාන සබාගෙන අපට මෙන්න අනන්ත ලෝක සත්‍යින්දත් ඒ අමා සාන්තිය සියම උදා විත්‍රා කියන්නා මේ පරම අදිෂ්ඨානින් යුත්තව අපි අද මේ කර්මස්ථානයන් වඩමින් ඒ උත්තරීතර වන්නා වූ සාන්තිය උදා කරගන්න බලාපොරොත්තු වෙමු. සෑම සිළු වෙනාම සාන්තෝ නිසංසල විත්තෝනේ. එහි විලා තමන් විසින් මෙත් අලවන් කරගෙන මගින් වදින්නා වූ හුලම් පොදක් වේවා කිසිවිට කරදරයක් පිණිස සිද්ධ නොවේවා. කනතිල ශාන්ති සිල්ලෝ සතන් උදා වේවා කියන්නා වූ අදිෂ්ඨානින් මේ අප්‍රමාණ මෛත්‍රී චිත්තය අනන්ත ලෝක සත්‍යයෙන් පතුරවමින් අපි අද මේ ආකාර වන්නා මේ කර්මස්ථානයේ වළඳ බලාපොරොත්තු වෙමු. මේ මහා ශාන්ති තුන් රංගුනේ අනන්ත ශාන්ති සියලු සත්‍යයෙන් පිහිටාවා. අප හැම දෙනාට පිහිටමින් ඒ උතුම් වූ අමා ශාන්තිය උදා කරගන්න සමාධිය ලැබීමට හේතු වේවා. ප්‍රඥා පහල් කන්ද හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානින් යුක්තව සංවර වේලා නිහඬතාවයෙන් යුක්ත වේලා මේ භාවනාවට සමවැදලෙන්ට බලාපොරොත්තු වෙන්න සංවර වහින්ට කියන්ට අවශ්‍ය නැහැ. ඒ විදිහට බලාපොරොත්තු වෙන්න.
නිසසල ධම්පද දුන් බුදු රජින්දුනි ගුණ කඳ වැඳගෙන විමසනවා. නිසසල ධම්මග සමවත ලබනට සම්බුදු නැන ගුණ මගිනවා. නිසසල ධම්පද සුවය ලබා අප නිසසල සමවත වෙත එනවා. නිසසල මුනි ධම් සංඝ යන තෙරුවන් උදෙනිමි පිළිවෙත නගවනවා. අමෙදම් රසය සැම සත වෙත පිවිවා. සැමලෝ සතගේ බව දුක් කඳ නිවේවා. සෑම සත වෙතට දම් අරුතය වැඩිවා සෑම සත නිවන් සුවයට අද හැරීවා සම්බුදු නැන නුවන දුන් බන පද අසලා සම්බුදු නුවන ගෙන සදහම් මොහු කරලා සම්බුදු සුව ලබා ගුණ ධම්මග වදලා සම්බුදු සමවෙතට පිවිතෙමු නැන නගලා ලෝ සත විඳින මේ බව ගමනක ඇදිනා මායා මුලාවද වැටහි සැමලෙසිනා පත්කම් සැපයි යන මිසදිතු හැර ලමිනා සම්දිතු නිවන වේවා සතටද ඉතිනා සැමලෝ සතම සිහි කරමි ලෙස ඉන්නේ සැම දස දෙස සතට මෙත් ගුණ සිතකින්නේ නිවනට මග දෙවා බාධක හරිමින්නේ අපි සෙත් පතමු අද මෙත් ගුණ සිතකින්නේ තෙරුවන් මහා සමවෙත අද මතු වේවා සැමලෝ සතගේ සැම බව ගිනි දුරු වේවා අසම වූ සම මුනිඳු වැටි ලෙස සිහි වේවා මුනි රජ ළඟ විලස සැම සම වෙති වේවා පෙර දිග වසන සත්වයෝද පෙර අනු දිග වසන සත්වයෝද දකුණු දිග වසන සත්වයෝද දකුණු අනු දිග වසන සත්වයෝද පසු දිග වසන සත්වයෝද පසු අනු දිග වසන සත්වයෝද උතුරු දිග වසන සත්වයෝද උතුරු අනු දිග වසන සත්වයෝද යට දිග වසන සත්වයෝද උඩ දිග වසන සත්වයෝද මේ මම දෙතියලු සත්වයෝ සංසාර දුකෙන් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර බයෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර සෝකයෙන් මිදෙත්වා සංසාර සාගයෙන් මිදෙත්වා සංසාර සැම්මෙන් මිදෙත්වා සංසාර සයුරෙන් මිදෙත්වා සංසාර කතරෙන් මිදෙත්වා සංසාර අඳුරෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මේ සසරේ පැවැත්මක් වන්නේද මහා දුක්ඛඳ වන්නේය මේ සසරේ පැවැත්මක් නොවන්නේද මහා දුක්ඛඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා දුක්ඛඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා රෝග කඳ වන්නේය මේ සසරේ පැවැත්මක් නොවන්නේද මහා රෝග කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා රෝග කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසරේ පැවැත්මක් වන්නේද මහා ජරා කඳ වන්නේය මේ සසරේ පැවැත්මක් නොවන්නේද මහා ජරා කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා ජරා කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා ව්‍යාධි කඳ වන්නේය මේ සසරේ පැවැත්මක් නොවන්නේද මහා ව්‍යාධි කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා ව්‍යාධි කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසරේ පැවැත්මක් වන්නේද මහා මරණ කඳ වන්නේය මේ සසරේ පැවැත්මක් නොවන්නේද මහා මරණ කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා මරණ කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසරේ පැවැත්මක් වන්නේද මහා බය කඳවන්නේය. මේ සසරේ පැවැත්මක් නොවන්නේද මහා බය කඳ නොවන්නේය. මමද සියලු සත්වයෝ මහා බය කඳ දෙවන සසරෙන් මිදෙත්වා. මේ සසරේ පැවැත්මක් වන්නේද මහා හද ගිනි කඳ වන්නේය. මේ සසරේ පැවැත්මක් නොවන්නේද මහා හද ගිනි කඳ නොවන්නේය. මමද සියලු සත්වයෝ මහා හද ගිනි කඳ දෙවන සසරෙන් මිදෙත්වා. මේ සසරේ පැවැත්මක් වන්නේද මහා දාහ ගිනි කඳ වන්නේය. මේ සසරේ පැවැත්මක් නොවන්නේද මහා දාහ ගිනි කඳ නොවන්නේය. මමද සියලු සත්වයෝ මහා දාහ ගිනි කඳ දෙවන සසරෙන් මිදෙත්වා. මේ සසරේ පැවැත්මක් වන්නේද මහා ශෝක ගිනි කඳ වන්නේය. මේ සසරේ පැවැත්මක් නොවන්නේද මහා ශෝක ගිනි කඳ නොවන්නේය. මමද සියලු සත්වයෝ මහා ශෝක ගිනි කඳ දෙවන සසරෙන් මිදෙත්වා. මේ සසරේ පැවැත්මක් වන්නේද මහා රාග ගිනි කඳ වන්නේය. මේ සසරේ පැවැත්මක් නොවන්නේද මහා රාග ගිනි කඳ නොවන්නේය. මමද සියලු සත්වයෝ මහා රාග ගිනි කඳ දෙවන සසරෙන් මිදෙත්වා. මේ සසරේ පැවැත්මක් වන්නේද මහා බැඳුනු බැමි වන්නේය. මේ සසරේ පැවැත්මක් නොවන්නේද මහා බැඳුනු බැමි නොවන්නේය. මමද සියලු සත්වයෝ මහා බැඳුනු බැමි දෙවන සසරෙන් මිදෙත්වා. මේ සසරේ පැවැත්මක් වන්නේද අනන්ත දුක් ගිනි කඳ වන්නේය. මේ සසරේ පැවැත්මක් නොවන්නේද අනන්ත දුක් ගිනි කඳ නොවන්නේය. මමද සියලු සත්වයෝ අනන්ත දුක් ගිනි කඳ දෙවන සසරෙන් මිදෙත්වා මමද සියලු සත්වයෝ අනන්ත දුක් ගිනි කඳ දෙවන සසරෙන් මිදෙත්වා මමද සියලු සත්වයෝ අනන්ත දුක් ගිනි කඳ දෙවන සසරෙන් මිදෙත්වා කාම ලෝක අනාතයි රූප ලෝක අනාතයි අරූප ලෝක අනාතයි සියලු ලෝක අනාතයි අතහැරීම නාතයි අතහැරීම වෙත්වා නොඇල්ම නාතයි නොඇල්ම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා කාම ලෝක අනාතයි රූප ලෝක අනාතයි අරූප ලෝක අනාතයි සියලු ලෝක අනාතයි අතහැරීම නාතයි අතහැරීම වෙත්වා නොඇල්ම නාතයි නොඇල්ම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා කාම ලෝක අනාතයි රූප ලෝක අනාතයි අරූප ලෝක අනාතයි සියලු ලෝක අනාතයි අතහැරීම නාතයි අතහැරීම වෙත්වා නොඇල්ම නාතයි නොඇල්ම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා මේකය මැරිලා යම් දවසක කුණු වෙනවා ඇටේ කටු දිරලා මහා පොළවට පස් වෙනවා හැඩේ වැඩ කියලා මෝඩයෝ මෙහි රැවටෙනවා. අතේ හැරේ මිදුනේ දවසට නිවනම වෙනවා. මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා. ඇට කටු දිරලා මහා පොළවට පස් වෙනවා. හැඩේ වැඩ කියලා මෝඩයෝ මෙහි රැවටෙනවා. අතේ හැරේ මිදුනේ දවසට නිවනම වෙනවා. මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා. ඇට කටු දිරලා මහා පොළවට පස් වෙනවා. හැඩේ වැඩ කියලා මෝඩයෝ මෙහි රවටෙනවා.